भगवतो अरहतो सम्मा संबुद्धस्स।
वीरंजा कांडे टिकक साक्षात्कार करूंगा कियला योजना विच निसा अपि वीरंजा कांडे पुलवान तरम साक्षात्कार करूं अपि मकड़ी वस्तु कथावत साक्षात्कार करूं फलेनी पाराजिका अवसान वेनकोट वीरंजा कांडे අවසන් වෙන විදිහට අපි ඒක අඩුපාඩු සම්පූර්ණ කරගෙන යමු. නැත්නම් වීරංජා කාණ්ඩේ කෙරෙන්නේ නැහැ නේද? මේකත් ඉතින් අර වැදගත් නැහැ කියන්න බෑ අපිට. කොතනක් එකතනක්වත් ඉතින් වැදගත් නැහැ කියලා තැනක් නැහැ. ඒක අපිට සමගින් මට ඕනේ නැති වුණාට තව කෙනෙකුට ඒ විස්තරය ඉතින් අවශ්‍යයි. විශේෂයෙන් බුදුගුණ ගැන විස්තරයක් එනවා. ඊට පස්සේ ධ්‍යාන සම්බන්ධයෙන් ප්‍රථම ධ්‍යානය, ဒုတိය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, పూర్ව නිවාසාන ස්මුති ඥානය, ආසවක්කේ දිබ්බචක්කු, ඒ ඥාන සම්බන්ධයෙන් ටිකක් ගැඹුරු කතා ටිකක් එනවා. ඒ ධ්‍යාන වල ලක්ෂණ ওই වගේ ටිකක් ගැඹුරට එන දැන් ටිකක් තියෙනවා. මේ ටික ඉස්සරහට සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ මොග්ගල්ලානස්ස සීහනාද කතා කියලා තියෙන මුගලන් මහරහතන් වහන්සේගේ ඉරිදි බල හැකියාව ඒ වගේ ටිකක් ඉතින් විස්තර වෙනවා. හොඳයි. ව්‍යාකරණ කරුණු ටිකකුත් ඉතින් කතා වෙනවා. ඒකත් ඉතින් අපි කියාගෙන යමු. 62 පිටුනේ සංසය. 62 පිටුනේ. පෙළ චුට්ටක් කියන්න තියෙනවා. පෙළ කොහොමද? වේරංජා කාණ්ඩේ එදානම් අර කියවුණා ඒක. ඔතන්නේ කමන්නේ සංස. කමන්නේ ඕකේ ලොකු දෙයක් නෑ.
වචන දෙක.
ඒක වචන දෙක තුනේ යනවා පිටු ගන්න. එතකොට පරාජිකා පාළි විනේ භික්ඛු විභංගෝ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පරාජික ඛණ්ඩං කියලා තියෙන එක මම පෙළ කියන්න. මොකද කියන්න තරම් ලොකු දෙයක් අපිට නැහැ. දැන් ඉස්සරහට අට කතාවේ සෑහෙන විස්තරයක් තියෙනවා. කොහොමද පෙළ එන්නේ? තේන සමේන නේද? තේන කෝපන සමේන කියලානේ අපිට පුරුදු නේද? මේකේ ඇවිල්ලා තේන සමේන. තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ මහතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේහි නේද? ඉතිරි ටිකත් අපි ඕනම් කියලාම අවසන් කරමු. දැන් මේක පරිවර්තනය කරනවා නම් තේන සමේන ඉසමේහි භගවා බුද්ධෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක දැන් පද මාරු කරන්න වෙනවා. බුද්ධෝ භගවා කියන්න බෑ. එතකොට බුදු වූ භාග්‍යතුන් වහන්සේ කියන්නත් පුළුවන් ඉතින් බැරි නැහැ. නමුත් ඒක අර ගැළපෙන්නේ නැහැ ඒක. කියන්නේ යෝජනාව අපි දැනගන්න එපා. ඒකට කියනවා යෝජනා කියලා පාලි. එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් මට මතක පද අන්වය සකස් කරගන්නවා කියලා කියන්නේ. අන්වය කියලා කියන්නේ මේ පද අනුපිළිවෙල ඒක සකස් කරගන්න ඕනේ. එතකොට දැන් බලන්නකෝ වේරංජායම් විහෙරති කියලා විහෙරති කියන ආඛ්‍යාතයේ මුලින් තියෙන්නේ තේරුණාද? වාසය කරයි ආපහු කියනවා නලේරු පුචිමන්ද මූලේ මහතා භික්ඛු සංඝේන සද්දින් පංචමත්තේ භික්ඛු සතේහි. ඒතර ආඛ්‍යාතයේ මැදට ඇවිල්ලා තමයි ඊළඟට වාක් කියන්නේ. ඒතර අපි සිංහලෙන් අපි පරිවර්තනය කරද්දී සිංහලෙන්වත් නෙවෙයි යෝග පාලියෙත් මේ අන්වය සකස් කරනවා. ඒක අටකතා ටීකාවල ඒකයි අර తත්‍රායන් යෝජනා කියලා ඔන්න පදමාරු කරලා පෙන්නනවා. මේක තමයි මෙතනදී යොදා ගන්න ඕනේ කියලා. නැත්තම් අර්ථ අපහැදිලි. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේරංජායන් වේරංජා නුවර නලේරු පුචිමන්ද මූලේ නලේරු නම් කොසඹ ගස මුලෙහි පුචිමන්ද කියලා කියනවා කොහොඹ ගහට කුචිමන්ද නිම්බ කියලා කියනවා කොහොඹ ගහට හින්දියෙන් නම් නීම් කියලා කියනවා නීම් කියලා කියනවා නිම්බ කියලා කියන පාලියෙන් තවත් තියෙනවනේ කෝසම්බ කියලා කියනවා කොහොඹ ගහට
කොසබෙන්
ඉතල පාලියෙන් පද කීපයක් තියෙනවා කොහොඹ ගහට කෝසම්බ ඒ වගේම නිම්බ ඒ වගේම පුචිමන්ද පුචිමන්ද මූලේ කොසඹ ගසක් මුල මහතා භික්කු පංචමත්තේහි මහතා භික්කු සංගේන පංචමත්තේහි භික්කු සතේ 500ක් පමණ මහතා භික්කු සංගේන සද්දී මහත් වූ භික්ෂු සංඝයා සමග විහෙරති වාසය කරන සීක එහෙම කිව්වොත් නැත්නම් නලේරු පුචිමන්ද මූලේ විහෙරති කොසඹ ගසක් මුල වාසය කරන සීක අස්සෝසිකෝ වේරංජෝ බ්‍රාහ්මනෝ වේරංජා බ්‍රාහ්මණය ඇහුවලු සමනෝ කලු භෝ ගෞතමෝ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සක්‍ය පුත්තෝ ශාක්‍ය පුත්‍ර වූ ගෞතමයන් වහන්සේ සක්‍ය කුලා පබ්බජිතෝ ශාක්‍ය කුලේ පැවිදි වෙලා වේරංජායන් විහෙරති කොහොමද නලේරු පුචිමන්ද මූලේ මහතා භික්කු සංගේන සද්ධින් පංචමත්තේහි භික්කු සතේ භික්ෂුන් වහන්සේලා පංචමත්තේහි භික්කු සතේහි කියලා කියන්නේ 500ක් පමණ භික්ෂුන් වහන්සේලා සමග ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා වේරංජානුවර කොසඹ ගසක් මුල වැඩ ඉන්නවා කියලා ඇහුවා. කවුද ඇහුවේ? වේරංජා බ්‍රාහ්මණය. ඒ බ්‍රාහ්මණය බමුණ තමයි ඇහුවේ. තංකෝපන භවන්තං ගෞතමං ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඒවං කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුද්ගතෝ මෙන්න මෙවැනි කල්යාණ කීර්ති රාවයක් කීර්ති ශබ්දයක් අබ්බුද්ගතෝ කියලා කියන්නේ පැන නැගුණා. අබි උග්ගතෝ කියලා කියන්නේ උඩට පැන නැගුණා. කීර්ති රාවයක් පැතිරුණා. කොහොමද ඒ කීර්ති රාවය? ඉතිපි සෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ. ඔය ඉතිපි කියන එක ඊළඟ පද හැම එකටම ඉතිපි අරහං මෙසේද අරහං නම්වන සේක. ඉතිපි සම්මා සම්බුද්ධෝ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක. එතකොට සෝ කියන පදේ භගවා පදයත් එක්ක තමයි. දැන් අපි අර ඉතිපි සෝ කියනකොට ඒක ගැලපෙනවා මදි. ඉතිපි සෝ භගවා එහෙම තමයි එන්න ඕනේ. එතකොට භගවා කියන පදයත් එක්ක යෙදිච්ච සර්වනාම පදේ සෝ. ඒ කියන්නේ උන්වහන්සේ කියන එක සෝ කියලා කියන්නේ. ඉතිපි කියලා කියන්නේ ඉති අපි කියන එක තමයි ওই සංදි වෙලා තියෙන මෙසේද කියලා කියන්නේ. මෙසේද කියන එකයි ඉතිපි කියලා කියන්නේ. ඒතර ඉතිපිසෝ කියනකොට අර දීර්ඝ කරලා කියනොත් ඒක වැරදි. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති. නේද? සමහරු පුරිස ධම්මසාරති කියලා කියන. ඒතර වැරදි ඒක. පුරිස ධම්මසාරති. සාරතිහි වෙන්න ඕනේ. සත් සත්තා නෙවේ සත්තහා දේව මනුස්සාන සත්තහා දේව මනුස්සාන. ඒ පදයෙන් එක අකුරක් වෙනස් වුණොත් ඔක්කොම අර්ථ එහෙම් පිටින්ම වෙනස් වෙනවා. සත්තහා වෙන්න ඕන නෑ. මහා ප්‍රාණ තහයන් සත්තහා. ඔව් අපි අර තව එකක් කියන්නේ ওই බුද්ධ වන්දනාවලදී එහෙම කියනවා නේද? කොහොමද? නමාමි බුද්ධං ගුණසාගරන්තං. එකන කොහොමද එන්නේ? සත්තාද සත්තාද සත්තා සදා කිව්වොත් එන්නේ? එතන අල්ප ප්‍රාණෙන්න ඕන සංස. එතන සත්තා කියන්නේ සත්‍යෝ. සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ. මොකද්ද? කායෝ ජිගුච්ඡෝ. ජිගුච්ඡෝ කියලා කියන්නේ අතිවිය ජිගුච්ඡිනියාති කියලා කියන්නේ පිළිකුල් කියන්නේ. කායෝ ජිගුච්ඡෝ සකලෝ සුගන්ධෝ. සමහර මිනිස්සු කියනවා නේ සකලෝ සුගන්ධෝ කියලා. එතන සතර කමටහන්නේ වැඩෙන්නේ නේද? මරණානුස්සතියයි අසුබයයි. එතන සකලෝ දුගන්ධෝනේ. එතන එතන සත්තා සත්තා එතන මෙතන සත්තා සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මේ විදිහට කීර්ති රාවයක් බුදු ගුණ පැතිරුණා කියලා කියන්නේ. සෝ ඉමන් ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමනක් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසාන කල්යාණ සාත්තං සබ්යංජනං කේවලං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං ප්‍රකාශේති. සාදුකෝපන තතහරූපාණං අරහතං දසනං හෝතීති කියලා කියනවා. ඒතර මේ ගුණ ටික ඔය සමාරක සබ්‍රාහ්මක සස්සමන බ්‍රාහ්මණි ඔය හැම වචනයක්ම දැන් අපි ඉස්සරහ කතා කරමු. දැන් අපිට අද තේන සමයේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ මහතා භික්ඛු සංඝේන සද්දින් පංචමග්ගෙහි භික්ඛු සතෙහි කියලා වාක්‍ය දෙකක් තියෙනවානේ. ඒ දෙකවත් ඉවර කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ලොකු විස්තරයක් දැන් තියෙනවා ඉස්සරහට. ඒක තවදුරටත් මේ දැනුම් දෙනවා කියන ගාසතු නෑ. මෙතන වේදේති කියලා කියන්නේ වදේති නෙවෙයි, දැනුම් දෙනවා කියන අර්ථයනේ. ඒ ධාත්වර්ථය වෙනස් ආශ්‍රිත. ඒක මේ චට්ටි අර්ථයක් තියෙනවා භාගතුන් වහන්සේගේ. ඉස්සරහට අපි කතා කරනවා. හරි, එහෙනම් අසනවා. ඒතර පෙළ දැන් මේ පෙළ පාට ටික හොඳට මතක තියාගන්න. තේන සමයේන බුද්ධෝ භගවා වේරංජායම් විහෙරති නලේරු පුචිමන්ද මූලේ මහතා භික්ඛු සංඝේන සද්දින් පංචමග්ගෙහි භික්ඛු සති. ඔන්න ඔය කිව්ව පෙළ පාටට තමයි දැන් අපි අට කතාව කියාගෙන යන්නේ. ආපහු පෙළට මාරු වෙද්දි මම එතනදී කියන්න, දැන් ආපහු අස්සෝසිකෝ වේරංජා බ්‍රහ්මනෝ කියන තැන ඉඳලා තමයි දැන් යන්න තියෙන්නේ කියලා. එතකන් අපි අට කතාව මේ වචන ටිකට තමයි අට කතාව ඉගෙන ගන්න ඕනේ. හේතුව දැන් ඉස්සරහට අපිට ඕනම ශික්ෂාපදයක තේන සමේන ආදී වශයෙන් එනකොට මේවා ආයේ විස්තර කරන්නේ නැහැ. මෙතනදී තමයි මේ තේන කියන පදේ සමේන කියන පදේ ඔක්කොම විස්තර කරන්නේ. හරි කියමු.
ඉදානි තේනාදි ආදි පාදක අත්සම් නානක් ප්‍රකාරතෝ දාස්‍යන්තෝ පරික්ෂාම වේනේ සං ඉනේ අස්සත් වන්නාන්ති බුද්ධත්තා තේ සමයේන විද්‍යෝ භගවති ආදීනම් අත් වන්නාන් පරික්ෂාමි. ඉදානි දැන් තේනාති ආදි තේනාදි තේනන ආදි පාඨස්ස ආදි පාඨයාවේ මුල් පාඨයාවේ අත්ත නානක් ප්‍රකාරකෝ දස්සයන්තෝ නානක් ප්‍රකාරකෝ දස්සයන්තෝ අත්තං මෛ ප්‍රාපාය මැදේ දක්වමින් විනය සංවාන විනයස්සත් වන්නනම් විනයාගේ අත් වන්නනාව පරිස්සාමිති කරන්නේ යැයි උත්තරා කියන බැවින් තේන සමයේන බුද්ධව භගවා ඉති යන ආදීනම් ආදීන්ගේ අත්වන්නනම් පරිස්සාමි. ආදීන්ගේ අත්වන්නනව කරන්නේ සේය දීතං යම්සේද තේනාති
යම්සේදනේ ඒ කෙසේද ඒ අර්ථෙම ගණ්ඩායි. සම ඒකට මම හේතුව කියන්නම්.
තේනාදී අනියම් විශේෂ වචන දස්ස සරෝපේන අවස්ථා අවස්ථේනාපි කාය භාගයේ අර්ථසෝ එන්නේන යේනාපි තේනා වචනින් පදෙන නිද්දේශෝ වෙනවෝ. තේන ඉති තේන යන අනියම් විශේෂ වචන
අනියම නිද්ද
වශයෙන් හත්ය ප්‍රකාශ කර නොකරන වචනය නැත්නම් අනියම නිද්දේශ වචනය සත්‍ය ස්වරූපෙන් අවුත්ේනාපි ඒ වචනයාගේ ස්වරූප වශයෙන් නොකියන ලද බැවින් කරභාගයේ පසුකොටස නැත්නම් පසුකාලෙහි අර්ථතෝ සිද්ධේන අර්ථ සිද්ධිය වශයෙන් යේන ඉති යේන යනුවෙන් නිමිනා වචනයෙන් මේ වචනයෙන් පටිනිද්දේශෝ එද්දවෝ විස්තර වශයෙන් දතියුතුය. පරභාගේහි විනය පඤ්ඤත්ති ආචන හේතුභූතෝ ආයතෝ සාරිපුත්තස්ස පටිවිතස්සෝ සිද්ධෝ. පරභාගයේහි පසු කාලයේහි යම් හේකි මනාහි විනය පඤ්ඤාප්ති ආචන හේතු භූතෝ ප්‍රඥාප්ති ඉල්ලීම හේතුවෙන් ආයතන සාරිපුත්තස්ස ආයතන සාරිපුත්තයන් වහන්සේගේ පරිවිතක්කෝ සිද්ධෝ පරිවිතක්කේ සිද්ධයි තස්මායේන සමේනතෝ පරිවිතක්කෝ උදපාදි තස්මායක වින් යේන සමේන යම් සමේත යම් කාලයක සෝ පරිවිතක්කෝ උදපාදි ඒ පරිවිතක්කේ ඉපදුනේද හේන සමේන බුද්ධෝ භගවා වේරාඤ්ඤායන් විහෙරති ඉති ඒවං ඒව මෙත්ත සම්බන්ධෝ ඉති තාවෝ තේන සමේන බුද්ධෝ භගවා එසමෙහි බුදුරත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේරාජ්‍යයන් විහෙර තිති වේරාජ්‍යයන් වේරාජ්‍යයන් වල වාසය කරයි යන ඒවං එක්ක මෙසේ මෙහි අත්ථෝ අර්ථය සම්බන්ධෝ අර්ථ සම්බන්ධයේ වේචා බෝ දතේතුයි අයංහි සබ්බස්මිති විනේ යුක්ති අයංහි හේවනාහි සබ්බස්මින් අපි විනේ යුක්ති
සියලු විනේ
යෙදීමයි
යුක්තියයි
වියදිදං යත්ථ යත්ථ තේනාති උච්චති යම් විධානයක් යම් තැනක තේන ඉති උච්චති තේන යන්නේ කියමු ලැබේද සත්‍ය දත්ත කුබ්බේවා පච්චාවා අර්ථතෝ සිද්ධේන යේනාති ඉනා වචනේන පරිනිද්දේශෝ සත්තබ්බෝති සත්‍ය තත්ත කුබ්බේවා පච්චාවා ඒකේ තැන පෙරෝ පසුෝ අර්ථතෝ සිද්ධේන අර්ථ සිද්ධිය වශයෙන් යේන ඉති යේන යන නිමිනා වචනේන වචනේන පරිනිද්දේශෝ සත්තබ්බෝති විස්තර වශයෙන් කළ යුතුයි සත්‍විතං උපමත්ත නිදස්සනං තේනහි වික්ඛවේ වික්ඛෝණං සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි යේන සුදින්නෝ මෙතුරං ධම්මං පද්ධිතේ චේති තස්මා පඤ්ඤාපෙස්සාමි මීති උත්තං හෝති යනු සත්‍විතං උපමත්ත නිදස්සනං ඒ මේ උපමත්ත
නිදස්සනං
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහන වල වාසය කරයි යේන සමේන ධනියෝ ධනියෝ කුම්භකාර බුද්ධෝ ධනියෝ ධාරුනි අදින්නා ආදීති යේන සමේන යම් කලෙක ධනියෝ කුම්භකාර බුද්ධෝ ධනිය කුම්භකාර පුත්‍රයා ධනියෝ ධාරුනි අදින්නා ආදීති දිති රජුගේ දැව ගණ්‍යදේත ඒවන් පච්චාර්ථතෝ සිද්ධේන මෙසේ පසු අර්ථය සිද්ධවී වශයෙන් යේන ඉති යේන යන්නේ නිමිනා වචනේන පටිනිද්දේශ යුක්ති පිදිති මෙසේ මේ වචනේ විස්තර කිරීම කෙරේ යයි යුක්තෝ කියන ලදී තේනාති වචනස්ස අත්තෝ තේන ඉති තේන යන වචනස්ස වචනයාගේ අත්තෝ කර්තයයි සමේනාති එත්තමන සමය සත්‍යෝතාව සමේනාති සමයේන ඉති සමේන යනු එත්ත මෙහි
සාමාන්‍ය අභ්‍යාසම මේ වචන දෙක එකට කරලා ගත්තම සමේන ඉති එත්ත සමේන යන මෙහිලා
සමේන යන මෙහිලා සමය සත්‍යෝතාව සමය සත්‍ය යන්තාන්ත
තාව පළමුකොට
පළමුකොට සමවායේ ඛානේ කාලේ සමෝධේ හේතු දික්ඛීසු පටිලාභේ පහානේච පටිවේදේච නිස්සති සමවායේ එක්ව පැවැත්මේ ඛානේ අවකාශේහි කාලේ කාලේහි සමෝධේ සමෝහයේ හේතු හේතු හේ දික්ඛීසු දික්ඛීහේ පටිලාභේ ප්‍රතිලාභේ ප්‍රහානේ ප්‍රහානේච පටිවේදේ ප්‍රතිවේදේච නිස්සති
හරි අපි මේ ටික බලුම් පුළුවන් විදිහට තේරුම් ගන්න මේ දැන් අද අපිට පොත් බලලා තමයි කියන්න වෙන්නේ. ඒ නිසා වේගය ටිකක් මදි වෙන්න ඉඩ තියෙනවා. මේ කොහොම හරි කමන්නේ අපි පුළුවන් ප්‍රමාණයෙන් ඉතින් කරගෙන යන්න. තේන ඉති ආදිපාඨස්ස අත්තං නානප්පකාරතෝ දස්සයන්තෝ කරිස්සාමි විනයස්ස අත්තවන්නන. මොකද්ද මේ ගාථාවේ තේරුම? තේන ඉති කියන මේ ආදිපාඨයාගේ මුල් පාඨයේ අත්තං නානප්පකාරතෝ අර්ථය නාන ප්‍රකාර වශයෙන් දස්සයන්තෝ දක්වමින් මිශ්‍ර ක්‍රියා කිතක පදේ දක්වමින් විනයස්ස අත්තවන්නනං කරිස්සාමි විනයාගේ අර්ථ වර්ණනාතමු කරන්නේමි කියලා කියනවා. කවුද මෙහෙම කියන්නේ? ඕ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ තමයි මේ කියන්නේ. දැන් මෙතන ඉඳලා බාහිර නිදානේ ඉවර වුණා. ඊට පස්සේ ආපහු දැන් පරාජිකා පාළිය පටන් ගන්න තැනමනේ. ඒතර බුද්ධ ජයන්ති වුණා පරාජිකා පාළිය මුල් පටන් ගන්න මේ තියෙන්නේ. අපි අර මැදින් පටන් ගත්තට පළවෙනි පරාජිකාවේ සුදින්න බණ වාරය මෙතනින් තමයි ශික්ෂාපදේ පටන් ගන්න. පැහැදිලි නේද? එතකොට ඔබහන්සේලාට දැන් ගැටලුවක් එන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි ඔය කලින් වතාවක පරිවාර පාළිය හෝ එහෙම නැත්නම් අපි මොකවත් නැහැ දැන් උපසම්පදා විභාගෙට හරි අපි ඉගෙන ගන්නකොට පළවෙනි පරාජිකාවේ නිදානේ කියලා කොහෙද කියලා ඇහුවා. පළවෙනි පාර දැන් නිදානේ කියලා අපි සාමාන්‍ය ශික්ෂා පදයක කියන්නේ මොකක්ද? නිදානේ කියලා දැන් නිදානම් පුග්ගලං වත්තුන් ඔහොම තියෙනව නේද? මේ සප්ත දසාකාරයේ තියෙනවනේ. ඒ සප්ත දසාකාරයේ නිදානේ කියලා අපි ශික්ෂා පදයක මොකද්ද කියන්නේ? පනෝපු නගරය, පනෝපු ප්‍රදේශය නිදානේ කියලා කියන්නේ. නිදාන වර්ග කීයක් තියෙනව නිදාන? ශික්ෂා පද පනෝපු ප්‍රදේශ හතක් තියෙනවනේ. පැහැදිලිද? එතකොට දැන් පරිවාර පාළි වුණත් අහන්නේ, එහෙමත් නැත්නම් දැන් අහන්නේ පටමං ආවුස උපාලි පරාජිකං කත්ත පඤ්ඤත්තං. උපාලියෙනි පළවෙනි පරාජිකාව කොහෙද පැනෙන්නේ කියලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇහුවනේ අර පළවෙනි ධර්ම සංගායනාවේදී. ඒතර කොහොමද උත්තර දුන්නේ? වේසාලියම් බන්තේ කියලානේ කිව්වේ. පළවෙනි පරාජිකාව විශාලාවේ කියලා තමයි කිව්වේ. පැහැදිලිද? එහෙමනම් දැන් ආපහු මේ නිදානයක් කියලා ආපහු මේ මොකද්ද මේ දැන් කියන්නේ? දැන් මෙතනත් මේ නිදානය කියලා කියන, ඒ කියන්නේ බාහිර නිදාන වර්ණනාවනේ තාමත් අපි යන්නේ. පැහැදිලිද? ඒ බාහිර නිදාන වර්ණනාවෙන් මුල් කාණ්ඩ ඉවරයි. ඊට පස්සේ අපි වේරංජා කාණ්ඩයට පටන් ගත්තා. එතකොට ආපහු මෙතන දැන් නිදානය කියලා කියනකොට මේක ලස්සන කතාවක්. වජිරබුද්ධ ටීකාචාර්යන් වහන්සේ මෙහෙම කියනවා. තේන සමේන බුද්ධෝ භගවා වේසාලියම් විහෙරති මහාවනේ කූටාගාර ශාලායන් තේන කෝපන සමේන වේසාලියා අවිදූරේ කලන්දගාමෝ නාම හෝතිති. විනේ නිදානේ ආරභිතම්බේ වේරංජා ඛණ්ඩස්ස ආරම්භෝ කිමත්තෝති චේ. තේරුණාද? දැන් ආපහු නිදානයක් කියලා පළවෙනි පරාජිකාවෙන් කෙලින්ම සුදින්න ස්වාමීන් වහන්සේගේ වේසාලියම් විහෙරති මහාවනේ කූටාගාර ශාලායන් කියලා පටන් ගන්න ඕනකම තියෙද්දී ආපහු ඇයි මේ විනය පිටකයේ වේරංජා කාණ්ඩයක් ඇතුළත් කළේ කියන එකයි මට කියන්න ඕනේ. පැහැදිලිද? ඒ වේරංජා කාණ්ඩයක් මෙහෙම දැන්නේ හේතුව මූලතෝප්පබුති විනාය විනේ නිදානං දස්සේති. මුළු විනයටම මුල් වෙච්ච මුල්ම නිදානේ ඉඳලම කියන්න ඕන නිසා තමයි වේරංජා කාණ්ඩය ඇතුළත් කළේ. හේතුව විනය පනවන්න සුදින්න බණවාරයටත් කලින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉල්ලීමක් එනවනේ ශික්ෂාපද පනවන්න කියලා. අන්න ඒ පැනවීමේ ඉල්ලීමේ නිදානය එක්ක මුල් කොටස් ටිකත් එක්කම කියන්න ඕන නිසා තමයි මේ වේරංජා කාණ්ඩය මෙතෙන්ට ඇතුළත් කළේ කියලා කියන්නේ. පැහැදිලි නේද? නැත්තම් පළවෙනි පරාජිකාවත් එක්ක වේරංජා කාණ්ඩේ ලොකු සම්බන්ධයක් නැහැනේ ඇත්තටම. ඒක විශාල මහනුවර වෙච්ච සිද්ධියක් එක්කනේ යන්නේ. පැහැදිලි නේද? ඒකයි ස්වාමීන් වහන්සේ ඒක කියන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අහනවා, ඉතින් එහෙමනම් පටමං ආවුස උපාලි පරාජිකං කත්තපඤ්ඤත්තං इति වේසාලියන්ති වචනේන විරුද්ධති තේ. ඒ වචනයත් එක්ක විරුද්ධ වෙනවද? නෑ විරුද්ධති. එහෙම විරුද්ධයක් නෑ, විරුද්ධත්වයක් නෑ. කස්මා කත්තපඤ්ඤත්තංති හි නිදාන පුච්චා. කත්තපඤ්ඤත්තං කියලා අහන කී නිදාන පුච්චාව. ඒවං සම්තේපි පටමස්ස පරාජිකස්ස කිං නිදානං इति පුච්චතේ. සාධාරණ මහා නිදාන විසජ්ජනං අයුත්තං ව්‍යාති නායුත්තං සබ්බේසං සික්ඛාපදානං පාටික්කං නිදානස්ස පුට්ටත්ත තස්ස විසජ්ජේ තප්පාච සබ්බ සාධාරණ මහා නිදානං පඨමං මුළු විනය පිටකයේටම සාධාරණ වෙච්ච මහා නිදානය තමයි ඇත්තටම දැන් මෙතනදි මේ කියන්නේ. පැහැදිලි නේද? මොකද මේක මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ශික්ෂාපද පනවන්න ඉල්ලීමක් කළානේ. අන්නේ නිදානේ කියන්නේ. ඊට පස්සේ කියනවා දැන් මෙහෙම කියන ලද බැවින් තේන සමේන බුද්ධෝ භගවා. ඔන්න ඔය කියන කළු පාට මුද්‍රිත අකුරු ටික කොහෙද තිබ්බේ? පෙළේ තිබ්බනේ වේරංජා කාණ්ඩේ. ආදීනම් අත්තවන්නනම් කරිස්සාම. ඔන්න දැන් මේ කියන තේන සමේන බුද්ධෝ භගවා කියන පදවල අර්ථය කියනවා කියලා කියන. ඉස්සල්ලාම එහෙමනම් කියන්න ඕනි කොයි වචනේ අර්ථ ටිකද? තේන කියන වචනේ අර්ථේ. තේන කියන වචනේ අර්ථේ. ඔතන සෙය්‍යතිදං කියලා කියනවා නේද? සෙය්‍යතිදං කියලා. ඒකද ලියාගන්න පංකතමං. පංකතමං කියලා තමයි අර්ථ ගන්න. ඒක ටීකාචරන් වහන්සේ කියනවා. දර තංකතමං කියන්නේ සිංහලෙන් කොහොමද? එය කවරේද? නැත්තම් තංකතං එය කෙසේද කියන අර්ථේ. ඒකයි ආශිතු මම අර පරිවර්තනයේදී කිව්වේ එහෙමම කියන්න කියලා. සෙය්‍යති දං කියන නිපාතේ අර්ථය තං කතං කියන අර්ථය. ඒ කෙසේද යත් කියලා තමයි අපි සෙය්‍යති දං කියන තැන්වලදී කියන්නේ. පැහැදිලි නේද? ඒ කාලේ පාලි ලොකුට දන්නේ නැති කාලේ අර සමහර ත්‍රිපිටකවල තියෙනවනේ මේ පින්වත් මහණෙනි කියලා එහෙම තියෙනවනේ. එතකොට මම බැලුවා දැන් පාලියයි මේකයි තියාන්නේ දැන් පින්වත් මහණෙනි කියන එක කොහෙන්ද ගත්තේ කියලා හෙව්වා හැම මං හිතුවේ සෙය්‍යති දං කියන එක තමයි පින්වත් කියන්නේ කියලා. දැන් පින්වත් මහණෙනි කියලා සිංහලේ තිබ්බට පාලියේ පින්වත් මහණෙනි කියලා එකක් ගන්න වචනයක් නැහැ. ඒකයි වැඩි ඒක ලස්සනයි තමයි. ඉතින් පින්වත් නේ සුපින්වත් කිව්වත් තවත් ලස්සනයි. වැඩේ දැන් අපිට එහෙම ඕන ඕන වචන දාන්න බෑනේ. බුද්ධ වචනේට එහෙම නැහැ. ඇයි බුදුරැන් වහන්සේ පින්වත් කියලා කිව්වේ නැත්තේ? නේද? එහෙනම් බුදුරැන් වහන්සේ බදන්තා භික්කු හරි මොකක්ද දැන් භික්ක වේ කියලා කියනකොට ඒකයි බුද්ධ ජයන්ති පරිවර්තනයේ කෙලින්ම මහණෙන. එච්චරයි. අපිට බුද්ධ වචනේ වෙනස් කරන්න බෑ ලස්සනයි කියලා. ඒකයි වැඩි. ඒවයි සාන්නන්ස ඉතින් අර එක එක රැලි යන ඒවා තමයි. ඔව් ඒකයි. ඔව් දැන් සිංහල දැන් සාන්නන්ස පාලිය අයින් කරලා සිංහලෙක අපි කවුල් කාට හරි කිව්වොත් පාලියට හරවන්න කියලා එහෙම පිටින්ම සාන්නන්ස වෙනස් එකක් කරගෙන. ඒකයි. දැන් බුද්ධ ජයන්ති එක එහෙම නෙමෙයි. බුද්ධ ජයන්ති එක සිංහලෙක පාලියට හැරෙව්වත් බොහෝ ළඟට හැරෙන්නේ. මොකද ඒකේ අට කතා අර්ථත් එක්කමනේ පරිවර්තනය කරන්නේ. ඒ වගේ තිය ලොකු හානියක් තියෙනවා. ඉතින් නමෝ බුද්ධාය කියලා කියන ආය ප්‍රත්‍යය දෙන්නේ නැහැ කියලා පැහැදිලිවම කියන සද්ද නීතිය. නමෝ යෝගියත් එක්ක නමෝ පදේ මුලට යෙදුනහම එතනින් එන විභක්ති ප්‍රත්‍ය වල ස්ස මිසක් ආය ප්‍රත්‍යය කවදාවත් දෙන්නේ නැහැ කියලා කියනවා. අට කතා ටීකාවල ඒක නාවිනි ලොකු සාන්නංශ හොඳට අහලා බලන්න. අර යක්ෂයෝ දෙන්නගේ කතාවක් තියෙනවනේ. අර පොඩි ළමයෙක් වරන් කියලා සංසාර තැලිය මේවා කරලා අර කතාවක් තියෙනනේ. ඒකේ ලොකු සංසි කියන්නේ නමෝ බුද්ධස්ස කියලා. ඒ ගුල ක්‍රීඩා කරද්දී අර ගුලේ දාන කොටත් මේ ඒ කාලේ කිව්වා කියනවනේ. එතන කියන්නේ නමෝ බුද්ධායනේ නමෝ බුද්ධස්ස කියලා. ලොකු සංසි කියන්නේත් එහෙමයි. දැන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධායද සම්මා සම්බුද්ධස්සද? සම්මා සම්බුද්ධස්ස. ඒතර බුද්ධඝෝසයන් සමන්තපාසාදිකාව පටන් ගද්දී නමෝ මහා කරුණිකාය තස්ස නෙවෙයිනේ. නමෝ මහා කරුණිකස්ස තස්ස. එතකොට මේ ඉස්ස කියන ප්‍රත්‍ය තමයි නමෝ යෝගයෙන් පස්සේ එකතු වෙන්නේ කියලා කියන්නේ. ඒකයි ව්‍යාකරණ දන්නේ නැතුව අපට ඕන ඕන පද හදන්න බෑ එහෙම. නමෝ යෝගියත් එක්ක දැන් වෙන විදි පුළුවන්. වෙන විදි පුළුවන්. ඒ කියන්නේ වෙන පද ඉස්ස මේ ආය ප්‍රත්‍ය යොදන්න පුළුවන්. නමුත් නමෝ යෝගියත් එක්ක තමයි ආය ප්‍රත්‍ය නැහැ කියලා කියන්නේ. සංඝස්ස කියලා එහෙම කියන්න පුළුවන්. මේ සංඝාය එහෙම පුළුවන් බුද්ධාය කියලා. ඒක හැබැයි නමෝ යෝගිය නැතුවයි ඒක දෙන්න ඕනේ. නමෝ යෝගියත් එක්ක දෙන්නේ නැහැ. ඒ වගේ තියෙනවා ඉතින්. දැන් ටෙලිෆෝන් එකකින් කතා කරත් ඉතින් නමෝ බුද්ධාය කියලා නිකන්නේ නේද? ඉතින් ඒක ඉතින් තෙරුවන් සරණයි කියන එක ප්‍රාර්ථනාව ආශිර්වාදයේ ආශිර්වාදයක් වෙන්න ඕනේ. බුදුරැන් වහන්සේට නමස්කාර කරන එක ඒක කිසිම ගැළපීමක් නැහැ නේ. නේද? දැන් පිළිමයක් ළඟට මෙහෙම හිතන්නකො පිළිමයක් ළඟට ගිහිල්ලා තෙරුවන් සරණයි කියනවා. මොකද වෙන්නේ? එතන ගැළපෙන්නේ නැනේ පිළිමයක් ළඟට ගිහිල්ලා ඒක වඳින්න ඕනේ නේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ඒක වඳින්න ඕනේ. ආශිර්වාදයක් දුරකතනයක් හරි මොනාරි අපි එකිනෙකාට හම්බෙච්චාම ඉතින් ඒක තෙරුවන් සරණයි කියලා ආශිර්වාදේ කරන්න ඕනේ. එතන ඒක නමෝ බුද්ධයි කියලා හරියන්නේ නැහැ. වඳින්න ඕනේ තැන එතන. ඔව් එතන හරි සන්න. ඒක අපි කොහොම සම්මා සම්බුද්දස්ස සංගාය කියලා ආයෙත් නැහැ සංග සංගස්ස වෙන්න ඕනේ. සංගස්ස වෙන්න.
සම්බුද්ධය
කියලා දෙන්නේ නැහැ කියලා කියන්නේ. සද්ද නීති ආඥේ ව්‍යාකරණ පොතේ කියනවා. සාන්නාංශය කියනවා මුළු ත්‍රිපිටක ඉතිහාසෙටම දැකලා නැහැ කියලා. පැරණි පොත්වලත් ওই මුදින් මුලින් එදිලා තියෙන ඒක අර සංස්කෘත බලපෑමත් එක්ක වෙන්න ඇති. පාලි එදින් නැහැ සංගා. තියෙනවා තියෙනවා. ඔව් පරණේම තියෙනවා. නමෝ බුද්දස්ස නමේ නාවිනි සංසෙත් නමෝ බුද්දස්ස කියලා පාවිච්චි කරන්නේ. ඒක අර ශබ්ද ශාස්ත්‍රයේ ඉතින් ඒක හරියට එන්න ඕනේ. ඉතින් ඒ වගේ අර අර මේ සමහර ඉතින් එක එක කාලේ කාලේට ওই රැලි හැදෙනවා. ඒ ඉතින් අර හරියට ව්‍යාකරණ ගුරු ඇසුරක් නැතුව එහෙම ඉතින් ත්‍රිපිටකය විස්තර කරන්න ගිහපහම වෙන වැරදි ඉතින්.
ස්වාමීන් වහන්සේ
ඔව් ඔව් නමුත් ආශ්‍රිතුන් පාලි භාෂාව දන්නයි දන්නවා පාලි අන්වේ එන්නේ අනිත් පැත්තට කියලා. ඒකනේ ගාථා බන්ධනේ කරද්දි දැන් වෙනස් කරන්නේ සිංහල අදහස. ඒකනේ අපිට සිංහල අදහස තියෙන විදිහටම පාලි හදන්න බෑ. ඒක එතකොට පාලි අන්වේ ක්‍රමයටම යන්න ඕනේ. ඒක ඉතින් පාලි පාලිය කියවලා කියවලා කියවලම පුරුද්දට එන්නේ ආශ්‍රිතුන් පාලි දක්ෂභාවය. මොකද කෙලින්ම අස්ම අට කතා ටීකාවල කියන යෝජනාව ගන්න කියලා. මෙහෙම ඕන තරම් ගාතාවල පෙන්නන්න මේ තියෙන පිළිවෙලටම පරිවර්තනය කරන්න බෑ. එතකොට අර විභක්ති ප්‍රත්‍ය වි දැන් මේ විභක්තියට ගැලපෙන එකක් සමානට සර්වනාමයේදී නූඩි කියන්න බෑ කොහොමද එතකොට? පාලි ඉගෙන ගන්න ඕන හොඳම ක්‍රමය ඉතින් සිංහල පාලියට හරවන එකද? ඇයි එතකොට සෑහෙන්න ඉතින් පාලි දැනුමක් තියෙන්නක? දැන් අපිට පාලි වාක්‍යයක් සිංහලයට හරව ගන්න එච්චර අමාරු නෑ. ඉතින් කියවගෙන යද්දි අන්තං හරි තේරෙනවනේ. සිංහල එකක් හරවන්න තමයි අමාරු. ඒකාශිඳුනාංශ අර අටකතා ටීකා උදාහරණයෙන් දැන් අපි හිතමුකෝ අහවල් සාමින්නාංශේ අහවල් ගසයට අහවල් විදිහට මේ වාසය කළා කියලා. මේ විදිහට තමයි එතකොට අපි මේ පාලි වාක්‍ය හරවන්න ඕනේ. ත්‍රිපිටකයේ යෙදෙන පිළිවෙලට. හරි. ඊට පස්සේ ඊළඟට කියනවා තේන ඔතන සෙය්‍යතිදං කියන එක එතකොට තංකතමන් කියලා තමයි අර්ථ ගන්න ඕනේ නැත්නම් තංකතං කියලා. අනියම නිද්දේශ වචන. අනියම නිද්දේශ වචනන් කියලා කියන්නේ නියමයක් නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ ස්ථිරවම මේ අහවල් දෙය කියලාම එහෙම නැහැ. එතකොට අනියම නිද්දේශ වචනයක් තස්ස ස්වරූපේන අවුත්තේනාමි. ඒ ස්වරූපේන නොකියන ලද උද පරභාගයේ අත්තතෝ සිද්ධේන පසුභාගයේ අර්ථ වශයෙන් සිද්ද යේන इति ඉමිනා වචනේන පටිනිද්දීසෝ වේදිතබ්බෝ. ඔය තේන කියන පදේ පාවිච්චි වෙද්දී යේන කියන සම්බන්ධයක් එක්ක මේකේ අර්ථය ගන්න ඕනේ. පැහැදිලිද? දැන් අපි යතා කියලා අර්ථ ගත්තොත් තතා කියලා එකක් ආධ්‍යාරේ හරි මේ වාක්‍යයේ තියෙනවා. ඒතර මේ පද මේ සම්බන්ධතාව තියෙනවා යතා තතා. ඊට පස්සේ යේන තේන තව මොනවද? සංස යාවතාව තස්මින් යස්මින් ඔන්න ඔය වගේ සම්බන්ධතාව තියෙනවා මේ පද දෙකත් අතර. ඒතර තේන සමේන කියලා කියනකොට මේ එසමේහි කියලානේ අපි අර්ථ ගන්නෙ. ඒකේ යේන කියලා අර්ථයක් තියෙනවා. මොකද්ද? එසමේහි මෙහෙම වුණා යම් සමේක මෙන්න මෙහෙම වෙච්ච නිසා කියන අර්ථයක් ඕකේ ඇතුලේ තියෙනවා. අන්නේ යම් සමේක මොකක්ද උනේ කියන එක තමයි දැන් ඉස්සරහට පැහැදිලි කරන්නේ. ඒකේ කියනවා පරභාගීහි විනය පඤ්ඤත්ති යාචන හේතුතෝ. ඔය පටිනිද්දේශය කියලා කියන්නේ අර්ථ තවදුරටත් පැහැදිලි කිරීම. නිද්දේශ පටිනිද්දේශ කියලා එනවා. පටිනිද්දේශය කියන අර්ථ තවදුරටත් පැහැදිලි කරන කොටස. විස්තරේ පටිනිද්දේශය. එතකොට එතනදි කියනවා පසු විනය ප්‍රඥප්ති යාචන හේතු භූතෝ. විනය පැනවීම ඉල්ලීමේ හේතු භූත වූ ආයුෂ්මත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ පරිවිතර්කයක් සිද්ධයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ යම්කිසි පරිවිතර්කයක් ඉපදුනාලු. මොකක්ද ඒ පරිවිතර්කය? ශික්ෂාපද පනවන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් කරන්න අදහසක් ඇති වුණාලු සාරිපුත්ත සාන්නාන්සට. කියනවා මෙන්න මේ අදහස ඇති වෙච්ච කාලේදී තමයි බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ හිටියේ? අන්න වේරංජාන. ඒතර තේන සමේන කියලා කියන්නේ ඒ සමයේහි කියලා කියන්නේ ඇත්තටම කොයි සමයේද? ඔව් වැඩ වාසය කරන සමයේ තමයි. හැබැයි සම්බන්ධ වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට ශික්ෂාපද පැනවීමට එල්ලීමට පරිවිතර්කයක් ඉපදුණු සමයේදී තමයි බුදුරජාණන් වහන්සේ වේරංජාය වැඩ හිටියේ. ඒක සම්බන්ධය ගන්න කියලා කියනවා. ඒකයි දැන් ඉස්සරහට තවදුරටත් පැහැදිලි වෙනවා. තස්මා යේන සමේනසෝ පරිවිතක්කෝ උදපාදේ. යම් සමයක සාරිපුත්ත මහරහතන් වහන්සේට පරිවිතර්කයක් ඉපදුනාද තේන සමේන බුද්ධෝ භගවා වේරංජායම් විහෙරති इति ඒව මෙත්ත සම්බන්ධෝ එදිතක්. තේරුණා නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේට ශික්ෂාපද පනවන්න කියලා ඉල්ලන්න විතරකයක් ඉපදුනාද ඒ වෙලාවෙදි තමයි මේ බුදුරජාණන් වහන්සේ වේරංජාවෙ වැඩ හිටියේ කියලා කියන්නේ. මේක මූල නිදානේ, විනය පනවන්න මූල නිදානේ. අයං හි සබ්බස්මින්පි විනයේ යුක්ති. අන්න ඒකයි මම කිව්වේ මුල විනය පිටකයේටම මේ යෙදීම සිද්ධයි. ඒ කියන්නේ විනය පිටකයේ පුරාවටම ශික්ෂාපද පනවද්දී තේන සමේන කියලා ඔන්න භාග්‍යතුන් වහන්සේ වේසාලියම් විහෙරතිනේ. එන එහෙම නැත්නම් තේන සමේන බුද්ධෝ භගවා රාජගහේ විහෙරති. ඔන්න ඔහොම වාක්‍ය එනවනේ. ඒ හැම වාක්‍යයකම තේන සමේන කියලා කියනකොටම යේන කියලා කොටසක් එක්ක ඇත්තටම මේක සම්බන්ධයක් තියෙනවා. ඒකට එක උදාහරණයක් පහලින් අට කතාවේ කියනවා. ඒකත් මම කියලාම ඉවර කරන්නම්. යත්ත යත්ත තේන ඉති උච්චති. ඒ නිසා තමයි යම් යම් තැන්වල තේන කියලා කිව්වද තත්ත තත්ත පුබ්බේවා පච්චාවා අත්තතෝ සිද්ධේන. පෙර හෝ පසු හෝ අර්ථ වශයෙන් සිද්ධ වූ යේන ඉති මිනා වචනේන පටිනිද්දේශෝ කාතබ්බෝ. යේන කියන මේ වචනයත් එක්ක තව නිර්දේශයක් මේක ඇතුලේ තියෙනවා. ඒක පෙළේ කියලා නැහැ. තේරුණාද? අපිට කෙලින්ම තේන සමයන බුද්ධෝ භගවා වේසාලියම් විහෙරති එහෙමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා තත්‍ර ඉදම් මුඛමත්ත නිදර්ශන. ඔන්න අටුවාචාරින් වහන්සේ කටමාත්‍ර නිදර්ශනයක් විතරක් දෙනවා. හේතුව මුළු විනය පිටකයේ පුරාවටම තියෙන තේන සමයන පදත් එක්ක යේන කතා ටික ඔක්කොම කියන්න ගියොත් එහෙම ආය වෙනම ලියන්න වෙනවා ඉතින් පොතක්. ඇයි ශික්ෂාපද ගානකට මේක එනවනේ. පැහැදිලිද? මොකද හේතුව ශික්ෂාපද පනවපු අනිවාර්යෙන්ම හැමතැනකම නිදානයක් තියෙනවනේ. තේරුණාද? ඒතර කටමාත්‍රයක් කියන්නම් කියලා කියනවා. මුඛමත්තං කියලා කියන්නේ මුඛං ద్వාරං උපායෝති හි අත්තතෝ ඒකං. කියන්නේ මුඛ ద్వාරයක්. කටමාත්‍රයක් කියන්නම් මේක උදාහරණයක් කියලා දෙන්නම්. මොකද්ද උදාහරණේ? තේනෙහි භික්කවේ භික්ඛූණං සික්ඛාපදං පඤ්ඤාපිස්සාමි. එසේ වීනම් මහණෙනි භික්ෂූන්ට ශික්ෂාපද පනවමි. යේන සුදින්නෝ මේ තුනං ධම්මං පතිසේවි. යම් හේකින් සුදින්න ස්වාමීන් වහන්සේ සුදින්න තෙමේ මෙවුන්දම් සේවනය කළාද. තස්මා පඤ්ඤාපිස්සාමිති උත්තං හෝති. ඒ නිසා පනවන්නේ යන අර්ථය. ඒවං තාව පුබ්බේ අත්තතෝ සිද්දේන. පෙර අර්ථ වශයෙන් සිද්ධ වූ යේන ඉති මිනා වචනේන පටිනිද්දේශෝ යුජ්ජති. යේන යන ප්‍රතිනිර්දේශයේ යෙදෙනවා කියලා කියනවා. ඔන්න තව උදාහරණයක් කියන්නම්කෝ. තේන සමේන බුද්ධෝ භගවා රාජගහේ විහෙරති. ඔය කියන්නේ කොයි ශික්ෂාපදේද? අදින්නාදාන ශික්ෂාපද. අදින්නාදාන ශික්ෂාපදේ තේන සමේන බුද්ධෝ භගවා රාජගහේ විහෙරති. එහෙම නෙන්නේ. එතකොට තේන සමේන බුද්ධෝ භගවා රාජගහේ විහෙරති කියලා කියනකොටම පටිනිද්දේශයක් එනව මොකක්ද? ඒ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර එසමෙහි වැඩ හිටියා මොන මොන කියන කාරණේ මතද? යේන සමේන ධනියෝ කුම්භකාර පුත්තෝ රඤ්ඤෝ දාරුණි අදින්නම් ආදි. අන්න යම් සමයක කුම්භකාර පුත්‍ර ධනිය ස්වාමීන් වහන්සේ රජුරුවන්ගේ නුදුන් දැවගත්තද ඒ සමයේ බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ හිටියේ? රජගහ නුවර කියලා කියනවා. දැන් තේරුණා නේද? අපි තුන්වෙනි පරාජිකාව ගත්තොත් තේන සමයේ බුද්ධෝ භගවා ඒ වේසාලියාවේ නේද? වේසාලියන් විහෙරති කියලා කියනකොට අන්න යේන සමේන කියලා අර භික්ෂුන් වහන්සේලා ඝාතනය වෙච්ච ඒ කතාව ගන්න ඕන. පැහැදිලිද මේ කියන කතාව? හරි. මේක ලොකු අමාරු දෙයක් නෙවෙයි මේ කියන්නේ. අර සම්බන්ධය ඇති කරගන්න කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා පච්චා ඒවං අත්තතෝ සිද්දේන යේන ඉති මිනා වචනේන පටිනිද්දේශෝ යුජ්ජති ඉති වුත්තෝ තේන ඉති වචනස්සත්තු. තේන කියන වචනේ මේ අර්ථය කියලා කියනවා. හරි නේද? අන්න හරි. කෙටියෙන් අර්ථගත්තොත් ඕක තමයි තියෙන්නේ. යම් සිද්ධියක් වුණාම ඒ සිද්ධිය වෙනකොටයි බුදුරජාණන් වහන්සේ එතන ඒකයි අර අනියම නිද්දේශ කියලා තේන කියලා කිව්වේ. අර සිද්ධිය මොකද්ද කියලා බලලාම අපි ගන්න ඕනේ. ඒ සම්බන්ධය ඇති කරගන්න කියලා කියන්නේ. පුළුවන් පුළුවන්. ඒකත් එක්කම ගන්න පුළුවන්. අර කෙටියෙන් ඉතින් කියන්නේ මේක මේ ඔව් නලෝරි නලෝරි දැන් ඉස්සරහට කියනවා සම නලේරු පුචිමන්දු මූලිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වාසස්ථානයේ විතරයි. ගොදුරු ගම තමයි ඔය මේ වේරංජාව. වේරංජාව. ඒ අර්ථ ටික දැන් ඉස්සරහට ලස්සනට කියනවා. ඒ කියන්නේ අපි ව්‍යංජන අර්ථ විතරක් ගන්න ගියොත් එහෙම මේ පැටලෙනවා. ඊට පස්සේ කියනවා දැන් අහනවා ඉතින් තේන සමයෙන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්දු මූලයේ කියලා කියනවා. ඒතර අටකථාචාර්යයන් වහන්සේලා අහනවා දැන් වේරංජාවෙත් ඉඳගෙන නලේරු පුචිමන්දු මූලයේත් එහෙම ඉන්න පුළුවන් දාන. නෑ මෙතන මේ කිව්වේ වේරංජාව කියන්නේ ගොදුරු ගමයි. සිව්ිරියාවන් මේ සිව්ිරියාව ඉරියව් පවත්වගෙන හිටපු තැන තමයි ගසමුල. ඒතර ගසමුල කියන කොටත් කොහොමද හිටියේ කියන එකත් ඒ ටික ඔක්කොම දැන් ඉස්සරහට එනවා.
නෑ අපි කියන්නේ දැන් නාවුණි කියන දැන් අපි
අන්න එතනනේ. ආව නෑ උභාන්තිලට ඔහොම හිතනවා නම් මට ඇත්තටම සතුටුයි. කියන්නේ මේ අර්ථ තේරෙනවා කියන එකයි. අපි සන්නංශ දැන් අර කාලයක් යද්දි දැන් මේක අවුරුදු 2000 ගානක පරණ දෙයක් නේ සන්නංශ. එතකොට කෙනෙකුට ගුරු වැසුරක් නැතුව සමහරක් විට අර මතු පිටින් බලලා අර්ථ ගද්දි ඒව පැටලෙන්න පුළුවන්. නෑ නෑ මේ හිටියේ බුදුරජාණන් වහන්සේ මෙහෙමමයි කියලා කියනවා. දැන් අපි හිතන්නකෝ. ඒ කියන්නේ ඒකට ඒ වරද්ද ගන්න නැති වෙන්න තමයි මේ හාත්පස විස්තරය කියන්නේ. දැන් අපි කියනවා තිලෝකානන්ද ආශ්‍රතුන් කොහෙද ඉන්නේ කියන අන්න ලිඳේ ඉන්නවා කියනවා. එතකොට දැන් ඇත්තටම ලිඳ ඇතුලේද? නෑනේ අපි එක්ක බත හදනවා හරි ලිඳ අවටමක් හරි වැඩක් කරද්දී අපි කියනවා ලිඳේ ඉන්නවා කියලා නේ. එතකොට දැන් අවුරුදු 2000 ගානක් ගියොත් ඕක කට්ටිය තර්ක කරන්නේ නෑ නෑ තිලෝකානන්ද හිටියේ ලිඳේම තමයි. අන්න එහෙම අර්ථ දෙන්න පුළුවන්නේ නේද? ඕවට මැදින් මැදින් තව එකතු වෙලා කතා ගිහිල්ලා නේද? නෑ මම දැක්ක ලිඳේ ඉන්නවා කියලා ඉතින් ඔහොම කියන්න පුළුවන්. ඒ නිසා කියනවා ඒකයි අට කතාවක් ටීකාවක් කරා අර අර්ථ විකෘති නොවෙන්න මෙන්න මේ ටික ආරක්ෂා කරලා තියෙන්නේ. නැත්තම් පෙළ බලපුවාම පෙළ ඉදින් 10 දෙනෙක්ට 10 අර්ථයකින් මේ අර්ථ ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක තර්ක කරලා ඕන තරම් අර්ථ ගන්න පුළුවන්. නමුත් ඒ අර්ථ විකෘති වරක්වන්නයි අපිට මෙන්න මේ සාම්ප්‍රදායික අර්ථකථන ක්‍රමවේදයක් තියෙන්නේ අපිට ගැලපෙන. ඒකෙන් පිට අපි පණින්නේ නැහැ. හරි. ඊළඟට සමේන හිතේත්තපන සමය සද්දෝ. තාව පළමු කොට සමවායේ කනේ කාලේ සමූහේ හේතු දිට්ටිසු පටිලාභේ පහානීච පටිවේදේච දිස්සති. මේක ඉතින් ව්‍යාකරණ කාරණයක් කියන්නේ මේ සමය කියන ශබ්දය. සමය කියන පාලි ශබ්දය අර්ථ කීපයක යෙදෙනවලු. මොනවද අර්ථ? ওই ගාථාවේ කියන සමවාය කියන අර්ථයේ යෙදෙනවලු. සමවාය කියන අර්ථය. ඊට පස්සේ සමේ ශබ්දේ කන කියන අර්ථයේ යෙදෙනවලු. කන කියලා කියන්නේ අවකාශාර්ථය, ඉඩ, ඕකාසයක් කියලා කියනවා. කාල අර්ථයේත් යෙදෙනවලු. සමේ කියලා අපි කියන්නේ දැන් ඒ සමේ කියලා කියන්නේ නේද? දැන් සිංහලෙන් නම් මොන සමයන්ද කියලා අහන්නේ නේද? ඒක වෙනම අර්ථයක් නේද? ඒතර ඒ වගේ සමේ ශබ්දයේ අර්ථ කීපයක යනවලු. සමවායේ කනාර්ථේ, කාලාර්ථේ, සමූහාර්ථේ, හේතුාර්ථේ, දික්ටි කියන අර්ථෙත් යනවලු. පටිලාභ කියන අර්ථෙත් යනවලු. පහාන කියන අර්ථෙත් යනවලු. පටිවේද කියන අර්ථෙත් යනවලු. දැන් අපි ගත්තොත් එහෙම සමහර අපේ එක වචනයක් සිංහල වුණත් එක වචනයක් ඒ තැනට යෙදෙන අර්ථ වෙනස්නේ. සම්පූර්ණයෙන් එහෙම පිටින්ම අර්ථය වෙනස් වෙනවානේ. දැන් අපි කිව්වොත් එහෙම දැන් මේක මට එක පාට කියන්න තේරෙන්නේ නැහැ. නිකන් උදා දැන් අපි සිවුර පොරවගෙන යනවා කියනනේ. සිවුර පොරවගෙන යනවා කියලා කියනවා. එතකොට දැන් ඉංග්‍රීසි කෙනෙක් බැලුවොත් එහෙම පොරව කියන එකද ශබ්දකෝෂයෙන් හොයනවා පොරව කියනොට x කියලා දෙනවා. දැන් මේ විදේශික කෙනා පැටලෙනවා මෙතන બોලේ මොකද්ද මේ සිවුරයි පොරවකුයි අරයි යනවලු. එහෙම පැටලෙන්න පුළුවන් නේද? දැන් අපි සමහර ගත්තොත් එහෙම සමහර දැන් ගහ ගන්නවා කියලා කියනවනේ. එතකොට ගහ ගන්නවා කියනකොට ඒ කතාව අනුව බලන්න ඕනේ. දැන් මේ වැටිච්ච ගහක් අරගෙන ගහ ගන්නවද? එහෙම නැත්නම් දෙන්නෙක් ඉඳගෙන ගහ ගන්නවද කියලා. දැන් ඒක අපි බලන්න ඉතින්. ඉතින් ඒ වගේ දැන් මේ සමය කියන ශබ්දය හැම තැනම එකම අර්ථ නැහැ. ඒක ඒ තැන අනුව අර්ථ බලන්න ඕනේ. මෙතන සිද්ධිය අනුව යෙදෙන්නේ මෙහෙම අර්ථයක්. මෙතන සිද්ධිය අනුව මෙහෙම. දැන් මට තව වචනයක් නම් මතක් වුණා. ඒක කියන්න බෑ. ඒක කිව්වොත් එහෙම මේ ගොඩක් පරුෂ වචන වල පවා යෙදෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් මේ කතා කරන වචන. ඒක කතා කරන විදිහ අනුව මේ ඒ තැන වෙනස් වෙලා තියෙන්නේ. ඒකයි වැඩි. ඒ වගේ වචන තියෙනවා ඉතින්. ඒතර සමය කියන වචනයක් දැන් මෙතන අර්ථ කීපයක යෙදෙනවලු. ඔන්න ඒවට උදාහරණ බුද්ධඝෝසාංශ කියන මම මේ ටික මන් ටිකක් කියාගෙන යන්නම් බලා ගන්න පොත. තථාහි අස්ස ඒ සමය ශබ්දයාගේ අප්පේව නාම ස්වේපි උපසංගමෙය්‍යාම යාව කාලංච සමයංච උපාදාය කියන මේ කතාව ආව අපිට කොහෙද ආවේ මේක? මේ කතාව කොතනද ආවේ? අර මතකද ආනන්ද ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේ නමක් එක්ක අර කීර විරේචනයක් වළඳලා වඩින්න හදන අවස්ථාවේදී ඔන්න ඔය සුභමානවක නේද? අන්න ඒ කතාවේදී ඕක ආවා. ඔය ඒ කියලා දාලා තියෙන දීඝනිකායේ සුභ සූත්‍රයේ ඕක තියෙන්නේ. දැන් බුද්ධඝෝසාංශ මේ අටුවාව නිර්මාණය කරන්නේ නිකන් නෙමෙයි. දැන් මෙතන තියෙන කෙලින්ම පෙළ පාඩයක්. ඒ කියන්නේ දීඝනිකායේ සූත්‍රයේ පෙළ පාඩයක්. ඒකේ තියෙනවා අප්පේව නාම ස්වේපි උපසංගමෙය්‍යාම යාව කාලංච සමයංච උපාදාය ඉති කියන ඒව මාදීසු. මේ වගේ තැන්වල සමය ශබ්දයේ යෙදෙන්නේ සම වාය අර්ථේ. හරිද? එතන සමයේ ශබ්දයේ කොතනද යෙදුනේ? ඔව්. කාලංච සමයංච කියලා යෙදුනනේ සම්මාස. එතකොට කියනවා ස්වේපි කියලා කියන්නේ හෙට. හෙට මම මෙන්න මෙතෙන්ට එළඹෙන්න උපසංගමෙය්‍යාම කියලා කියන්නේ අපි එතෙන්ට යමු. යාව කාලංච සමයංච උපාදාය. අපිට සුදුසු කාලයක් සුදුසු සමයක් හේතු කොට උපාදාය කියලා කියන්නේ එතන. හැබැයි මෙතන සමයන් කියන එකට අටකතාගේ සම වායාර්ථය කියලානේ. සම වාය කියලා කියන්නේ ප්‍රත්‍ය සාමග්‍රී අර්ථය කියලා කියන්නේ. දැන් ටිකක් බර වචනකින් කිව්වට ඕක අමාරු කතාවක් නෙවෙයි. පච්චේ සාමග්ගී කියන එකට ටීකාචාරයන් වහන්සේලා කියනවා මොකක්ද මේ පච්චේ සාමග්ගය? ශරීර බලාදී කාරණ සම වාය. තේ උපාදාය පටිච්චයිති අත්තෝ. හේතුව කියන්නේ මොකක්ද? ප්‍රතිසාමග්‍රිය කියලා කියන්නේ හෙට යන්න කයත් ශාරීරියේ බලය ආදිය පහසුවෙන් තියනවා හෙට යන්න. ඒ නිසා අපිට හෙට යන්න පුළුවන් කියන එකයි මේ සමවාය අර්ථයෙන් කිව්වා කියලා කියන්නේ. ප්‍රතිසාමග්‍රිය ප්‍රත්‍ය කියලා කියන්නේ මෙතන මොකක්ද? හෙට යන්න මේ ප්‍රශ්නයක් නැත්තම් හෙට යන්න කයාදී සියල්ල සූදානම් නම් දැන් අපි අසනීප වෙලා නම් අපිට යාගන්න එන්න බැයි නම් කලන්තේ හැදිරා නම් දානි හරියට වළඳ නැත්නම් හෙට ගමන යන්න බෑනේ. පැහැදිලිද? ඒ නිසා තමයි කියන්නේ කාලංච සමයංච උපාදාය. මෙන්න මේ දෙක හොඳට තියෙන නිසා හෙට අපිට ගමන යන්න පුළුවන් කියලා කියන. එතකොට එතන සමය කියන අර්ථයෙන් යෙදෙන්නේ අර කියන ප්‍රත්‍ය සාමග්‍රී අර්ථය. ඒ කියන්නේ යන්න පුළුවන් වෙන්න සුසු කරුණ සම්පූර්ණ වෙලා. තේරුණා නේද? හරි. දෙකක් ගන්න. සුදුසු කාලයක් අර සුදුසු හේතු ටිකක් දෙන්න. මේ සුදුසු ප්‍රතිසාමග්‍රිය. කියනත් සමයෝ නාම තස්සේව පච්චේ සාමග්ගි. දැන් ටීකාව පෙන්නලා කියන්න තිබෙනවා තවත් පැහැදිලි. අත්තතෝ තදන රූපං ශරීර බලංචේව තප්පච්චේ පරිස්සේ අභාවෝ ජන්න. තව කාරණයක් කියනවා. ශරීර බලයක් තියනවලු හෙට ගමන යන්න කිසිම පරිස්සයකුත් නැල්ලු. ඒ කියන්නේ වෙහෙසකුත් අනතුරකුත් බාධකයකුත් නැහැ කියලා කියන්නේ. පැහැදිලි නේ මෙතන සමය අර්ථය. තර එතන සම වාය අර්ථය. ඊළඟට කියනවා ඒකෝවකෝ භික්කවේ කනෝච සමයෝච බ්‍රහ්මචර්ය වාසාය ඉති. ඔය ඇවිල්ලා අංගුත්තර නිකායේ චතුක්ක මට මතක හිටින අටක නිපාතේ වෙන්න ඕනේ. බුද්ධ ජයන්ති නම් අටක නිපාතේ වගේ ඒකෝවකෝ භික්කවේ කනෝච ඔන්න ආපහු එනවනේ වචනයක් සමයෝච කියලා. සමයෝච බ්‍රහ්මචර්ය වාසාය. ඒව මාදීසු කනෝ අත්තෝ. අන්න එතන සමය ශබ්දය කන අර්ථය යනවලු. කන කියලා කියන්නේ අවකාශ අර්ථය. කියන්නේ ඉඩක් තියෙනවා. ඉඩ තියෙනවා. හේතුව ඉඩ තියෙනවා කියලා කියන්නේ බ්‍රහ්මචර්යාව පිණිස සුදුසු කාලයක් සුදුසු ෂණයක් සුදුසු ඉඩක් තියෙනවා කියලා කියනවා. සොනස? ඔව් ඔව්. එතනත් කන කියලා තියෙනවා. ඒ වගේ අර්ථයක් තමයි සම්සයන්. මොහත කියන එක. මොහත කියන එක. මොහත කියන එක. ඊට පස්සේ ඊළඟට දැන් සමය කියන එකේ කන කියලා එන්නේ ඉඩ අවකාශය තියෙන. ඒ කියන්නේ භ්‍රමචර්යාව රකින්න සවන්නස අවකාශය දෙන. දැන් සමහර කාල තියෙනවනේ භ්‍රමචර්යාව රකින්න අවකාශයක් නැහැ. අවස්ථාව නැතුවලා යනවනේ. අන්න එතකොට මේ කියන්නේ භ්‍රමචර්යාව රකින්න අවකාශයක් දැන් තියෙනවා කියන්නේ එතන සමය කියලා පාවිච්චි කරේ. හේතුව තථාගත උප්පාද තථාගත උත්පාදිකෝහි මග්ගරබ්‍රහ්මචර්යස්ස ඕකාසෝ තප්පච්චේ පටිලාභ හේතුත්ත. ඇයි මේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවලු. ඒ නිසා දැන් සමයලු සමය කියලා කියන්නේ මොකක්ද? බ්‍රහ්මචර්යාවට අවකාශයක් තියෙනවා. බුදු කෙනෙක් නැත්තම් මේ බ්‍රහ්මචර්යාව රැකලා නිවන් දකින්න බෑනේ. ඊළඟට අන්න බලන්න ඕකනම් ගොඩක් අයට පුරුදුයි. උන්න සමය පරිලාහ සමය කියලා ඒ තැන්වල සමයේදී ඒව මාදිසු කාලා. අන්න උෂ්ණ කාලේ දැන් ඒක හොඳටම තියෙනවා. උෂ්ණ කාලේ පරිලාහ කාලේ කියලා අර්ථ ගන්න කියලා කියනවා. ඊළඟට මහා සමය කියලා එහෙම සූත්‍රයක් තියෙන්නේ. අන්න ඒ තැන්වල මහා සමයෝ පවනස්මින් ඉති ඒව මාදිසු සමූහ. අන්න එතන මහා සමය කියලා කියන්නේ මහා කාලය කියන අර්ථය නෙවෙයි. අර මහා ෂණය කිව්ව අර්ථය නෙවෙයි. නැත්තම් සමවාය කියලා මුලින්ම අර්ථයක් ඒ අර්ථ එකක්වත් නෙවෙයි. මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගත නේද? අන්න ඒ මහා සමය සූත්‍රයේ මහා සමය කියලා කියන්නේ සමූහයක් කියන අර්ථය. කියන්නේ මහා ගොඩක් මහා පිරිසක් දෙවියන්ගේ සමූහය දේවකායා සමාගත. දෙවියන්ගේ සමූහය. ඒකනේ දැන් සමේ ශබ්දේ බලන්නකෝ එකම අර්ථයේ හැමතැනම ගණ්ඩ ගියොත් මොකද වෙන්නේ කියලා. එහෙන් පිටින්ම අර්ථ වර්ධිනවා. දැන් මහා සමය කියන තැන සමූහ අර්ථයෙන් තමයි ගන්න. එතන අර උන්න සමය වගේ කාලාර්ථ අරගෙන හරියන්නේ නැහැ. ඒකයි බුදුගොස්සන්හස කියන්නේ. ඊට පස්සේ කියනවා සමයෝපිකෝතේ බද්දාලි අපපටි විද්දෝ අහෝසි භගවාපිකෝ සාවත්තියම් විහෙරති. භගවාපි මං ජානිසති බද්දාලි නාම භික්ඛු සත්තු සාසනේ සික්කාය අපරිපූර්කාරී ඉති. අයම්පිකෝතේ බද්දාලි සමයෝ අපපටි විද්දෝ අහෝසි ඒව මාදීසු හේතු. ඔතන බද්දාලි සමයෝ කියලා කියනවනේ. එතන සමය කියන එකේ යන්නේ හේතු නැත්තම් කාරණ අර්ථේ. හේතු කියන අර්ථය. හේතුව දැන් මෙතන විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේ මේ බද්දාලි භික්ෂුව භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ ශාස්ත්‍ර ශාසනයේ ශික්ෂාවේ අපරිපූර්කාරී වුණා. හේතුව ඔහුට මේ සුදුසු හේතු යෙදුනේ නැති හින්දා. ඒකයි කියන්නේ අයම්පිකෝතේ බද්දාලි සමයෝ අපපටි විද්වා අහෝසි. ඒ බද්දාලි ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න හේතු හරියට යෙදුන්නේ නැහැ. ඒකයි සමයෝ අපපටි විද්දෝ කියලා කියන්නේ. තේරුණා නේද? අ ස්වාමීන් මේක අවබෝධ කරන්න ඕන දේ නෙවෙයි උන්වහන්සේ අවබෝධ කරේ බද්දාලි ස්වාමීන් වහන්සේ අර කලින් දවසකත් අපි කිව්වනේ ඉඳ අර මේ විකාල භෝජනේ කරන්න පුළුවන් වගේ අර්ථ ගත්තා. ඒත් උන්වහන්සේ වැරදියට අර්ථ ගත්ත නිසා උන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා වගේ අදහසක් මම කියන්නේ. බුදුරණන්සේකින් ඉදිද්දිත්තේ. ඔව්. එතන හේතු වර්ධින් හේතුනි. ඒකයි කියන්නේ එක්ත සමයෝදි සික්ඛාපද විලංගනස්ස හේතු. ශික්ෂාපද කැඩුවා කියලා කියනවා උන්වහන්සේ. ඒ ශික්ෂාපද කැඩීම නිසා උන්වහන්සේට ප්‍රතිවේදී වුණේ නැහැ අපපටි වේද්දෝ. ඒක අන්න තමයි. ඒක තමයි මේ සමය කියලා කියන්නේ. හේතුවක් වුණාම කියන එක තමයි ඔය කියන්නේ. හේතු වර්ථේ. අත්තනෝ විප්පටිපත්තිය භගවතෝ ජානන සෝ සමය සංකාතෝ හේතුකස්ස අපරිත භගවතු කියනවා. ඊට පස්සේ කියනවා ඊළඟට තේනකෝපන සමේන උග්ගහමානෝ පරිබ්බාජිකෝ ඒ සමෙහි උග්ගහමාන නම් පරිප්‍රාජකයා සමන මුණ්ඩිකා පුත්තෝ සමයත් පවාදකේ තින්දුකාචීවේ ඒකසාලකේ මල්ලිකාය ආරාමේ පටිවසති ඉති ඒව මාදීසු දික්ටි කියලා කියනවා. ඔතන ඔය සමයත් පවාදකේ කියලා කියනවනේ. එතන මේ තේනකෝපන සමේන උග්ගහමාන කියන එතන සමේ නෙවෙයි අර දික්ටි සමයත් පවාදකේ කියලා කියනවනේ. එතන මේ සමය කියලා කියන්නේ ඒ අයගේ දෘෂ්ටිය. එතන සමයප්පවාදකී කියලා ඕන ලියන් තියාගන්න දෘෂ්ටිය ප්‍රකාශ කරන තැන. ඒ කියන්නේ ත්‍රිපිටක ධර්මය
අංශය.
සමය අන්තර කියන්නේ ඒක. රටදැය සමය කියලා කියන්නේ. එහෙමයි. රටදැය සමය වෘද්ධි අභිකාමී නේද? සතන ගවේසි ස්තවිර වම්ම කියලා තියෙන්නේ. එතන මෙතන සමය කියන්නේ මොන අර්ථයෙන්ද? දිට්ඨිය. එයාලගේ සමය පවාදකය කියලා කියන්නේ දෘෂ්ටිය ප්‍රකාශ කරන තැන. හරිනේ. ඊළඟට කියනවා තව අර්ථ කීපයකින් තියෙනවා. දිත්තේව ධම්මේ යෝ අත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ අත්තාභි සමයා ධීරෝ පණ්ඩිතෝති පෞච්චති. මේකින කෝසල සංයුක්තේ සංයුතනිකායේ තියෙන මේ ගාථාවේ ඒවමාදීසු පටිලාභෝ. එතන අත්තාභි සමයා කියලා තියෙනවනේ. ඒ අත්තාභි සමය කියන එතන සමේ අර්ථය මොකක්ද? පටිලාභ අර්ථය. ප්‍රතිලාභයක් ලැබුණා කියන එක. එහෙමයි තමයි. ධර්ම ප්‍රතිලාභය කියලා අර්ථ ගන්න ඕනේ. ඒතර ධර්ම කාලය, ධර්ම හේතුව, ඒ අර්ථ ගන්න නෑ සම්මත. මෙතන ගන්න ධර්ම ප්‍රතිලාභය. එන තමන්ට ලැබිච්ච දේ ධර්මයෙන්. අත්තාභි සමයාති මෙතන කියනවා ඉතින් සම්පරායික වශයෙන් උන් දිත්තේව ධම්මේ කියලා කියන්නේ මෙලොව ලැබිච්ච ඒවා. සම්පරායිකෝ කියලා කියන්නේ පරලොව ලැබිච්ච. අන්න අත්තාභි සමයා ධීරෝ පණ්ඩිතෝති පෞච්චති. ඔය දෙකම අර්ථ ලාභ ගත්ත කෙනාට කියනවා පණ්ඩිත කෙනා කියලා. දී පඤ්ඤා ඒතස් අත්තිහිති ධීරෝ. ධීරානන්ද නැද්දද? ධීර කියන්නේ නිරුක්තිය කියන්නේ. දින් මහත් ප්‍රඥාවක් ඔහුට තියෙන නිසා තමයි ධීර කියලා කියන්නේ. සූර වීර ධීර කියලා. ඊළඟට සම්මා මානාභිසමය අන්තමකාසි දුක්ඛස්සිතී ඒවමාදීසු පහණ. අන්න බලන්නකෝ, සම්මා මානාභිසමය කියලා කියනනේ. එතන මානාභිසමය කියලා කියන්නේ මානය තියෙන කාලේ හෝ එහෙම නෙවෙයි. දැන් මානය තියෙන සමයේහි අන්තං අකාසි දුක්ඛස්ස වෙන්න බෑනේ. දුක කෙලවර කළා වෙන්න බෑනේ. මානාභිසමය කියන එකේ අර්ථය ගන්න කියන්නේ කොහොමද? ප්‍රහාණ අර්ථය. මානාභිසමය කියලා කියන්නේ මානය ප්‍රහාණ වූ කල්හි දුක්ඛස්ස අන්තං අකාසි, දුක කෙලවර කළා. දැන් එතන ගන්න පුළුවන් ද අර කලින් කිව්වේවා කාල අර්ථ හෝ හේතු අර්ථ හෝ ඒ අර්ථ ගන්න පුළුවන්ද එතන? නැ, මෙතන සමය කියනක අර්ථ ගන්න ඕනේ ප්‍රහාණ අර්ථේ. මානේ ප්‍රහාණය කරා කියලා. මානේ ප්‍රහාණය කරපු නිසා මොකද වෙන්නේ? දුක කෙලවර කරනවා. දුක්ඛස්ස පීලනට්ඨෝ සංකතට්ඨෝ සන්තාපට්ඨෝ විපරිණාමට්ඨෝ අභිසමයට්ඨෝ ඒව මාදීසු පටිවේදෝ අත්තෝ. අන්න එතන එනවනේ දුක, දුකේ පීලනාර්ථේ සංකත සන්තාපන විපරිණාමන කියලා දුක්ඛ ලක්ෂණෙන් කොටස් හතරකට බෙදෙනවනේ දුක්ඛ සත්‍ය. අන්න ඒකේ අභිසමය අට්ඨ කියලා කියන්නේ, අභිසමය අර්ථය කියලා කියන්නේ ප්‍රතිවේදේ. ඒ කියන්නේ දුකෙහි පීලනේ සංකත සන්තාප විපරිණාමයේ ප්‍රතිරේද කළා. ප්‍රතිවේද කළා කියන්නේ. හරි. දැන් එතකොට මේ මේ තැන්වල කොහොමද සමේ ශබ්දයේ සමවාය අර්ථය දුනා, කණ අර්ථය දුනා, කාල අර්ථය දුනා, සමූහ අර්ථය දුනා, හේතු අර්ථය දුනා, ditthi අර්ථය දුනා, පටිලාභ අර්ථය දුනා, පහාන අර්ථය දුනා, පටිවේද අර්ථය දුනා. දැන් බුද්ධ ගෝසාන්ස කියනවා ඉද පනස්ස විනේ පිටකේ තේන සමේන බුද්ධෝ භගවා කිව්ව තැන තේන සමයේන කියලා එතන සමේ ශබ්දය සමවායද, කණාර්ථද, සමූහ, හේතු, දිට්ටි, පටිලාභ, පහාන, පටිවේද නෙවෙයි. මෙතන සමය කියලා කියන්නේ මොන අර්ථයෙන්ද? කාලය කියලා. ඒකයි අටුවාවේ කියන්නේ ඉද පනස්ස කාලෝ අත්තෝ. තේරුණානේ? මෙහිලා ඉතින් කාලය කියන අර්ථය තමයි ගන්න කියලා තියෙන්නේ. එහෙනම් වෙන අර්ථ දෙන්න පුළුවන්ද දැන් අපිට? පෙළට වෙන අර්ථ දෙන්න පුළුවන්ද? බැ. තේන සමයන කියලා කියනකොට ඒ කාලයෙහි කියලා තමයි අර්ථ ගන්න. ඒ සමයෙහි. එතකොට අර මානාභි සමය ඔය කිව්ව ඒකක්වත් ප්‍රහාණ පටිලාභ ඒ අර්ථ ගන්න යන්නේ නැහැ. තස්මා යේන කාලේන ආයස්මතෝ සාරිපුත්තස්ස විනය පඤ්ඤත්ති යාචන හේතු භූතෝ පරිවිතක්කෝ උදපාදි. අන්න ඒකයි. යම් කලෙක ආයස්මත් සාරිපුත්තයන් වහන්සේට විනය ප්‍රඥප්ති පනවන්ට ඉල්ලීම් යාචන හේතු භූත වූ පරිවිතරකයක් ඉපදුනාද තේන කාලේන ඉති ඒව මෙත්තත්වෝ දට්ටක්. අන්න ඒ කාලේ කියලා අර්ථ ගණ්ඩ කියලා කියන. තේරුණා නේද? ප්‍රශ්න ටිකක් වැඩි නේද මිරිසෙට? කරන්ට් ගෙන්නේ නැති ඉඳන් නැ නේද? ඇතුලේ තියෙන විශේෂතෙන් නැතුව ශික්ෂාපද පනවන කොට එනවනේ බාගතුන් වහන්සේ මෙහෙම වැඩ හිටියා කියලා ඒ තැන් වල යාර්ථකම ගන්න. මට නම් ලොකු ගැටලුවක් නැහැ. මොකද මම කතා කරන්න වෙන නිසා කොහොමද මට වැඩද ඔබ අහගෙන ඉන්නේ නැහැ. සංඥාසර ශාසනයේ ඒ කාලේ විත්‍ය අර සමහර දේවල් දකින්නකොට තමයි වන්න හිතෙන්නේ. දැන් කියන්නේ එක එක මේ සිද්ධි වෙනකොට සබ්බාගිය ඒ වගේ ප්‍රශ්න එනවනේ. එතකොට තමයි සවන්නත් දීන්නේ. දැන් ශික්ෂාපද කනවන කාලේ ඉන්නේ කියනවා ආගමී සාරිපුත්ත සිද්ධි කාලේ එනකන් ඉන්නුනේ කියනවා. කරන ඇති සම්පත. ඒක හැබැයි මේ අල්පායුෂ්කේ වෙන්නේ. දීර්ඝායුෂ්ක වල ප්‍රතිමොක්ෂයක් නැහැ කියන්නේ. ඕවාද ප්‍රතිමොක්ෂය විතරයි. පරම කාලෙකදී යාචනා කරන ඇති. ශ්‍රාවකෙක්ටවත් ඒකයි අර බුදු නුවණක් තරම් විශ්ේ වෙන්නේ නැහැ ඉතින්. එහෙමයි. මේ කියන්නේ පරාජිකාදී ඒවත් පනවන ප්‍රතිමෝක්ෂයට මුල් වෙච්ච ඒවා පනවන්නේ කියලා කියන්නේ සර්. එහෙමයි. සන්නස ඔව් ඊට පස්සේ තමයි ඔව් පැනවි. ඒ වගේ කන්දක විනේ පැනවිලා තියෙනවා. දැන් පොඩ්ඩක් අඩු නැද තව වජිරබුද්ධ ටීකාවේ සවන්නස මේ අමතර කාරණා ටිකක් කියනවා. ඒක සවන්සලා පස්සේ බලගන්න. ඒ කියන්නේ විනය නිදානයක තියෙන ප්‍රයෝජනය කියනවා. විනයස්ස ආනා දේශනත්තා භගවතෝතාව ආනාරහ භාවන දීපනම් භාගතුන් වහන්සේගේ ආඥාවට සුදුසු බව පෙන්නණ්ඩත් විනය නිදානය තියෙනවා. ආනා භූන බුතස්සක විනයස්ස අනඤ්‍ය විසේ භාව දීපනම් ඒකත් එක හේතුවක්. ඒ කියන්නේ තව කෙනෙකුට ශික්ෂාපද පනවන්න විෂය නැහැ කියන එකත් කියන්න විනය නිදානයක් පෙන්වනවා. විනායට මේක පනවන්න බෑ කියලා. ඒක තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේට පනවන්න බෑ කියන එක නිදානි දෙන්නේ. ආනාය තිතානං ශාවකානං මහානුභාව දීපනත්තං චෛති ත්‍රිවිධං අස්ස ප්‍රයෝජන. විනය නිදානයක ප්‍රයෝජන තුනක් තියෙනවා. විනේ ආනාදේශනාවට භාගිතුන් වහන්සේ ආඥා පනවන්න සුදුසු බව පෙන්වන්න එකක්. ඊළඟට විනේ පිටකයේ අනිත් අයට සාධාරණ නැති බව පෙන්වන්න තව එකක්. ඊළඟට ඒ ආඥාවේ සිටියා වූ ශ්‍රාවකයන්ගේ මහානුභාවය දක්වන්න තව එකයි. මොග්ගල්ලානස සීහනාද කතා කියලා එහෙම එනවා. මොග්ගලන් සාන්නාංශගේ අර වේරංජාවේ දුර්භික්ෂ කාලේ අහනවනේ ස්වාමීන් වහන්සේ පෙරළන්නද පොළොව කියලා. බුද්ධිපප්පටකේ ගන්නද කියලා අහනවානේ. ඒ වෙලාවේ තමයි එපා කියලා කියන්නේ මේ ප්‍රාණීන් වෙහෙසටපත් වෙයි කියලා. සහ ඒක හේතු ගානක් කියනවා. අනාගතේ දුර්භික්ෂයක් ආවොත් එහෙම මිනිස්සු අනාගතේ අභිඥා නැති භික්ෂූන්ට ගරහනවලු. ආ ඉස්සර නම් අපේ ස්වාමීන් වහන්සේලා අපිට පොළොව පෙරලලා හරි කන්න දුන්නා. දැන් ඒකට මොකක්වත් නැහැ කියලා ඉතින් දොස් කියනවා. ඉතින් ඒ වගේ කරුණු ගානක් හිතලා තමයි බුදුරණන් අසේ එපා කිව්වා කියලා කියන්නේ. සාරිපුත්ත මහරහතන්සේ ඒක දැක්කා කියලාද? හා මට චුට්ටක් ඒක නම් මතක මදි සන්නස. ඒ වගේ හේතු ගානක් දෙන්නේ නැති සන්නස. තියෙනවා නේ. ඒ වෙන ඇති තොරතුරු නම් අපි සාකච්ඡා කරන්න යන්න. එතුම් ටික පාලියෙන් කියන්නේ කොහොමද? කවුරුන් පොද කියලා. කිය. පාලියෙන් කියන්නේ නේද? ඔව්. පාලියෙන් කියන්නේ. අදාර වේග ටික ගොඩක් මදි ඒකයි. පාලියෙන් කියන්නේ.
සිතා අපර පස්මා යටතු දුක්ඛන්තේ ඒකම් සමයන්ති විපරෝධ වචනේ නේම. ප්‍රයෝග වචනේ නේම. මේ තේසෝ මබ්බෝ. අවිහම්මිත සත්‍යයන් තමේ කාමාවචරන්තේ මුම වචනේ නේද? මුම වචනේ නේ. සතා අපස්වා ඉද සේන සමයේ නාපි පරණ වචනේ නේම නිත්තේසෝ. පතෝති සතා ඉදච අන්නතා අත්ථ සම්භවතෝ පතං සුත්තන්තේ තාව අච්ඡන් සංයෝගස්සෝ සම්භවති යතං සමයෝ භගවා බ්‍රහ්මජාලාදී සුත්තං සුත්තං තානි නිද්දේති අච්ඡන් දේවතං සමයං කරුණා විදවේන වාහිහාති තස්මා ඒතරද ජෝතනත්තං තත්ස උපයෝග නිද්දේසෝ පතෝ අභිධම්මේත අධිකරණතෝ භාවීන භාව ලක්ෂණතෝද සම්භවති අධිකරණ අධිකරණ හි කාලතෝ සම්මතෝ සම්යෝ වත්ත උත්තාන ඒකිතා සම්මාන කරන තම වාය හේතු සංඝාතස්සට සමයන්ත භාවීන හේතම් භාවෝ ලක්ෂ්‍යති තස්මා තදස්ස ජෝතනත්තං තත්ස උම්ම වචනේන නිස්සීසෝ පතෝ ඉතබන හේතු අත්තෝ කර්මත්තෝ ච සම්භවති ජෝතෝ සික්ඛාවල පඤ්ඤත් සම්මෝ තාරිත්තා දීති දුබ්බන්නේයෝ තේන සමයේන හේතු භූතේන කර්ම භූතේන සික්ඛා ප්‍රදාන පඤ්ඤ පඤ්ඤා ප්‍රයන්තෝ සික්ඛාවල පඤ්ඤාති හේතු ච අපේක්ෂමානෝ භගවා තත්ත තත්ත විභාති තස්මා තදත්ත දෝනත් ජෝතනත්තං ඉද කර්ම වශයෙන් නිද්දේසෝ කතෝති වේසබ්බෝ
හරිද? හරිනේ. හා ඊට පස්සේ කියනවා දැන් මෙතන තේන සමේන කියන පදයේ අර තේන කියන පදයේ අර්ථ ගද්දි අර යේන සම්බන්ධයත් එක්ක අර්ථ ගන්න කියලා කිව්වා. සමේ කියලා අර්ථ ගන්නකොට කෙටියෙන් කිව්වොත් කාලය කියන අර්ථය ගන්න කියලා කිව්වා. ඊට පස්සේ තේන සමේන කියලා ඕකේ ආයෙ විස්තර කරනවා කොහොමද? එත් ආහ මෙහිලා වදාළහ අත කස්මා යතා සුත්තන්තේ. ඔන්න සූත්‍ර පිටකේ එක සූත්‍රයක් හරි කටපාඩම් නම් මහා මංගල සූත්‍රයේ කටපාඩම් හැමෝටම නේද? ඉත වෙන වෙනම අහන්නේ නැහැ ඉතින්. තොන් සූත්‍රේ නේද? එතකොට මහා මංගල සූත්‍රය අපි ගත්තොත් කොහොමද? ඕ. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවාත්තියං විහෙරති. ඒකං සමයං භගවා. දැන් මෙතන කොහොමද ආවේ? තේන සමයේන කියලා ආවේ. අතන සමයං කියලා ආවා. මෙතන සමයේන කියලා. බලමුකෝ දැන් ওই ගැළපීම කොහොමද හදාගන්නේ කියලා. කියනවා සුත්තන්තේ සූත්‍රාන්තේ ඒකං සමයං इति උපයෝග වචනේන නිද්දේශෝ කතෝ. උපයෝග වචන කියලා කියන්නේ ဒုတိယා විභක්ති වචන. ඇයි? පච්චත්තම උපයෝගංච කරණං සම්පදානියං නිස්සක්ක සාමි වචනං භුම්මමාලපන අට්ටමං කියලා ගාතාවක් ලියවලා ඒකේ තේරුම් ටික දුන්නානේ විභක්ති ටික කියලා නේද? ඒතර උපයෝග වචනේන කියලා කියන්නේ ဒုတိယා විභක්ති වචනයක්. ඒකං සමයං. සමයං කියලා කියන්නේ ဒုတိယා විභක්ති වචනේ. එහෙම නිර්දේශයක් කරලා තියෙනවා. අභිධම්මේච. අභිධර්ම පිටකේ ඔබ වහන්සේලා කියෙව්වොත් බලන්න ධම්මසංගණී චිත්තකාණ්ඩේ යස්මින් සමේ කාමාවචර චිත්තං උප්පන්නං හෝති පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති. ඔය විදිහට තමයි ධම්මසංගණී යන්නේ. එතකොට එතන එනවා යස්මින් සමයේ කියලා. සමයේ ශබ්දේ. ඒතර විනය පිටකේ කොහොමද ආවේ? සමයේන. සූත්‍ර පිටකේ සමයං. අභිධර්ම පිටකේ සමයේ. දැන් විභක්ති තුනකනේ ඉදලා තියෙන්නේ. තේරුණාද? එතන බුම්ම වචනේන. බුම්ම වචනේන කියලා කියන්නේ සත්තමී විභක්ති වචනේ. සත්තමී විභක්ති වචනේ. තත අකත්වා සූත්‍රාන්ත පිටකයේ දිච්ච ဒုတိယ වචනය ඒ වගේම අභිධර්ම පිටකයේ දිච්ච සත්තමී වචනයත් යොදන්නේ නැතුව තත අකත්වා එසේ නොකොට ඉද මේ විනය පිටකේ තේන සමේන ඉති කරණ වචනේන නිද්දේශෝ. තේන සමේන කියලා කරණ විභක්තියෙන්, කරණ විභක්තියෙන් යෙදුනලු සමේන කියලා. නිද්දේශෝ කතෝති තත්ත තත ඉදච එහිලා තත එසේ මෙහිද අඤ්ඤතා අත්ත සම්භවතු අන්‍යාකාරයකින් අර්ථ සම්භව වෙන නිසා. කතං කෙසේද සුත්තං තේතාව අච්ඡන්ත සංයෝගත්තෝ සම්භවති. සූත්‍ර පිටකේ අච්ඡන්ත සංයෝගාර්ථය ප්‍රකට වෙනවලු. දැන් මේකදී ව්‍යාකරණ කාරණයක්. අච්ඡන්ත සංයෝගය කියලා කියන්නේ නොකඩවා යමක් කරනකොට ඒ නොකඩවා කිරීම දක්වන්න අපි යොදන විභක්ති පදයක් තියෙනවා, ဒုတိယා විභක්තිය. පැහැදිලිද? ဒုတိယා විභක්තිය. ඒක ဒုတိယා විභක්තිය යොදපුවාම අපි දන්නවා මේ කරලා තියෙන්නේ මේ කාර්ය අකණ්ඩව කඩන්නේ නැතුව කියලා. ඒකට කියනවා අච්ඡන්ත ඕක කාල අච්ඡන්ත, දූර අච්ඡන්ත, ඔය විදිහට අච්ඡන්ත සංයෝගයේ කොටස් කීපයකට බෙදෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සත්තාහං බෝධිපල්ලංකේ නිසීදි. බුදුරජාණන් වහන්සේ සත්තාහං බෝධිපල්ලංකේ නිසීදි කියලා ගත්තොත් සද්දින බෝමුලාරා වැඩ සිටිසේක. ඔකේ කොහොමද කියන්නේ දින හත එක දිගට අකණ්ඩව හිටියා කියලා. ඔව්. පල්ලංකේ කියන්නේ ဒုတိယද නැහැ. සත්තාහං. සත්තාහං කියන පදේ ဒုတိය විභක්තියෙන් සන්නස එතන යෙදලා තියෙනවා. ඒතර ඒ නිසා උතන අච්ඡන්ද සංයෝගේ ဒုတိයාවක්. ඒ නිසා අපි ඒකාන්තයෙන්ම කියන මේක දැන් මෙහෙමත් පුළුවන් නෝන අද එක දවසක් ඉන්නවා මාසයක් විතර ඔන්න කොහේ හරි ගිහින් එනවා. ආයෙ ඊට පස්සේ තව දවසක් ඉන්නවා. ආයෙත් කොහේ හරි ඔන්න මාස දෙකක් විතර ගිහිල්ලා එනවා. ආයෙ ඉන්නවා. ආයෙ සතියක් දෙකක් ආයෙ වෙන තැනක. එහෙමත් ඕන නම් දින හත ඉන්න පුළුවන් නේ. පැහැදිලිද? මේක එහෙම නෙවෙයි. අකණ්ඩව දින හතක්. අන්න ඒක ප්‍රකට කරන්නේ මොන විභක්තියෙන්ද? ဒုတိය විභක්තිය. ඒකට කියනවා අච්ඡන්ද සංයෝගේ ဒုတိය. ඒක බලන්න අච්ඡන්ද සංයෝගද කියන.
දැන් හැමෝටම තේරුම් ගන්න අපි දැන් ආවේ ඉන්නවා. අද ඉන්නවා අපි කියන කරාය ප්‍රෙන්ඩ්ලයිට් නාව ඉන්නවා. අපි දැන් නාව
ඉන්නවා.
ඔව්. ඔය ලයිට් එක දෙක නැහැ.
හරි. ඒ ඔය එහෙම වුණත් අත්‍යන්ත සංයෝගය වෙන්නේ නැහැ සොන්න. ඒ ඔය ඒක වෙනම කියන්න වෙනවා. කතිපය දිවසානි කිහිප දවසක් හරි එහෙම කියන්න වෙනවා. එන ඒ දවස් දෙක දාලා කියන්න
ඕන.
ඒත් සිකුරාද නැමැති දවස් එක දිගට හිටියා කියලා ඉතින් කියන්න පුළුවන්. ඒක හැබැයි හරියට කියන්න ඕන සඳ විස්තර ඇතු. දැන් පෙළේ ඔය වගේ එකක් හදනොත් ඒකයි අටකතා ටීකා වෙන්නේ. ඒක අච්ඡන්ත සංයෝගයේ බලන්නකෝ රූප සිද්ධි හැම විස්තර කරන අච්ඡන්ත සංයෝගයේ කොයි කොයි අවස්ථාවලද ඉදෙන්නේ කියලා. දැන් චාරත්තම් මානත්තම් කියනවනේ දින හයක් කොහොමද අකණ්ඩ කියලා කියන්නේ. ඒ චාරත්තම් මානත්තම් කියන්නේ ဒုတိය විභක්තිය. ඒක පැහැදිලිවම කියනවා මේ විනේ විනිශ්චය ටීකාවේ චරණ කිරියාය අච්ඡන්ත සංයෝගයේ වචනන් කියලා. හැසිරීම ක්‍රියාව කඩන්නේ නැතුව දින හය අකන්නේ පුරන්න ඕනේ. දැන් අපි කියන දිරත්ත තිරත්තම් නේද? ඒකේ සහසෙය වෙන්නේ එතකොට දවස් 3 අකණ්ඩව අරුණු 3 හිටියොත් නේ. අන්න ව්‍යාකරණේ ඕන වෙන්නේ ඒකට. නැත්නම් ඒක කියන්න වෙන විදිහක් නැහැ සන්නක. ඔබ හන්දලා කොහොමද කියන්නේ මේක? එක දිගට වින්න ඕනේ කියලා අහුවොත් අන්නර ව්‍යාකරණ කාරණෙන් තමයි කියන්නේ. මේක ဒုတိය විභක්තිය යොදලා තියෙන්නේ. ඒක ටීකාවල එහෙම පැහැදිලිවම කියනවා ඉතින්. මේක අච්ඡන්ද සංයෝගය නිසා අකණ්ඩව ඒක අකණ්ඩං චරිත්වා කියලා තට්ට කතාවේ කියනවා මානත කඩන්නේ නැතුව පුරන්න කියලා දවස් 6. එතකොට ඒකත් දිරත්ත තිරත්තම් කියලා කියන්නේ තේමයි. අරුණු 3 එක දැන් අද අරුණක් ඉන්නා හෙට නැහැ ආය අනිත්තා. එහෙම එහෙම හිටියොත් ඇවත වෙන්නේ නැහනේ. සහසෙය සාමාන්‍ය රායත් එක්ක එකට හිටියොත් එක වහලයට තර අකණ්ඩ වෙන්න ඕනේ අන්න අච්ඡන්ද සංයෝගය. හරි නේද? එතකොට සූත්‍රාන්තය අච්ඡන්ත සංයෝගයක් සම්භවණේ වෙනවලු යන්හි සමයම් භගවා බ්‍රහ්මජාලාදීනි සුත්තන්තානි දේශේසි. බ්‍රහ්මජාලාදී සූත්‍රයක් බුදුරජාන් වහන්සේ දේශනා කරාද අච්ඡන්තං ඒව අත්‍යන්තේන තං සමයන් ඒ සමේ කරුණා විහාරේන විහාසි. බුදුරජාන් වහන්සේ කරුණා විහරණේ වාසය කරාලු. තස්මාත් තදත්ත ජෝතනත්තං ඒ අර්ථය දක්වන්න තත්ත උපයෝග නිද්දේශෝ කත. අන්න ඒකං සමයන් කියලා ඒ උපයෝග වචනේ නැත්තම් ဒုတိය විභක්ති වචනේ යෙදුවේ කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රාන්තය දේශනා කරන පුරාවටම වැඩ හිටියා කියලා කියනවා. හැබැයි මේක අට කතා විතරක් බැලුවොත් ඒත් ටිකක් පැටලෙන්න ඉඩ තියෙනව නේද? කරුණා සමාපත්තිය ඉඳගෙන එතකොට බණ කීවද නැද්ද? කරුණා විහාරේන කියලා කියද්දි ඒක ටීකාචාරණ වහන්සේ කියනවා මේක පටල ගන්න එපා. මේක කියන්නේ කරුණා සමාපත්තියෙම ඉඳගෙන බුදුරයන් වහන්සේ කීව නෙවෙයි. බුදුරයන් වහන්සේට කරුණාව නිදානේ නැත්නම් කරුණාව හේතුව පූර්වාංගම කොට තමයි මේ දේශනාව කරන්නේ. ඒ නිසා බුදුරයන් වහන්සේට කරුණාව තියෙනවා ඒ වෙලාවේ. ඒ නිසා තමයි මෙතන කරුණා විහාරේන කියලා කියන්නේ. පරහිත පටිපත්ති සංකාතේන කරුණා විහාරේන තථාහි කරුණා නිදානත්තා දේශනායිද පරහිත පටිපත්ති කරුණා විහාරති වුත්තා නපන කරුණා සමාපatti විහාරෝ. කරුණා සමාපත්තියෙන් මෙතන වාසය කරා කියලා අර්ථ ගන්න එපා. හේතුව සමාපatti ඉන්නව නම් බුදු කෙනෙක්ටවත් එක වෙලාවේ අරමුණු දෙකක් අරමුණු කරන්න බෑ. එක හිතකින් එක අරමුණයි බුදුරජාණන් වහන්සේ නමක් වුණත් ගන්න. ඒක වේගවත් වෙන්න පුළුවන් අරමුණෙන් අරමුණට මාරු වෙන එක අපිට වඩා කෝටි ගානකින් වේගවත්. නමුත් හැමතිස්සෙම බුදු කෙනෙක් වුණා එක හිතකින් එක වෙලාවට එක අරමුණයි ගන්න. ඒ හිත ඉපදිලා නිරුද්ධ වුණාට පස්සේ තමයි තව අරමුණක් බුදුරයන් වහන්සේ නමක් වුණත් ගන්න. ඒතර කරුණා සමාපත්තියෙන් ඉඳගෙනම බණ කියන්න බෑ. ඒකයි නැහි දේශනා කාලේ දේසේ තබ්බ ධම්ම විසයස්ස දේශනා ඥානස්ස සත්ත විසයාය මහා කරුණාය සහ උප්පත්ති සම්භවති භින්න විසයත්ත. ඒ කියන්නේ මහා කරුණාව ඉපදෙන්නේ සත්ත විසේ. සත්තාරම්මණයන් එන්නේ සත්වේඥා අරමුණ වෙන්නේ කරුණාවට කරුණා සමාපත්තියට. දේශනා කරද්දී ධර්මයේ අරමුණු වෙන්නේ. ඒතර මේ දෙක දෙකක් කියලා කියන්නේ භින්න විසයත්තා කියලා කියන්නේ ඒකයි. ඒක දෙකක්. තස්මා කරුණාවසේන පවත්තෝ පරහිත ආපත්‍ති සංකාතෝ විහාරෝයිද කරුණා විහාරෝති වේදිතබ්බ. හරි නේද? ඊට පස්සේ කියනවා දැන් සූත්‍රයේ සමයන් කියලා ဒုတိය විභක්තියෙන් යෙදුනේ කරුණාවෙන් බුදුරැන් වහන්සේ වාසය කරා කියන අර්ථය. අභිධම්මේච අධිකරණත්තෝ භාවේන භාවලක්ෂණත්තෝ ච සම්භවති. අධිකරණාර්ථයත් භාවේන භාවලක්ෂණයත් සම්භවණේ වෙනවා කියලා කියනවා. ඔය භාවේන භාවලක්ෂණේ කියලා කියන්නේත් යම්කිසි ක්‍රියාවක් මුල් කරගෙන තව ක්‍රියාවලියක් පෙන්නුම් කරනවා නම් ඒකට කියනවා භාවේන භාවලක්ෂණේ කියලා. ඒ කියන්නේ අපි යමක් කියන්න වුණාම තව වැඩක් මුල් කරගෙන තමයි ඒ දේ කියන්නේ. ඒකට කියනවා භාවේන භව ලක්ෂණේ කියලා. ඕක තව ටිකක් ඉතින් ටීකාචාර්යන් වහන්සේලා පැහැදිලි කරනවා. වහන්සේලා ඒක පස්සේ හෙමීට බලාගන්න. එතකොට මෙතන කියනවා අධිකරණංහි. ඔය අධිකරණංහි කියන තැනට ලියාගන්න මෙතන අධිකරණ කියන්නේ අපි ඔය කතා කරන උසාවි හෝ එහෙම නැත්නම් සිව්වැදෑරුම් විවාද අනුවාද අධිකරණ ඒ අධිකරණාර්ථය නෙවෙයි. මෙතන අධිකරණ කියන්නේ ආධාර අර්ථය. යමකට ආධාර වීම කියන අර්ථය. යමකට ආධාර වීම කියන අර්ථය. අර භාවේන භාව ලක්ෂණය කියන එක සාමාන්‍යයෙන් කියනවා ක්‍රියාවේ ක්‍රියාන්තර රූප ලක්ෂණ කියලා. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවක් මුල් කරගෙන තව ක්‍රියාවක අර්ථ. ඒකට මට මතකයි ගාවිසු දෝහමානාසු ගතෝ හරි. ඒ කියන්නේ ගව දෙනුන් දොවනකොට මේ කාලේ මෙතෙන්ට ගියා හරි. ඒ වගේ. ඒතර තව වැඩක් මුල් කරගෙන තමයි අනිත් තව කතාවක් කියන්නේ. එතකොට මෙතන කියනවා කාලත්තෝ සමූහත්තෝච සමයෝ සමේ ශබ්දය තත්ත උත්තානම් පස්සාදී ධම්මාන ස්පර්ශයාදී ධර්මය, පස්ස වේදනාදී ධර්මය, කන සමවාය හේතු සංකාතස්සච සමයස්ස භාවේන තේ සම්භාවෝ ලක්කිය. අර කන අර්ථය සමවාය අර්ථයත් හේතු සංඛ්‍යාත වූ සමයෙහි භාවේන, ඒ භාවයෙන් තේ සම්භාවෝ ලක්කියති. ඒ භාවය ලකුණු කරනවා කියලා කියනවා. තස්මා තදත්ත ජෝතනත්තං තත්ත බුම්ම වචනේන නිද්දේශෝ කතෝ. ඒ අර්ථය දක්වන්න මෙතන සත්තමී වචනයෙන් කිව්වා කියලා කියනවා. ඒක සමහරකට තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. කෙටියෙන් කතාවක් කියන්නේ දැන් යස්මින් සමයේ කාමාවචර චිත්තං උප්පන්නං හෝති කියලා කාමාවචර සිත ඉපදුනහම අන්න කියනවා ස්පර්ශය තියෙනවා, වේදනාව තියෙනවා. ඒතර ඒ කරුණ මුල් කරගෙන තමයි අර ටික කියන්නේ. ඒකයි මේ භාවේන භාව ලක්ෂණන් ඔයි කියලා ටිකක් ගැඹුරු වචනකින් ඔයි කියන්නේ. පැහැදිලි නේද? අන්න හරි. ඒ සමයේ මේ ටික තියෙනවනේ. අන්න ඒකයි. තියෙනවා තියෙනවා. ඒකයි කන සමවාය හේතු කියන මේ අර්ථ කීපෙම කියන්නේ. අන්න හරි. ප්‍රථම ධානය ඉපදුනම අර කොටස් ටික නැහැ නේද? ඇයි ව්‍යාපාදේ ඒව එන්නේ විදිහන්නේ? තව ඉතින් ටීකා බැලුවොත් මේක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඉදපන හේතුවත්තෝ කරණත්තෝච සම්භවති. ඔන්න දැන් අර තේරුම් දෙක තේරුම් නැත්තම් චුට්ටක් පැත්තකින් තියලා හරි විනේ පිටකයේ කොහොමද අර්ථ ගන්නෙ? ඉදපන හේතු අර්ථය, කරණ අර්ථය සම්භවනේ වෙනවලු, ඒ කියන්නේ උපදිනවලු. කොහොමද? යෝහිසෝ සික්ඛාපද පඤ්ඤත්ති සමයෝ සාරිපුත්තාදීහිපි දුබ්බින්නේයෝ. ශික්ෂාපද පැනවිය යුතු කාලය සාරිපුත්ත මහරහතන් වහන්සේලාට උනත් දුබ්බින්නේයයි. ඒක දැනගන්න අපහසුයි. තේන සමේන හේතු භූතේන කරණ භූතේනච. ඒ සමයෙන් හේතු භූත වූ කරණ භූත වූ සික්ඛාපදානි පඤ්ඤාපයන්තෝ. සික්ඛාපද පඤ්ඤත්ති හේතුංච අපේක්කමානෝ. ශික්ෂාපද පැනවීම හේතුව අපේක්ෂා කරමින් භගවා භාගිතුන් වහන්සේ තත්ත තත්ත විහාසි. ඒ තැන වාසය කරා කියලා කියනවා. ඒක කියන්නයි තේන සමයේන කියලා කරණ විභක්තියෙන් එදුවා කියලා කියන්නේ. මොන කරුණකින්ද, මොන හේතුවකින්ද ශික්ෂාපද පනවන්ට කියන හේතුව ඇතුව තමයි බුදුරජාණන් වහන්සේ ඒ තැන වාසය කරේ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා අද හෙට වෙද්දි මෙතෙන්ට වැඩියොත් මේ ශික්ෂාපදේ පැනවෙනවා. මෙහෙම වැඩියොත් මෙතෙන්ට මේ ශික්ෂාපදේ පැනවෙනවා. ඔය ඔක්කොම හේතු දන්නවා බුදුරජාණන් වහන්සේ. තස්මාත් තදත්ත ජෝතනත්තං ඉද කරණ වචනේන නිද්දේශෝ කතෝති වේදිතබ්බ. ඒ අර්ථය දක්වන්න මෙතන කරණ වචනය නිර්දේශ කළා කියලා කියනවා. හෝති චේත්ත උපයෝගේන බුම්මේන තන්තං අත්තං අපේක්‍ය අඤ්ඤතර සම යෝබුද්ධෝ කරණේවසෝ ඉද. උපයෝගේනුත් බුම්මේනුත් ඒ අර්ථය අපේක්ෂා කරේ. කියන්නේ ද්විතීයා විභක්තියයි සත්තමී විභක්තියයි අර්ථ අපේක්ෂා කොට වෙන තැන්වල සමයේ ශබ්දයේ අර්ථ ගැන්වුවා. මෙතන හැබැයි ඉද කියලා කියන්නේ මේ විනය පිටකේ මොන අර්ථයෙන්ද? කරණ අර්ථය. පෝරාණාපන. පෝරාණා කියලා කියන්නේ මෙතන මට මතක හැටියට අට කතාචාර්යයන් වහන්සේලා පැරණි. අට කතාචාර්යා කියලා කියනවා. පනවන්නේ ඒකම් සමයන්තිවා යස්මින් සමේතිවා තේන සමේනිතිවා අබිලාපමත්ත බෙහෙදෝ ඒස. මේක වචන මාත්‍රයක් පමණයි. සබ්බත් ගුම්මං ඒව අත්තෝති කියලා කියනවා. තස්මා තේසං ලද්දියා තේන සමේනිති උත්තේපි තස්මින් සමේයත්තෝ වේදිතම්. තේන සමේන කියලා කරණ විභක්තියෙන් තිබ්බත් කොහොමද අර්ථ ගන්න කියන්නේ ඕන. තස්මින් සමේ කියලා ඒ සමේහි කියලා ඕනනම් අර්ථ ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකයි අපි කියන්නේ එක් සමයේකී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේරංජාවෙහි කොසඹ ගසක් මුල වික්ෂු 500ක් සමග වැඩවාසය කළසේක කියලා. මොකක්වත් තේරුම් නැත්නම් ඔය අර්ථයෙන් හරි ගන්න බෑ. දැන් මේ ප්‍රශ්නේ එන්න ඕනි. හරිනම්
පාලි ඉගෙන ගන්නදී දැන් තේන සමේන කියනකට අපි සාමාන්‍යයෙන් අර්ථ ගන්නකොට තතියා විභක්තියෙන් ඔකේ අර්ථ ගන්න බෑනේ. ඒ සමේන් කර්ම කොට කියලා එහෙම නේද? ඒ සමේ එහි කියලා කියන්නේ. ඒතර ඒ සමේ එහි කියද්දී සත්තම විභක්ති අර්ථයක් තමයි තියෙන්නේ. අර තතියා විභක්ති පාලි කරන අය තමයි දන්නේ. හරි නේද? ආ එතකොට දැන් විනය පිටකේ වේරංජකණ්ඩේ තේන පදේ අවසන් සමේන කියන පදේ අවසන්. ඊට පස්සේ ආපහු බුද්ධෝ භගවා කියන පද දෙක විස්තර කරන්න. ඉමේ සම් පදානම් පරතෝ අත්තම් වන්නේ ඉස්සම්. බුද්ධ ගෝසාංශ කියනවා මේ පද දෙකේ අර්ථ ඉස්සරහට කියන්නලු. පරතෝ පසුව වර්ණනා කරන්නලු. ඇයි ඒ? අර වේරංජා බ්‍රාහ්මණයා ඇහුවනේ ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ කියලා ගුණ අහනවනේ. අන්න එතනදී මේ බුද්ධ ගුණය භගවා ගුණය විස්තර කරනවා. ඒ නිසා බුද්ධ ගෝසාංශ මෙතන විස්තර කරන්නේ නැහැ. නැත්තම් ආයේ එතනදී ආයේ මේ ප්‍රශ්නයක් එනවනේ. ඒ බුදු ගුණ නවයේ එකට එතනදී. ඒතර බලන්න බුද්ධ ගෝසාංශලා කොච්චර සැලසුමක් ඇද්ද මේ අට කතාවක් අවසන් කරද්දීනේ. අනාගතයේ මේක මේ තැනින් අවසන් කරනවා කියද්දී කොච්චර සැලැස්මක් තියෙන්නේ. සමහර ඒවා කියනවා ඉතින් මේ දැන් විස්තරයක් කියන්න පටන් ගන්නවා කියලා පටන් ගත්තාම අපි ඉතින් සති ගානක් කියනවා. සති ගානක් කියලා අන්න එදා කියපු එක දැන් තමයි අවසන් වුනේ කියලා ඉවර කරනවා. අපිට මතක නැහැ කොහෙද පටන් ගත්තේ කියලා. සාංශලා ඉතින් ලොකු සැලැස්මක් ඇතුව තමයි ඉතින් මේක කරන්නේ. ඊට පස්සේ කියනවා වේරංජායම් විහෙරති ඉතිෙත්. ඔන්න ඊළඟ පදේ පෙළේ. වේරංජායම් විහෙරති ඉතිෙත් පන වේරංජාති අඤ්‍යතරස්ස නගරස්ස ඒතං අදිවචන. එක්තරා නගරයකට සමාන වචනයක්ලු. අදිවචන කියලා කියන්නේ සමාන වචනයක්ලු. තස්සං වේරංජායම් ඒ වේරංජාවෙහි කියන අර්ථ. සමීපට්ඨේ බුම්ම වචන. මේක මොන වචනයක්ද? සමීපාර්ථේ සත්තමී වචනයක්. සමීපාර්ථේ සත්තමී වචනයක්. ඒ සමීපාර්ථේ සත්තමී වචනයක් කියන එක විස්තර කරන්න කලින් එතන කියනවා ඔය වේරංජා කියන මේ පදේ හැදිච්ච විදිය අර්ථ කීපයක් කියනවා. ඉතින් වේරංජා කියලා නම හැදිච්ච හැටි ඒකත් ඕනනම් චුට්ටක් කියලා ඉන්නම්. අර්ථයක් දෙකක් මට මතක හැටියට අර සේරි වාණිජ ජාතකේ වෛරය ඇති වෙච්චක් තැනක්ලු. ඒ නිසා වේරංජා කියලා කියනවා කියනවා. ඒක තියෙනවා නේ. ඒ වගේ අර්ථ ඉතින් කීපයක් තියෙනවා. පස්සේ මීට බලාගන්න මේ වේරංජා කියන නම හැදිච්ච හැටි. තව ඉතින් මෙහෙමත් කියනවා සමහරු මේ නිසාත් කිව්වලු. වේරංජ කියලා ඉසිවරේ කිටියලු එයාගේ ආශ්‍රමයක් තිබ්බලු. ඒ නිසාත් වේරංජා කියලා කිව්වලු. වේරංජස්ස නාම ඉසිනු අස්සමට්ටානේ කතත්තා වේරංජා. එහෙමත් කියනවා. තව කියනවලු කාදනීය භෝජනීය අලංකාරාදීහිච විවිධේහි උපකරණේහි රංජනතෝ විවිධේහි රංජයතීති වේරංජා. කන්න බොන්න අඳින්න පළඳින්න බොහෝ උපකරණාදීන් නොඑක් ආකාරයෙන් ඇලෙන්න තියෙන නිසාත් වේරංජා කියලා. ඉතින් එහෙම ඉතින් එක එක අය වේරංජාවට නම හදපු විදි තියෙනවා. එහෙමත් කියනවා. රංජ කියලා කියන්නේ ඇලෙනවා කියන එක. අර විශේෂයෙන් ඇලෙන්න පුළුවන් තැනක් නිසා වේරංජා කියනවා. අදත් හැබැයි ඔය එක එක නිරුක්ති දෙන අය ඉන්නවා නේද? පටිසම්භිදාලාභී වගේ නේද? නෑ ඒවට අහුවෙනා ඉන්නවා සංස. පොඩි ආශිතුල්ලපව අහුවෙනවා. ඉතින් නොදන්න තෝරන. ඒ කාලේ අපටත් ඔය සාමාන්‍ය කවක පහට විදින එක තමයි පැවිද්ද කිව්වා. පහට විදින එක තමයි පැවිද්ද කිව්වා. පහ තමයි පංචස්කන්ධය. ඉතින් මේ පංචස්කන්ධේ තරණය කරන්න හම්බෙච්ච එක තමයි පාත්‍රය කියන. ඈ අනික සිංහලෙන් නිරුක්ති දීලා බුදුරණන් සිංහලෙන් තමයි නිරුක්ති දීලා තියෙන්නේ. වන්නම් දැක්ක ගිනි තියෙන ඒ වගේ පොත් නම් අහු වුණා තායි දෙකක් නැහැ. මුල් ලෝක සංසිත් කියලා දිනන ගිනි තියන්නේ කියලා මේ නාව නිසා නම් සංසිත් අහු මොනවා රිතින් හදෙන සංසිත් ලෝකෙට විද්ද නිසා ලෝක විදූ කියනවා ඒ වගේ අර ඕ ඒවනම් කියන්නත් ඉතින් මේ ඇත්තටම මහා ශෝචනීයයි මේ බුදු ගුණනේ විකෘති කරන්නේ තියෝලිකේ කීප හදන ඉන්නවා අපි. පහ තරණය කරන පංචස්කන්ධය අවබෝධ කරලා ඒකෙන් එතර වෙන්න හම්බෙච්ච වෙනින්ද පාත්‍රි. ඊකට ඉතින් මේ ටික හරියට ඉගෙන ගත්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉතින් හැදෙන්න ඕනේ නැත්තම්. ඊට පස්සේ කියනවා ඔය සමීපත්තේ බුම්ම වචනං කියලා කියනකොට ඒකයි අපි අර උදාහරණයට කිව්වේ ලිඳේ ඉන්න කතාව උදාහරණයට කිව්වේ. එතකොට ඒ සමීපේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කියලා අර්ථ ගන්න කියලා කියනවා. නැත්තම් අර්ථ පැටලෙනවනේ. දැන් ඒක පාලියෙම ඕනනම් උදාහරණ ඕනනම් නිකන් සටහනක් දාලා දෙන ගංගායන් ගාවෝ චරන්ති. ගඟේ ගවයෝ හැසිරෙනවා කියනවා. ඇත්තටම ගඟේ දොය ගවයෝ හැසිරෙන්නේ නැහැ. කලාතුරකින් ගඟේ යන්නත් පුළුවන්. නමුත් මේ කියන්නේ ගංගාව අවට අන්න. ඒ ඒ ඒ අවට ඉන්නවා කියලා යොදන්න දාන විභක්තියක් තියෙනවා. මොකක්ද? සත්තමි විභක්තිය. ඒකයි අර වේරංජා යම් කියලා සත්තමි විභක්තියෙන් එදුවේ. බුදුරජාණන් වහන්සේ වේරංජාව සමීපේ වැඩ ඉන්නවා කියන්නේ. නැත්තම් කූපේ ගග්ගුලං ගග්ග කුලං අන්න එහෙමත් කියනවා. දැන් ওই සමහරක් විට මේ වෙලේ කඩේ කියනවා නේද? වෙලේ කඩේ ගලේ වෙල කියනවා නේද? ඉතින් ඒතර ගල උඩ වෙලක් තිබෙන්න නෙවෙයි. ගලක් සමීපේ වෙලක් තියෙන නගරයක්. හරි මොකක් හරි නිසා ඒ වගේ. දැන් අර වෙල අයිනේ තියෙන කඩේ නිසා කියන වෙලේ කඩේ කියලා නේ. හරි දස්සන සංසදාගේ බස් එක නවත්තන තැනනේ. වෙලේ කඩේ ළඟ නවත්තන්න කියන තැන නවත්තන්නේ. ඉතින් එතකොට ඒ සමීප අර්ථයෙන් අපි කියනවා සත්‍යමි විභක්ති. ඊට පස්සේ කියනවා විහෙරති කියන පදය. ඔන්න විහෙරති. දැන් පෙලේ තේන සමේන බුද්ධෝ භගවා ඊළඟට පෙලාවේ වේරංජායන් විහෙරති. විහෙරති කියන එකේ කියනවා අවිශේෂේන විශේෂයක් නැතුව ඉරියාපත දිබ්බ බ්‍රහ්ම අරිය විහාරේසු. ඉරියාපත දිව්‍ය බ්‍රහ්ම දිබ්බ බ්‍රහ්ම අරිය විහාරේසු අඤ්‍යතර විහාර සමංගේ පරිදීපණං ඒතං. ඒ කියන්නේ සිව් ඉරියා පත ඊළඟට දිබ්බ බ්‍රහ්ම අරිය විහාර කියලා කියන්නේ සතර ධ්‍යාන ඵල සමාපත්‍ය ආදී ඉරියාපත විහාර දිබ්බ විහාර බ්‍රහ්ම විහාර අරිය විහාර කියන මේ සිව් ඉරියව් බුදුරයන් වහන්සේ එතන පැවැත්වුවා කියලා කියන්නේ විහෙරති කියන පදයෙන්. පැහැදිලිද? කියනවා අඤ්‍යතර විහාර සමංගී පරිදීපණං ඒත එක්තරා විහරණයකින් කියන අර්ථයෙන්. ඉදපන තාන ගමන නිසජ්ජා සයනප්ප බෙහෙදේසු. මෙහි හිත ගැනීම ඇවිදීම ඉඳ ගැනීම වැතිරීම කියන නිදා ගැනීම කියන මේ ඉරියාපතේසු අඤ්‍යතර ඉරියාපත සමායෝග පරිදීපණං. එතන විහෙරති කියනකොට භාග්‍යතුන් වහන්සේ කොහොමද හිටියේ කියලා අහුවොත් කොහොමද අපි උත්තර දෙන්නේ? සමහර වෙලාවට බුදුරැන් වහන්සේ හිතගෙන වැඩ හිටියා. සමහර වෙලාවට ඇවිදිමින් සක්මන් කරමින්. සමහර වෙලාවට හිඳගෙන. සමහර වෙලාවට සැතපීගෙන. ඔය කියන ඉරියව් හතරම පැවැත්වුවා කියන එක එකට කිව්වා විහෙරති කියන පදේ. පැහැදිලිද? ඇයි ඒකේ ඍජුව නැහෙන හිටගත්තද ඇවිද්දාද එහෙම මොකුත් නැහෙනේ. ඔය සිව්විරියාවන්ම පැවැත්තුවා. තේන ටිතෝපි ගච්ඡන්තෝපි නිසින්නෝපි සයානෝපි භගවා විහෙරතිච්ඡේව වේදි තම්පෝ. සිටගෙන හිටියත් සක්මන් කළා හිඳගෙන සිටියත් සැතපුණත් භාගතුන් වහන්සේ වාසය කළාම කියන අර්ථය ගණ්ඩ කියලා කියනවා. ඒ කියන්නේ විහෙරති කියන අර්ථය ගන්නවා. නෑ ඉරියව් හතරකින් එක්තරා ඉරියව්කින් එහෙම අර්ථ ගන්න. හතර අතුරින් නිද්ධාරණ අර්ථින් අර්ථ වෙන ඒ හතරට අමතර වයිස්ම වෙන ඉතින් ඉරියව්වක් එහෙම පවත්තන්න නෑනේ. අම ඒ කියන්නේ ඒ ඉරියව් හතරනේ සාමාන්‍ය කෙනෙක් පවත්තන්නේ. ඒ අතුරින් එකක් සෝහි ඒකං ඉරියාපත බාධනං අන්‍යේන ඉරියාපතේන විච්ඡින්දිත්වාන්න. එක ඉරියව්වකින් ඇතිවෙන පීඩාව, ඒ කියන්නේ බුදුරයන් වහන්සේට වෙහෙසක් ඇති වෙනවනේ, ඉඳගෙනම ඉන්නත් බෑනේ බුදුරයන් වහන්සේට. ඉතින් ඒ බාධාව විච්ඡින්දිත්වාසින්ද අපරිපතන්තං පටන්තං, ඒ කියන්නේ නොපෙරෙන්නා වූ අත්භාවං හරති පවත්තේති තස්මා විහෙරති इति උච්චති. ආත්ම භාවය ගෙන යයි පවත්නයි නුයි විහෙරති කියලා අර්ථ ගන්නද කියලා කියනවා. ඒ කියන්නේ නොපෙළෙන ආත්ම භාවය. ඒ කියන්නේ අඛණ්ඩව සාන්නහස චිත්තේ පවතිනවනේ. ඒක ඉතින් වෙනස් කරගන්නවා අර කියන විදිහට. ඒ කියන්නේ කොහොම හිටියත් ජීවත් වෙන්න වෙනවනේ හිටගෙන හිටියත්. ඒක නොපෙළෙන වූ ආත්ම භාවය ඉරියව් මාරු කරමින් පවතින. අපරිපතන්තන්ති අපතන්තං කියලා ටීකාවේ කියනවා. නොයටන්නා ඒක අකනේ අපරිපතන්ත නොවුනොත් වෙන්නේ මොකද? එක්ක පිරිනම් පාන්න ඕන නැත්තම් නැත්තම් මැරෙන්න ඕන. සාමාන්‍ය මිනිස්සු එන්න මැරෙන්න. ඒතර අර ඉරියව් මාරු වෙනවනේ. හැබැයි ආයත් විඥාණය උපදිනම ආයත් ඉති ওই ටික පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා නලේරු කුචිමන්ද මූලයේ කියන එක. නලේරු කුචිමන්ද මූලයේ ඉතිහෙත් නලේරු නාම යක්කෝ. නලේරු කියලා කියන්නේ කාටද? යක්ෂයෙක් ඉන්නවා නලේරු කියලා. පුචිමන්දෝති නිම්බ රුක්කෝ. අන්න ඒකයි මං කිව්වේ කොහොඹ ගහක්. නිම්බ කියලා කියනවා කොහොඹ ගහට. මූලන්ති සමීපං. පුචිමන්ද මූලේ කියලා කියනකොට සමීපාර්ථය. අයන්හි මූල සද්දෝ. ඔන්න දැන් අර සමය ශබ්දයේ අර්ථ කීපයක ගියා වගේ මූල කියන ශබ්දයේ අර්ථ කීපයක යනවා. කොහොමද? මූලානි උද්දරේය අන්තමසෝ උසීරණාල මත්තානි පීති ආදීසු මූල මූලයේ දිස්සති. මුල්ලු දුරනව යටත් පිරිසින් උසීර නාල කියලා කියන්නේ මේ අර බටයක් සුවඳ හොට බටයක් මාත්‍රේ වුණත් මුල් උදුරනවා කියලා. මෙතන මූල මූලයේ කියලා කියන්නේ අර ගස්වල මුල තියෙනවනේ මුලින් මුලට. අනේ මුලින් මුල කියන අර්ථය. ලෝභෝ අකුසල මූලං කියන තැන්වල ගස්වල මුල් ගන්න පුළුවන්ද? එතන මුල කියලා කියන්නේ ඒකට අර හේතුව. ආදීසු අසාධාරණ හේතුන්හි. අසාධාරණ හේතු කියලා කියන්නේ ලෝභ මූලයේ කියන එක කුසල් හිතේ ඇතිවෙනවද? නැහැ. ලෝභය කියන එක අකුසල හිතටම සාධාරණයි. ඒ නිසා අසාධාරණ හේතුවක් ලෝභය කියන එක. හැම එකකම පවතින්නේ නැහැ. සමහර විපාක සිත්වල සමහර කුසල් සිත්වල ඒවයි පවතින්නේ නැහැ. යාව මජ්ජන්තිකේ කාලේ ඡායාපරත නිවාතේ පන්නානි පතන්ති එත්තාවතා රුක්ක මූලං ඉතියාදීසු සමීපේ. අන්න යම්තාක් ඡායාව පැතිරෙනවද නිවාත වූ කොළ වැටෙනවද මෙපමණක් ගස මුල, ඒ කියන්නේ ගහේ අවට. දැන් ගහක් තිබ්බහම ඒකේ හෙවණැල්ල පැතිරෙන ප්‍රදේශයක් තියෙනවනේ. අන්න ඒ තැන්වල සමීපාර්ථේ ගන්නවා. ඒ කියන්නේ ගහ සමීපයේ කියන එක. දැන් කෙනෙක් කිව්වොත් එහෙම නෑ නෑ ඔය නම් කොහොඹ ගහේ ලොකු මුලක් හැදිලා තිබ්බා භාගතුන් වහන්සේ ඒ මුල උඩ තමයි වැඩ හිටියේ කියලා නරේලු පුචිමන්ද මූලයේ. දැන් ඕක වැරදි කියලා කොහොමද ඔප්පු කරන්නේ අපි? දැන් පෙළ විතරක් කියවලා ඕක කිව්වොත් කොහොමද අපි වැරදි කියලා ඔප්පු කරන්නේ? ඔප්පු කරන්න ක්‍රමයක් නෑනේ නේද? ඉතින් ඒ නිසා තමයි අටුවාචාර්යයන් වහන්සේලා කියන්නේ මේ කියන්නේ ගහේ මුල උඩවත් එහෙම හිටියා කියන එකම නෙවෙයි. දහේ අර හේව නැල්ල එහෙම යම් වැටෙන ප්‍රදේශයක් තියෙනද අන්නේ ගහ සමීපේ හිටියා කියලා අර්ථ ගන්න කියලා කියනවා. තේරුණා නේද? පුළුවන් සං ගහ ඇසුරු කරගෙන ගහ මුල වැටෙන මේ ප්‍රදේශය තමයි එහෙම. ඉදපන සමීපේ අදිප්පේතෝ තස්මා නලේරු යක්කේන අදිග්ගහිතස්ස පුචිමන්දස්ස සමීපේ. නලේරු යකා අදිග්‍රහිත වූ කොහොඹ ගහ සමීපේ ඉති ඒව මිත්තත්තෝ දට්ටබ්බ. ඔව් හේතු අසුනහස දැන් විනේ පිටකේ පුරාවටම ඔය වගේ දැන් කතා එනවා අපිට ඉස්සරහට. පාචිත්ති පාළි බුදුරයන් අස මෙහෙම ගහක් යට හිටියා මෙහෙමයි මෙහෙම. ඒතර ඒ එක තැනකවත් වරද්ද ගන්න නැති වෙන්න තමයි මේ මුලින් ටිකක් වැඩිපුර අර්ථ ටිකක් ඔය කියන්නේ. තේරුණාද? මේ වගේ කතා ආයේ විනේ පිටකේ ඉස්සරහට එන්නේ නැහැ. මේක ඉතින් කියාගෙනම යනවා ඉස්සරහට. ඒතර ආයේ දැන් අපි ඉස්සරහට පැටලෙන්නේ නැහනේ. ඒ නිසා මේ ටික හරියට අපි දැනගන්න ඕනේ. එමේ හේත් වෙලාම කියලා නම් කියන්නේ නේද? ඔව් ඉතින් ඒක බුදුරැන් වහන්සේ කතා ගාව ගන්න නැතුව හේත් වෙන්න ඕන නම් හේතුණා ඉවරයිනේ. නේද? නෑ මට කොන්දරි දෙන මං ඒින්ද හේත් වෙනවා කියන ඉවරයි. ඒක කවුද කිව්වේ කියන එක මම දන්නේ නැහැ. ඉතින් ඒක බලන්න කිව් නේද? අපහසු නම් ඉතින් කෙනෙක් ඉතින් එහෙම කළයි කියලා ඉතින් ඒක අපට මොකක් කියන්න බෑ. ඉතින් අසනීපයක් ආබාධයක් තියෙනවා නේද? කොහොමත් ඔය ආසන ක්‍රම එහෙම ඒ කාලේ තිබිලා තියෙනවා ඉතින්. භාවනා ආසන ආදී ඒවා පාවිච්චි කරලා තියෙනවා. වික්ෂුන් වහන්සේලා. ඊට පස්සේ කියනවා සෝකිර පුචිමන්දෝ රමණීයෝ උපාසාදිකෝ. අර කොහොඹ ගහ හරි රමණීයයිලු. බොහොම අනිත් අයට හරි ප්‍රසාද ජනකයිලු. අනේකේසං රුක්කාණං ආදිපච්චං වියකුරිපාණං. අනේක වූ වෘක්ෂයත් නිකන් අධිපති වෘක්ෂයක් වගේ, දෙටු වෘක්ෂයක් වගේ මේ වෘක්ෂය පවතිනවා කියලා කියනවා. මේ නලේරු කියලා යකාට හැදිලා තියෙන නලේරුහතත්තා රුහත්තා ජාතත්තා නලේරු සුසිරං එත්ත නල සද්දේන උච්චති තස්මා රුක්ක සුසිරේ ජාතත්තා නලේරුච සෝ පුචිමන්දෝ චාති නලේරු පුචිමන්දෝති උච්චති. ගස් බෙනේක තමයි මේ යකා ඉපදිලා තියෙන්නේ. නල කියලා කියන්නේ බෙනේකට. ඔව් ඒ හින්දානේ නලේරු කියලා කියන්නේ. එහෙම තමයි. ඒ බෙනේක තමයි හැදිලා තියෙන්නේ. ඔව් ඔව්. සවන් දු කොහොඹ ගහට නම් කියන්නේ පුචිමංගනේ. නලේරු කියන්නේ මෙයාගේ නම. නලේරු පුචිමංග මූලයේ කියලා කියන්නේ. ඔව්. එතන අර මේ යක්ෂයාගේ ගස නිසා තමයි නලේරු පුචිමන්ද කියලා හඳුන්වන්නේ. කොහොමද කොහොමද? හැබැයි නලේරු කියන්නේ යකාගේ නම. සුසිර. බෙනයක් කියන්නේ. ඔව් සිදුරක් කියන්නේ. සුසිර කියන්නේ. රුක්ක සුසිර කියලා එහෙම කියන්නේ. ඒකේ අර වස්වාසය කරන තැන් වලදී එහෙම තෝ ඉස්සරහට එනවා අපිට. ගස් බෙනවල. ඔව් ඔව් මම පින්තූර ටිකක් පෙන්වන්නම්. કોઈ සමහර පිට රටවල වල ගස් තියෙනවා සම්හංශ මේ මෙන්න මේ කාඹරේ වගේ විශාල බෙනේ. විශාල බෙන හැදිලා. මුද්ද කුටි තියෙනවා. ඒකේ ෆොටෝ එක මම පෙන්වන්නම් કોઈ අර ගස් වංශ. දැනට ගස්. අධිපතිව අනේ ගස් වලට වඩා මහා විශාල වනස්පති කියලා කියන්නේ. ඔව් ඉතින් බොහෝ දුරට දැනගෙන ඉන්නේ නැති. හා ඊට පස්සේ කියනවා තස්ස නගරස්ස අවිදූරේ ගමනාගමන සම්පන්නේ තානේ අහෝසි. ඒ කියන්නේ නගරයට ගොඩාක් අවිදූර කියලා කියන්නේ නොදුරින්. ගොඩාක් දුර නැහැ. ගමනාගමන සම්පන්නේ. ගමන් පහසුව තියෙනවා. තානේ අහෝසි. අත භගවා වේරංජායන් වේරංජං ගන්වා පතිරූපේ තානේ විහෙරන්තෝ. වේරංජාවට ගිහිල්ලා සුදුසු ස්ථානයක වාසය කරමින් තස්ස රුක්කස්ස සමීපේ හෙට්ට භාගයේ විහාසී. අර ගහ සමීපෙහි යට භාගයේ වාසය කළා. තේන උත්තං වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේති කියලා කියනවා. තත්තසිය. එහිලා මෙහෙම වන්නේ යදි තාව භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේති න වත්තබ්බා. වේරංජාවේ වාසය කරනවා නම් නලේරු පුචිමන්ද මූලේ කියලා කියන්න බෑනේ. මං අර මුලින්ම කිව්වේ එහෙම එක. අත තත්ත විහෙරති වේරංජායන්ති නවත්තබ්බා. නලේරු පුචිමන්ද මූලේ ඉන්නවා නම් වේරංජාවේ ඉන්නවා කියලා කියන්න බෑ. නහි සක්කා උභයත්ත තේනේව සමේන. ඒ තැන් දෙකේම ඒ සමයේහි අපුබ්බං අචරිමං විහෙරති විහෙරිතුම් න සක්කා. පෙරපසු නොවි තැන් දෙකේම ඉන්න බෑනේ. දැන් පෙළ බලපුවාම අපට අර්ථ පේන්නේ එහෙම වේරංජායන් විහෙරති නලේරු කුචිමන්ද මූලේ. ඇත්තටම බුදුරයන් වහන්සේ නලේරු කුචිමන්ද මූලයේද හිටියේ වේරංජාවේද? වේරංජාවේ ඉන්නවා නම් නලේරු කුචිමන්ද මූලේ ඉන්න බෑ. නලේරු කුචිමන්ද මූලේ ඉන්නවා නම් වේරංජාවේ ඉන්න බෑ. ඇයි දැන් මෙහෙම කිව්වේ කියන එකට උත්තර දෙනවා. නකෝපනේතං ඒවං දට්ටබ්බං. එහෙම අර්ථ ගන්න යන්න එපා. නනු අවෝචුම්ම කිව්වේ නැද්ද? සමීපත්තේ බුම්ම වචනන්ති. සමීපාර්ථේ බුම්ම වචනයක් කියලා කිව්වා නේද? තස්මා ඉබැවින් ගංගා යමුනාදීනං සමීපේ ගෝයූතානි චරන්තානි. ඔය යූත ශබ්දේන සමූහයට ගව සමූහය. ගංගා යමුනා ආදී ගංගා සමීපේහි ගව සමූහයෝ හැසිරෙනකොට, ගංගාව සමීපේ ගව සමූහයෝ හැසිරෙනකොට කියනවලු ගංගාය චරන්ති. ගඟේ ගවයෝ ඉන්නවා කියලා. අර තිලෝකානන්ද ලිඳේ ඉන්නවා කියලා කිව්වේ. අන්න ඒ වගේ. ඒතර ලිඳ සමීපේදිද්දි කියනවා ලිඳේ ඉන්නවා කියලා. ගඟ සමීපේදිද්දි කියනවා ගඟේ ඉන්නවා කියලා. අන්න ඒ වගේ. යමුනා ගඟේ ළඟ ඉන්නකොට යමුනාය චරන්තිති උච්ඡන්ති කියන ලැබෙද්ද ඒව මිදාපි. මෙසේ යදිදම් වේරංජාය සමීපේ නලේරු පුචිමන්ද මූල. වේරංජා සමීපේ නලේරු පුචිමන්ද මූලයක් තියෙනවද? තත්ත විහරන්තෝ උච්චති. එහි වාසය කරයි කියන අර්ථය. වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ ඉති කියලා පෙළේ කිව්වේ ඔන්න ඔය අර්ථය. ඒ කියන්නේ සමීපාර්ථය. ගෝචර ගාම නිදස්සනත්තං යස්ස වේරංජා වචන. අන්න වේරංජා වචනේ දුන්නේ ඇත්තටම භාගිතුන් වහන්සේගේ ගොදුරු ගම. ගහ යට හිටියට පින්නපාත යන්නේ කොහෙද? අන්න අර වේරංජා ගම ඇතුලේනේ. පැහැදිලිද? ඒ නිසා ඒක කියන්නයි වේරංජා යං විහෙරති නලේරු පුචිමන්ද මූලේ කියලා කිව්වේ. පබ්බජිත අනුරූප නිවාසන ඨාන නිදස්සන තන් නලේරු පුචිමන්ද මූල වචන. නලේරු පුචිමන්ද මූල කියන වචනේ යෙදුවේ පබ්බජිත අනුරූප නිවාසන ඨාන. පැවිද්දෙකුට සුදුසු වාසස්ථානය දක්වණ්ඩයි නලේරු පුචිමන්ද මූල වචනේ කිව්වා කියලා කියන්නේ. ඒ සමීපයේ තමයි හිටියේ. එතකොට තව අර්ථයක් ප්‍රකට වෙනවලු වේරංජාව කියලා කියන්නේ භාගතුන් වහන්සේගේ ගොදුරු ගම. පින්නපාත ආදී වඩින ගොදුරු ගම නලේරු පුචිමන්ද මූලය කියලා. ඊළඟට ඒකයි කියන්නේ පැවිද්දෙක්ට සුදුසු ස්ථානය දක්වන්නයි නලේරු පුචිමන්ද මූලය කියලා
කියන්නේ.
ඔව්. ඇත්තටම එක වෙලාවකට එක 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 තැන තමයි ඉන්නේ. ඒතර දැන් වේරංජාව කිව්වහම මේ ඔක්කොම ඇතුළත් වෙනවා
සම්මා.
ඔව්. ඔක්කොම ඇතුළත් වෙනවා. ඇතුළත් වෙනවා. ඒකක් තියෙන ඉතින් වේරංජාව ඇතුළෙන්නේ. ඇතුළෙන්නේ. නමුත් අර කෙනෙකුට ඉන්න හිතෙන්න පුළුවන් එහෙනම් වේරංජායම් කියලා කියද්දි ගහයි මේ දෙතැන්ම හිතියද කියලා. එන නගරෙත් ඕන තැනක ඉන්න පුළුවන්. නමුත් හැම වෙලාවෙම එහෙම හිතියා නෙවෙයි කියන්නේ. එහෙම ඉන්නත් බෑ. අර්ථ කීපයකින් මේක කියනවා. තවත් කියනවා සන්නංස. තත්ත වේරංජා කිත්තනේන ආයස්මා උපාලිත් තේරෝ. භගවතෝ ගහට්ටානු ගහකරණං දස්සේති. වේරංජායම් විහෙරති කියලා වේරංජාවේ නම දානකොට ගිහියන්ට බුදුරන් වහන්සේ අනුග්‍රහ කළා කියන එක දක්වන්නත් කියනවා. ඇයි නගරයක් නේතර ගමක් නේ ඇසුරු කරන්නේ. ඒ ගම ඇසුරු කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. ගිහියයට අනුකම්පාවෙන් ධර්ම විනය කියා දෙන්න. නලේරු පුචිමන්ද මූල කිත්තනේ. නලේරු පුචිමන්ද මූලයේ දක්වපුවාම හේතුව සන්නස මේ නිදානේ පවා ඇත්තටම බුද්ධ වචනයක් නෙවෙයිනේ. මේ නිදානේ සකස් කරන්නේ මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා තමයි තීරණය කරන්නේ තේන සමයෙන් බුද්ධෝ භගව. ඇයි මහකාශ්‍යප මහරහතන් වහන්සේ තමයි ප්‍රශ්නේ අහන්නේ. ඒතර උන්වහන්සේ තමයි උත්තර දෙන්නේ. තේන සමයෙන් බුද්ධෝ භගව වේරංජායම් විහෙරති නලේරු පුචිමන්ද මූල. ඔය ටික බුද්ධ දේශනාවක් නෙවෙයිනේ. හැබැයි ඒකත් පෙළේ තියෙනවා. එතන මේ රහතන් වහන්සේලා මේ අර්ථ ඔක්කොම බලලා තමයි මේ පදේ හදන්නේ. නැත්තම් වෙන වචන ටිකක් ඔතෙන්ට දාන්නත් පුළුවන් නේ. එතකොට වේරංජා නුවර නම් කරපු එකෙන් තව එකක් තමයි ගිහියන්ට අනුග්‍රහ කිරීම. නලේරු කුචිමන්ද මූලයේ කියනකොට පබ්බජිතානුග්‍රහ කරන. පැවිද්දන්ට අනුග්‍රහ කරන. තතා පුරිමේන පච්චය ගහනතු. වේරංජාවේ හැසිරීමෙන් ප්‍රත්‍ය ගැනීමෙන් අත්තකිල මතාන යෝග විවජ්ජන. අත්තකිල මතාන යෝගය කියලා කියන්නේ දැඩිසේ දුක් දෙනවනේ. ඒතර ඒකත් දුරු වෙනවලු නෑ බුදුරණන් වහන්සේ ගමකත් ඔය ඉඳලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්නේ කෙනෙකුට උනා. ඒතර ඒ අත්තකිල මතාන යෝගය දුරු කරීමේ අර්ථයක් ගන්නත් වේරංජාවී කියලා කියන්නත් පුළුවන්. පච්චිමේන වත්තුකාම අපහානතෝ. හැබැයි ඒ කියලා කාමසුකල්ලිකාන යෝගී බුදුරණන් වහන්සේ කරෙත් නෑ. ඒක දක්වනවා කාමසිකල්ලිකාන යෝග විවජ්ජන උපාය දසනත්ත. ඒ නලේරු පුචිමන්ද මූලී. තේරුණා නේද? ඊටසිකන පුරිමේනච. පුරිමේන කියලා කියන්නේ වේරංජා කියන පදේ. ධම්ම දේශනාභියෝගං. ඇයි බුදුරැන් වහන්සේ ගමක ඉඳලා වේරංජාව ඉඳලා ධර්ම දේශනා කළා. පච්චිමේන. ඒ ධර්ම දේශනා කර කර කියලා ගමේම හිටියේ නැහැ. බුදුරැන් වහන්සේ ගහක් මුල ඉඳගෙන විවේක අධිමුක්තිය. ඕ ඒ කියන්නේ විවේකයක් බුදුරැන් වහන්සේ ඇසුරු කරා. ඒක පෙන්නන්නත් නලේරු පුචිමන්ද මූලයේ කියලා ගත්තා. ඒක කියනවා ඉතින් මර පබ්බජිත අනුග්‍රහ කරනන් කියලා කියවනේ ගහක් යට. සාංශ කිව්වා වගේ ඉතින් උග්ගහ පරිපුච්ඡානං කම්මට්ටානු යෝගස්සච අනුරූප වසනට්ටාන පරිග්ගහේනෙත්තං පරිග්ගහේනෙත්ත පබ්බජිතානං අනුග්‍රහ කරන. ඉගෙන ගන්නද උගන්නන්ද කමඨහන් වල යෙදෙන්න කමඨහන් දෙන්න ඒ ඔක්කොම ගහක් මුල තමයි සුදුසු කියලා කියන්නේ. පැවිද්දන්ට අනුරූප එතන කියලා කියන්නේ. එහෙමයි. ඒක කියනවා මේ හංස සංදේශයේ කෑරගල පද්මාවති පිරිවෙන වර්ණනා කරද්දී ඒකෙත් ওই කලිය හොම්ම තියෙනවා සංස. හෙරනෝ වනපොත් කරති. ඔව්. තැන. ඒක කියනවා තව කියන්නේ නේද? නොකියා වෙන කතාය බන කතාය කියන සංගන හිතාය නිති පතාය නොගොසින් ඉනි වතාය කර වතාය සිටිනා සත පතාය නිති පතාය නොකියා වෙන කතාය බන කතායලු. වෙන වෙන දේවල් කතා කරන්නේ නැල්ලු මේ කෑරගල පද්මාවතී පිරිවෙන. දැන් මේ හංසය දකින්න දෙන්නේ කියන්නේ කියනවා මේ බන කතාය තමයි කරන්න කියලා කියනවා. නොගොසින් ඉනි වතාය කර වතාය. කවදාවත් වත් පිළිවෙත් පැහැරාරි නැල්ලු වතාවක් කරනවා. සිටිනා සතපතාය නිති පතාය. නිරන්තරයෙන් සත්පුරුෂයෝ ප්‍රාර්ථනා කර කරලු ඉන්නේ. ඔන්නඔහොම ඒවයි කියන එකේ හරි ලස්සන මේ කවි ටිකක් තියෙනවා. ඕ හංස සංදේශය. පසුපදයෙන් කියන පසුපදේ. ඒ කියන්නේ පුචිමන්ද මූල කියන පදේ. ඒ ටික හර අනිත් ටික කියන්නේ. නෑ ඒ වගේ එකක් කියෙව්වා කියලා ඉතින් අරතක් නැහැ. අර ඒවයි රසාස්වාදේ හෝ තාලේ වුණත් සන්නස අර ඉතින් අර අර කවි බණ කියනවා වගේ අර ගොඩ ඇදලා කියන්නේ නැතුව සාමාන්‍ය ක්‍රමයකට ඉතින් කිව්වා කියලා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය තියෙනවනේ ඕ ගාතාවලත් අපි තාලයක් තියෙනවනේ. ඒකේ වෘතයක් තියෙනවනේ. ඈ සින්දුයි කවියයි ඉතින් වෙනම හොයාගන්න පුළුවන්. කවිවල වෙනම වෘති තියෙනවා. ඒකේ තියෙනවා තව ඔය පැවති සියල් ටීකා ගැට පද දෙකය විමති නොවි මදකුත් එකද තැනකය විමති නොවි මදකුත් එකද තැනකය අසති නොයෙක් සංගගණ විනය පිටකේ කියන පැවති සියල් ටීකා ගැටපද දැකය තිබ්බ සියලුම ටීකා ගැටපද සන්න ඔක්කොමත් එක්කල ඉගෙන ගත්තේ විමති නොවි මදකුත් එකද තැනකය එක තැනක්වත් විමති කරගන්නේ නැතුව ඉතින් ඉගෙන ගත්තලු. අසති නොයේ සංගගණ විනය පිටකේ. නොයේ සංගගණ විනය පිටකේ අහනවා. ওই වගේ සූත්‍ර එහෙම ඒ ගැනත් කියනවා. මේ අභිධර්ම පිටේ මට මතක නැහැ දැන් ඔක්කොම මේ ඒක මම කියන්නම් කොහොමද ඒ කාලේ කොහොමද ඔය කියන්නේ ස්වාමීන් වහන්සේ පද්මාවතී පිරිවෙන කියන්නේ මට මතකයි දඹදෙණි යුගයේ වගේ. එතකොට ඒ විදිහත් අපේ අධ්‍යාපන ක්‍රමයේ පුරාණ ආරාමික අධ්‍යාපනයේ තින් සෑහෙන උසස් තැනක ඉතින් තිබිලා තියෙනවා. තිබ්බා. රජුරුවනේ කාලි කාල සාහිත්‍ය සරවත්න පඬිතු කියලා කියන්නේ. ඒවා ඉතින් පිරිහුණ අපේ ඉතින් ඒකයි වැඩි. හරි. ඊට පස්සේ කියනවා තව අර්ථයක් පුරිමේන කරුණාය උපගමන පෙරපදයෙන් කරුණාවෙන් ගමට එළබීම ඊට පස්සේ පච්චිම පදේ පඤ්ඤාය අපගමන ඇයි නුවණ තියෙන නිසා හැම වෙලාවෙම ගමේ ඉන්නේ නැහැ නුවණ තියෙන නිසා ආපහු බුදුරජාණන් වහන්සේ ගහක් යටට වඩිනවා. ඒකයි නලේරු පුචිමන්ද මූලය. මේවා තව ටිකක් ඉදින් ටීකාවේ ලස්සනට විස්තර කරනවා. ඊට පස්සේ පුරිමේන සත්තාන හිතසුක නිප්පාදන අදිමුත්තතං. ඒ කියන්නේ සත්වයන්ට තන් නින්න භාවං. ඒ කියන්නේ හිතසුව නිෂ්පාදණයටත් සැපේ පිණිස හිත නැමෙන්න දහම කියන්නේ බුදුරජාණන් වහන්සේ වේරංජාවට වඩිනවා. මේ කියන්නේ වේරංජාව ඇසුරු කරනවා. පච්චිමේන පරහිත සුඛකරණේ නිරුපලේපන. පරහිත සුඛකරණේ කියලා කියන්නේ මෙතන ලස්සන කතාවක් මේ කියන්නේ මේ අනුන්ට සැප කරවීමෙහි ඇලීමකුත් නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම අනුන්ටයි කර කර ඉන්න ඕනේ කියලා එහෙමකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ අවශ්‍ය වෙලාවට ආපහු ගහයන්ට නොවැඩිනො නිරුපලේපණම් කියලා කියන්නේ නොඇලීම කියලා කියන්නේ නොඇලීම. පුරිමේන ධම්මික සුඛ සුඛ අපරිච්ඡාග නිමිත්තං. ඔක සුඛා කියලා තමයි ෂට සංගායනාවේ තියෙන සුඛ අපරිච්ඡාග නිමිත්තං. ධාර්මික සැප අත්ම හැරීම පහසු විහාරය. පච්චිමේන උත්තරි මනුස්ස ධම්මානුයෝග නිමිත්තං. ඒ ගහයටට ආපුවාම උතුරු මිනිස් ධම්ම අරමුණු කරගෙන භාවනා කරගන්න පුළුවන්නේ. අර එක තැනක කියනවා විසුද්ධි මාර්ගය මට මතක හැටියට මේ අපි මේ පොතේදීත් කිව්වද කොහෙද ගමක ඉන්නවට වඩා ආරණ්‍යයේ නිදාගෙන ඉන්න භික්ෂුවව බුදුරජාණන් වහන්සේ අගය කරනවා කියලා කියන්නේ. පුරිමේන මනුස්සාණං උපකාර බහුලතා. පුරිමේන කිය කිය හැමතිස්සෙම කියන්නේ මොන පදේ ගැනද? වේරංජා පදේ ගැන. පච්චිමේන දේවතාණං අන්න ගහ යට ඉන්න නිසා දෙවියන්ට අනුග්‍රහ ලැබෙනවා. පුරිමේන ලෝකේ ජාතස්ස ලෝකේ සංවර්ධ භාවං. පෙර පදයෙන් කියන්නේ වේරංජා පදයෙන් ලෝකේ ඉපදුණායට ලෝකේ සංවෘධ බව. පච්චිමේන ලෝකේ අනුපලිත්තතං. ඒ කියන්නේ ලෝකයේහි නොඇලීම දක්වන්න. පුරිමේන ඒකපුග්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamaano uppajjati bahujana hitaaya bahujana sukaaya lokaanukampaaya attaaya hitaaya sukaaya devamanussaanam katamo ekapuggalo tathagato arahan samma sambuddho iti vachanato yadattam bhagava uppanno tadattam parinippadana. ඇයි බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකානුකම්පාව පිණිස මේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ? ඒක දක්වන්න වේරංජා පදේ කිව්වා. ඇයි මිනිස්සු ඇසුරු කරනවානේ බුදුරයන් වහන්සේ. පච්චිමේන යත්ත උප්පන්නෝ තදනු රූප විහාර. යම් තැනක ඉපදුනාද ඊට අනුරූප විහාර විහරණය දක්වන්න බුදුරයන් වහන්සේ දෙවෙනි පදයෙන් කිව්වා. භගවාහි පටමන් ලුම්බිනි වනි ဒုတိယံ බෝධි මණ්ඩේති ලෝකීය ලෝකุตතරයි උප්පත්තිය වනීයව උප්පන්න. බුදුරයන් වහන්සේගේ ලෞකික උප්පත්තිය, ඒ කියන්නේ සිද්ධවත් කුමාර උප්පත්තිය සිද්ධ වුනේ ලුම්බිනි වනි. ඒ වගේම බුද්ධත්වයටපත් උනේ බෝමුල. මේ කියන දෙකම දක්වන්න බුදුරයන් වහන්සේ තේනස්ස වනීයව විහාරං දස්සේ. ඒකත් නැලිරු කුචමන් මුලේක දැක්වා කියලා කියන ඒව මාදිනා නයනේ තත්ත යෝජනා වේත්තා. මේ ක්‍රමයෙන් ඉතින් අර්ථ දැනගන්න පුළුවන් කියලා කියනවා. හරි නේද? ඔන්න දැන් පෙළේ තිබ්බ තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ. ඔය කියන වචන ටික කතා කරා. ඊළඟට අපිට ඉතිරි වෙන්නේ මහතා බික්කු සංගේන සද්ධින් පංචමත්තේහි බික්කු සතේ. සේනාසනයක් නැම කියන්නේ ඇස්ම භාවිතා කරලා නැහැ නේද? ගහ මුල තමයි හිටියේ. ඒ මා සම්බුත් අලුත් පිටම ඔව් ඔව් බොහොම කෙටි කාලයක් ඉන්නේ තතන ඒරංග සංස. ඊට පස්සේ අර දුර්භික්ෂයත් එක්ක නේද? ඔව් මේ අර යව බලනඳ වෙනවා නේද ඒකේ නෝ ඉස්සරහට. හරිනේ, එහෙනම් අපි විවේකයක් අරගෙන
Thank you. Thank you.
පාන්සලන විසුද්ධි මාර්ගයේ කළා නේද බුදු බුදුන් කරන්නේද නේද මේ ටික ඒක ලෝක විදු ගුණේ විතරයි පොඩ අමාරු අන්තිය උනත් තියෙන්නේ
ඒකෙත් මුද්‍රණ දෝෂ තියෙනවා නේද? මාතර සංස්කෘතික පොත නේද? පොඩි පොඩි වාක්‍ය වල අවුල් තියෙනවා නේද? පාලියන්ටයක් කියනවාද? පාලියන් කියන්නේ අන්න
විස්තර
දැන් අපි එතකොට පෙළේ තියෙන මහතා භික්ඛු සංඝේන සද්ධින් කියන පදයත් එක්ක ඊළඟට අට කතා විස්තර කරගන්න ඕනේ. මහතා භික්ඛු සංඝේන සද්ධින් ඉතියෙත් මහතාති, මහතා කියලා කියන්නේ ගුණමහන්තේනාපි මහතා, ගුණමහන්තත්වේ මහත්තු, සංඛ්‍යා මහන්තේනාපි සංඛ්‍යාවත් මහත්තු. ඒතර ගුණේන්ද සංඛ්‍යාවෙන්ද විශාල නිසා මහතා කියලා කියනවා. සෝහි භික්ඛු සංඝෝ ගුණේහිපි මහා අහෝසි, ඒ භික්ෂු සංඝයා ගුණේන් මහා වුණා. යස්මා යෝ තත්ත පච්චිනකෝ, ඒ වැඩ සිටිය 500 භික්ෂුන් වහන්සේලා අතරින් පච්චිනකෝ වූ භික්ෂුවත් සෝ සෝතාපන්න, කෙළවර ස්වාමීන් වහන්සේ සෝතාපන්න. ඔතන මට මතක හැටිනම් කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන ඔය කියන්නේ. පච්චිනක කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේත් ඉතින් සෝවාන්. පච්චිමකෝ කියන මන ටීකාව එහෙම එකක් මතකයි. පච්චිමකෝ කියන ඊට පස්සේ කියනවා සංඛ්‍යායපි මහා පංචසත සංඛ්‍යාත්තා, සංඛ්‍යාවෙන්ද 500ක් සංඛ්‍යාත නිසා භික්ඛූනං සංඝෝ භික්ඛු සංඝෝ, භික්ෂූන්ගේ සංඝයා භික්ෂු සංඝයා. සංඝ කියලා කියන්නේ උතන සමූහය කියනවා. අර සකුණ සංඝ කියලා කියන්නේ කුරුළු සමූහය කියලා එහෙම කියන්නේ. මෙතන භික්ෂූන්ගේ සමූහය භික්ඛු සංඝ. ඒ විදිහට පදේ හැදෙනවා. මොන සමාසයක්ද? විමල ජීවස්ම මොන සමාසයක්ද?
භික්ඛු
තේන භික්ඛු සංඝේන, ඒ භික්ෂු සංඝයා සමග ditthi sila samanya sankhata sanghatena samana ganeena iti atto. අන්න බලන්නකෝ කියනවා දෘෂ්ටියෙන්ද සීලෙන්ද මහන සාමාන්‍ය සංඛ්‍යාත වූ සංඝාතේන එකතු වීමෙන් සමන ගණේන ඉති අස්තු. ශ්‍රමණ සමූහයක් ගණ කියලත් කියනවනේ, සමූහයක් කියන අර්ථය. ඊට පස්සේ ඊළඟට කියනවා සද්ධින් කියලා කියන්නේ ඒකතෝ. මහතා භික්ඛු සංඝේන සද්ධින් කියලා කියවන එකට භික්ෂු සංඝයා සමග කියන අර්ථය. පංචමත්තේ භික්ඛු සතේ හිති පංචමන්තා ඒතේ සම්ති පංචමත්තා, 500ක් පමණ මවුන්ට නොයි පංචමත්ත කියලා අර්ථ ගන්නවා. මත්තාති ප්‍රමාණං උච්චති. අන්න මත්තා කියන බික් මොකෝමද, පංච මත්තේහි බික්කු සතේහිනේ. එතන පංච මත්ත කියලා කියන්නේ මත්ත શબ્දයේ ගන්න කියන්නේ ප්‍රමාණාර්ථේ 500ක් පමණ කියලා තමයි අර්ථ ගන්න ඕනේ. තස්මා යතා භෝජනේ මත්තඤ්ඤු इति උත්තේ. අන්න භෝජනේ මාත්‍රඤ්ඤුතාවේ කියලා කියනවනේ. එතන කියන්නේ මොකක්ද? භෝජනේ පමණ දන්නවා කියන එකනේ. අන්න ඒ අර්ථයෙන් ගන්න. උත්තේ භෝජනේ මත්තං ජානාති ප්‍රමාණං ජානාති इति අත්තෝ හෝති. භෝජනේ මාත්‍රය දන්නවා ප්‍රමාණය දන්නවා කියන මේ අර්ථයේ දත යුතුයි. භික්ඛූනම් සතානි භික්ඛු සතානි, භික්ෂූන්ගේ සියයක් භික්ෂු සියය කියලා අර්ථ ගන්නවා. භික්ඛු සතානි තේහි පංචමත්තේහි භික්ඛු සතේ, සියයක් නෙවෙයි පංචමත්තේහි භික්ඛු සතේ. කියන්නේ ඒක පහෙන් ගුණ කරන්න ඕනේ 500ක් පමණ භික්ෂු සංඝයා සමග. ඒ තේන යං උත්තම් මහතා භික්ඛු සංඝේන සද්ධින් ඉතියෙත්ත, මේ කියන ලද මෙතන තස්ස මහතෝ භික්ඛු සංඝන්ත සංඛ්‍යා මහත්තං දස්සිතං. ඒකෙන් සංඛ්‍යා මහත්වය දැක්ව. පරතෝ පනස්ස, පසුව
නිරබ්බුදෝ හි සාරිපුත්ත භික්ඛු සංඝෝ නිරාදීනෝ අපගත කාලකෝ සුද්ධෝ සාරේ පතිට්ඨිතෝ ඉමේසං හි සාරිපුත්ත පංචන්නම් භික්ඛු සතාන යෝ පච්චිමකෝ සෝසෝතාපන්නෝ इति වචනේන ගුණමහන්තං ආවිභවිස. ඒ සාරිපුත්ත සාංශයට කියනවා ඉතින් අවුරුදු 20ක් යනකම් ශාසනය නිරර්බුදයි නිරාදීනවයි අපගත කාලකයි කියන්නේ කළු ලප ශාසනය නැහැ. ඒ කියන්නේ පරාජිකා සංඝාසයස කැඩුන්නේ නැහැනේ. ඉතින් ඒ හින්දා යෝ පච්චිමකෝ සෝසෝතාපන්නෝ අවසාන භික්ෂුවක් සෝවාන් කියලා කියන්නේ. ඉතින් ඒකෙන් මොකද්ද ප්‍රකට වෙන්නේ? ಗುಣමහන් තත්ත්වය. තාම මේ වෙද්දි පරාජිකාව පැනවිලා නැහැනේ. ඉතින් 500ක් භික්ෂු සංඝයා කියලා කියනකොට අර්ථ දෙකක් ප්‍රකට වෙනවා. මොකක්ද? ಗುಣමහන් තත්ත්වය, පිරිසේ මහන් තත්ත්වය. ඊළඟට සාස කියම්පත් හිමීට කියන්න අසුනා කලබල නැතුව හිමීට කියන්න.
අස්සෝසිකෝ වේරංජේ
වේරංජෝ
අස්සෝසිකෝ වේරංජෝ ධාතුමෝති අස්සෝසි ති කුමි උපරහාමි ඕද්වාද සම්බත්ත වචන
අඤ්ඤාසි හරි.
අද අදගුණ නවත්තේ අවධාරණත්තේ වාදපාතෝ අත්ත අවධාරණත්තේන අත්තෝසි ඒව තාස්ස කෝති සවනත්‍රාදෝ අත්තෝසි අයවත්තෝ වේදිතාබ්දෝ අද සූරණේන අද විරංජන සිලිට්ඨ තාම සිලිට්ඨ තාම අත්ත මේව වේරංජායන් ජාතෝ වේරංජායන් භාවෝ වේරංජා වා අස්ස නීවා සෝති වේරංජෝ මාතා පිදුරි කත නාම වශයෙන් අනායන් උදයෝති මුච්චති අනතිති ප්‍රහක්මනෝ මන්තේ සජ්ජායති අස්තෝ ඉදමේවදී යමති ප්‍රහක්මනානං නිරිති වචනානං අරියා පද වාක්සේ මාවත්තර සහක්මනාති පුච්ඡන්ති ඉදානි යමත්තන් වේරංජෝ ප්‍රහක්මනෝ අස්සෝසිතං පකාශිතෝ
හරි, චුට්ටක් මම මේ ටික විස්තර කරලා ඉන්නම්. අස්සෝසිකෝ වේරංජෝ බ්‍රාහ්මනෝ ඉති කිව්ව මෙතන දැන් ඒකේ අපි පෙළ ආපහු ඕන්න දැන් වෙනස් වෙන්න ඕනේ. කොහොමද පෙළ වෙනස් වෙන්නේ? දැන් අපි අර කලින් කිව්ව විස්තරය දැන් ඉවරයි. පටන් ගද්දි මතකයි නේද? තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ. සංස නලේරු පුචිමන්ද මූලේ. මහතා භික්ඛු සංගේන සද්දින් පංචමත්තේහි භික්ඛු සතෙහි. ඒ පද ටිකේ අර්ථය අවසන්. ඊළඟට පෙළ බලන්නකෝ. අස්සෝසිකෝ වේරංජෝ බ්‍රාහ්මනෝ කියලා තිබ්බනේ. ඔන්න ඒ පදත් එක්ක තමයි දැන් විස්තර යන්නේ. අස්සෝසිකෝ වේරංජෝ බ්‍රාහ්මනෝ සමනෝකලු භෝගෝතමෝ නේද? සක්්‍ය පුත්තෝ පබ්බ සක්්‍ය කුලා පබ්බජිතෝ කියලා ඔන්න ඔහම විස්තරයක් ඒක ටික අපි කිව්ව පෙළ. දැන් ආයේ පෙළේ ඒ වචන ටික දැන් විස්තර කරනවා. අස්සෝසිකෝ වේරංජෝ බ්‍රාහ්මනෝ ඉති. අස්සෝසි කියලා කියන්නේ සුනි. සුනි කියලා කියන්නේ ඇහුවා කියන එකට. ඇහුවා. අස්සෝසි කියලා කියන්නේ එතකොට ඇසුවා කියන අර්ථය. ඇසුවා. සුනි. සුනි කියලා කියන්නේ සූසවණී ධාතුවේ අතීත ක්‍රියාපදේ. සුනි. උපලබ්ධ. ඒත් ලැබුවා. ඒ කියන්නේ ඇසුවා කියන්නේ. සෝතද්වාර සම්පත්ත වචන නිග්ගෝසානුසාරේ. සෝතද්වාරයට පැමිණියා වූ වචනේ ഘോഷ අනුසාරේ. ඒ කියන්නේ වචන ශබ්ද අනුසාරේ. අඤ්ඤාසි. ඒ කියන්නේ
දැනගත්තා කියන එක. ඇහුණට වැඩක් නැහැ නේ, තේරුන්නේ නැත්තම්. ඒකයි ඉතින් දැනගත්තා කියලා කියන්නේ. ඉතින් අර මොකද්ද දැනගත්තේ ඇත්තට වේරංජ බ්‍රාහ්මණේ? භාග්‍යතුන් වහන්සේගේ අන්න අර වේරංජාවේ පැතිරෙන කීර්ති රාවේ, ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන් කීර්ති රාවයක් පැතිරුණානේ. අන්න ඒක වේරංජ බ්‍රාහ්මණය දැනගත්තා කියලා කියනවා. ඊට පස්සේ කියනවා අස්සෝසි කෝ කියන තැන, කෝ ඉති පදපූරණ මත්තේ අවධාරණ අත්තේවා නිපාතෝ. කෝ කියලා කියන්නේ පදපූරණාර්ථේ හෝ අවධාරණාර්ථේ නිපාතයක් කියලා කියනවා. තත්ත අවධාරණ අත්තේන, දැන් පදපූරණාර්ථයට අපිට ඉතින් එහෙම අය අසවල් අර්ථයක් කියලා කියන්න දෙදියන්නේ. දැන් සාවත්තියංකෝ විහෙරති නේද? ඒ වගේ කෝ කියලා අපහම මේක පද පූර්ණේ කරගන්න. හැබැයි ඒ පද පූර්ණ නැතුව පාලි වාක්‍ය භාවිතා කරන්නත් බෑ. ඒක පාලි භාෂාවේ පද පූර්ණේ තියෙනවා. එතකොට තමයි අර වාක්‍යයක යන ගලාගෙන යෑම තියෙන්නේ. දැන් අපිට කරණීය මෙත්ත සූත්‍රයේ සිංහලෙන් කියන්න කීවොත්ද ලේසි, පාලියෙන් කියන්න කීවොත්ද? පාලියෙන්නේ. ඒකේ අර ගලාගෙන යන රටා කරණීය මද්ද කුසලේන යන්තං සන්තං පදං અભිසමෙච්ච එහෙම කියන්න පුළුවන්නේ. ඒ රටාව නැහැ ඇත්තටම අනිත් සමහර භාෂාවල් වල. එතකොට අනිත් ඒවා තිබ්බත් කොහොම හරි මේ පද පූර්ණාදිය යෙදුනහම තමයි මේ වාක්‍යයක ගැළපීම සම්බන්ධතාවය හරියට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ පද පූර්ණ භාවිතා කරන්න වෙන. හැබැයි ඒකේ අර්ථය මොකක්ද හරියටම කියන්න කියලා කිව්වොත් එහෙම විශේෂ අර්ථයක් කියන්න තේරෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒක ඉතින් පද පූර්ණේම තමයි. දැන් අපිත් භාෂාවෙන් දැන් ඉතින් තියෙන සම්. දැන් ඉතින් මොකද කරන්න කියලා ඇහුවොත් අපෙන් අහනවා ඉතින් කිව්වේ මොකද්ද කියලා. ඉතින් ඔය ඕගොල්ලෝ ඉතින් කියන්නේ මොකද්ද? දැන් ඒක තේරුම කියන්නකෝ ඕගොල්ලෝ කිව්වොත් එහෙම. නෑ. දැන් ඉතින් මොකද කරන්න හැමෝම පසුව මොකද කරන්න කියන එක නේ? ඔව්. අන්න ඒ වගේ නේද? වනාහි. ඔව්. දැන් වනාහි කියන එක කොහොමද තේරෙන්නේ? ඒක පද පුරන. ඒ නිසා ඒ පද තියෙනවා භාෂාවක. හැබැයි දැන් ওই ඉතින් අරව මේව නැතුව අපි පාවිච්චි කරොත් සිංහල නිකන් ඒක අර કૃතිම භාෂාවක් වෙනවනේ. ඒ කියන්නේ කියන එක නිකන් තේරෙන්නේ නැතුව යනවා ඒක. අපේ අර ඒ සුහදතාවේ වචන ගලාගෙන යන්න අපේ කතාව දිගට පවත්ව ගන්න නේද? දැන් ওই නාවුදු ලොකු සංසගේ බණවල මට නිතර ඇහෙන දෙයක් තමයි අර අඛණ්ඩතාවේ ගලාගෙන යන්න ස්වාමීන් වහන්සේ නිකන් ඒ වගේම ඔන්න ආයි කල්ලක්. ඒ වගේම නේද බුදුරයන් වහන්සේ සවැත් නූර් වැඩ සිටිසේක. ඒ වගේම තමයි ඒ වගේම කියන ඔන්නඔහම දැන් අර ස්වර්ණසේ පද පූර්ණයක් තියා ගන්නා නේද? එතකොට ගොඩක් අර ඒවට කියනවා මේ භාෂා කතන දෝෂ කියලා. කියන්නේ ඒවට කියන්නේ භාෂා කතන දෝෂ තමයි බණක් වුණත් කියද්දී අපි අකාරය අපි පාවිච්චි කරනවානේ. කී අර බණ කියවෙනකොට මැදින් පාවිච්චි වෙනවානේ. එතකොට ඒවයිල කතන දෝෂ. සාමාන්‍යයෙන් ගිහි කාලේ ඔය කතික තරඟයක් හෝ එහෙම කතාවක් ගත්තොත් ඔය ආකාරය වලට සෑහෙන කපනවා ලකුණු. හේතුව අර Tamanට මේ සම්බන්ධතාවය හදාගන්න බෑ. අර ඊළඟ කරුණ මතක් කරලා ගන්න යනකොට කියලා අර මතක් කරලා ගන්න. ඔක ඕනම කතාවක අපි අහනකොට ගොඩක් සමහරුන්ට එනවා. හැබැයි නාවනි ලොකසංශගේ කතාව එහෙම නෑ. සංහංශගේ ආකාර නෑ. හේතුව ස්වාමින්වහන්සේ ඊළඟ පදේ ගැළපිලා එනවා. හැබැයි ඒක පොඩ්ඩක් වෙලාව තියාගන්න ඕන නම් අන්න පද පූර්ණයක් පාවිච්චි කරනවා. අර ඒ වගේම කියලා වගේ අ කියලා කියන්නේ නැතුව ඒ වගේම කියලා එකක් කියනවා. අර අඛණ්ඩතාවේ ගලාගෙන මේ මම දවසක ඔය සරතු දීපනේ ටීකා වර්ගෙන් පෙන්නන්න සවන්නස මේ බණක් කියන විදිහ ලොකු විස්තරයක් තියෙනවා. කොහොමද මේ දේශන දැන් සවන්නසලාගේ වුණා නම් ඒ දේශන රටාව ඇත්තටම තියෙනවා. අපි කලින් පන්ති කරද්දි සංසලා ගම උදාහරණ ගන්න කිව්වේ දඹදොල්ලේ සංසී. ඊට පස්සේ අපි නාවුනි ලොකු සංසී. ඒ දේශනාව කර නිරන්තර සොරය පවත්වන්න කියලා කියනවා. දැන් සංසලා දේශනා කරද්දි සමහරවිට වේගෙන් කියලා
සමහර ඒවා හිමින් කියලා එහෙම නැහැනේ. සාංශලා දේශනාව පටන් ගත්තාම අර නිරන්තරං ඒක සරංකත්තා කියලා කියනවා. එක ස්වරයක පවත්තන්න කියනවා මේ දේශනා රටාව. ඊට පස්සේ සමහරු කියනවලු අර ඒකේ පේත ධම්ම කතික කියලා කියන්නේ කාලෙන් කාලෙට අර ගිනි පිට වෙන නැති වෙන ඒ වගේ නිකන් මේ ඒ අහගෙන ඉඳින්දි නිකන් එකපාරට අමුතු මේකක් එනවා ආයෙ නිවෙනවා ආයෙ හඳයි හෙන්නේ. ඒ වගේ වැරදි දේශනා රටාවල් කියනවා. කොහොමද ඊට පස්සේ කියනවා වග්ගී වග්ගහාරි ගතියා පදේ පදේ කොට්ටෙන්තෝ සින්ධව අජානියෝ වේ කියලා කියන්නේ. අජානීය අශ්වේක යන ක්‍රමයක් තියෙනවලු. අන්න ඒ විදිහටලු මේ දේශනා රටාව මේ ධර්ම දේශනා ගේන සමහරු ඉන්නවලු සුත්තං ආහාරිත්ත මාතිකං නික්කිපති කියලා කියන මේ සූත්‍රය ගෙනල්ලා මාතෘකාව තියලා මාතෘකාව තිබ්බ තැන එහෙමලු කාලං කේපෙත්තා උත්තහිත්වා ගච්ඡදලු. බණ කියන්න වෙන්නේ නැල්ලු. මාතෘකාවත් අඩුම ගානේ කියාගන්න බැහැලු උන්වහන්සේට. වෙන වෙන මොනවා හරි එකක් කියලා බණ ඉතින් ආසෙන නැගිට නෑනවලු යන්න. ඒ ඔක්කොම වැරදි ධර්ම දේශනා කියලා කියනවා. ඒ කියන්නේ Tamanටවත් මතක නැහැලු. දැන් ඇත්තටම අපි කරපු දේශනාව අපිට මතක තියෙන්න ඕන. ඉස්සල්ලා අපිටවත් අපි කරපු එක මතක නැත්නම් කොහොමද අනිත් අයට මතක තියෙන්නේ කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මුල, මැද, අග, අවසානය ලස්සන ගැළපීමක් තියෙන්න ඕනේ මේ දේශනාවක. හිතට එනේ මේ වෙලාවට ඔක්කොම කියලා හරියන්නේ නැහැ. එහෙම වුණාම ආයෙත් මේ දේශනාව කරන්න කිව්වහම ඒක කරගන්න බැහැනේ. ඒකට ඒ වගේ අර අහන කෙනාටත් දරා ගන්න පුළුවන් වෙන්න මතක හිටින්න. ඒක කියනවා ආකාශ ගංගාතෝ භස්සමාන උදකං වේ කියලා කියන්නේ. අහස් ගඟක් ගලනවා වගේ දේශනාව කරන්න කියලා කියනවා. ඒ විස්තරේ මේ ඉස්සරහට අපිට එන තැනේදී ඒක කියලා දෙන්නම් දේශනාව කරන්න කොහොමද කියලා. ඉතින් අපිට ආදර්ශයෙන් ඉතින් ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ දේශනා රටාව පවත්වන ස්වාමීන් වහන්සේලා. ඒක නාවුණු ලොකු සංසිගෙන් අපිට ඒ ආදර්ශය ලැබුණා. එහෙම ඉතින් ක්‍රමවේද තියෙනවා. එතකොට ඒ අපි ඔය කතා කරේ දැන් පද පූර්ණේ කියනකනේ. එතකොට මේ පද පූර්ණ අපිට භාෂාවක පාවිච්චි කරන්න වෙනවා. ඒක ඉතින් මේ භාෂා ලක්ෂණය. ඒ සන්නස යම් පමණකට පුළුවන්. අර මේ සමහරු ඉන්නවනේ සන්නස නිකන් අනවශ්‍ය විදිහට මේ ස්වර පවත්වනනේ. අන්න ඒක තමයි විපාක කියලා කියන්නේ. ඒක කියවපුවම තේරෙනවා කරන්න ඕනේ විදිය කොහොමද. සර්බඤ්ඤය පවත්වන්න පුළුවන් කියනවා සන්නස. සර්බඤ්ඤය කියලා කියන්නේ මිහිරි හඬ. ඒ මිහිරි හඬ ගාතාවක්. ඒතකොට මේ එක එක සන්නස ඒකේ තිබිලා තියෙනවා මේ මృత 32ක් තිබිලා තියෙනවා. තරංග වෘත, ගලිත වෘත කියලා වෘත 32ක් තිබිලා තියෙනවා. අද ඒව නට්ටප්ප යෝගානි කියලා කියනවා. පොළොන්නර යෝගයේ වෙද්දිම අර අවුරුදු 1000ක විතර සාසනය පිරිනුනාට පස්සේ ඒ වගේ ගොඩාක් මේ ප්‍රයෝග විනාශ වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ ඒක මුඛ පරම්පරාවෙන් එන්නේ නැහැ. දැන් දේශනාවක් කියන විදිහ ඇත්තටම පොතකවත් ආශිදුනහස ඒක ලියන්න බෑ. ඒක අර ගුරුවරයෙක්ගෙන් අහගෙනම එන්න ඕනේ. ඒක අදටත් අපේ යෝගාශ්‍රමයේ නීතලාවේ ලොකු ස්වාමීන් වහන්සේ ඊට පස්සේ හැම්පැලැස්සි ස්වාමීන් වහන්සේලා හැම කොටසක් දන්නවා. දැන් ඉස්සර ඔය ජාතක දේශනා කරපු ශෛලියක් තියෙනවා. ඒක නාවනේ ලොකු සංසගිත් තියෙනවා. මේ එකමත් එක කාලයක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අන්න එහෙම අර ජාතක කතාවක් කියාගෙන යනවනේ. අන්න ඒ සරභඤ්‍ය ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක අර ආයතක ගීතස්වරයට වැටෙන්නේ නැහැ. ඒතර ජාතක දේශනා කරන එක ශෛලියක් තිබිලා තියෙනවා. ධම්මපදයේ දේශනා කරන්න කිව්වොත් තව ඉස්තර සංස පෙළාටුවාවට වෙනම තිබිලා තියෙනවා. පෙළ එක සංසි නමක් කියන්නේ අට කතා විස්තරේ තව සංසි නමක් කියනවා. ඒ වගේ ඉතින් තියෙනවා. මොකද ඔය අට කතාව නැතුව අනුරාධපුර යුගයේ මුල් කාලේ බණ කියන්න දීලා නැහැ. ඔව්. බණ කියන්න තහනම්. මේ අටුවාව අනිවාර්යෙන් හදාගලා තියෙනවා. නැත්තම් තහනම් බණ කියන්නේ. ඒක එකතැනක කියනවා මේ ගුරුවරයෙක් ළඟට එනවා ශිෂ්‍යෙක් කොහෙ හරි යන්න ගිහිල්ලා හරි මොකක් හරි යද්දී මෙහෙ ඉන්න කියලා මේ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ අහද්දී එක වැරමිතින් බය නැතු උත්තරේ දෙනවා. උත්තරේ දුන්නට පස්සේ ඈ කියනවා. ඊට පස්සේ ටිකක් වෙලා කල්පනා කරලා ආයෙත් උත්තරයක් දෙනවා. ඊට පස්සේ ආයෙත් ඈ කියලා ආපහුම තව උත්තරයක් දෙනවා. ඊට පස්සේ අහනවා මේ ඇවැත්නි මොකද උත්තර තුනක් කියලා. ඒක තමයි සාන්නහස මේ කියලා කල්පනා කරද්දී කියනවා. ඉතින් මේ ඇවැත්නි පළවෙනි උත්තරේ හරි කියනවා. හැබැයි ඔක ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තේ නෑ නේද ඔය ටික කියලා අහනවා. ඔය එක තමයි අයියේ පිහිට ගන්න බෑ තමයි. අර ගුරුවරයෙක්ගේ හරියට හිතන අරන් යන්න ගිහිල්ලා ඔය ටිකත් ගුරුවරයෙක්ලා ඉගෙන ගන්න. ඒ වගේ අර තමන් දන්න දේ වුණත් පිහිට ගන්න බෑ, කෙනෙක් කියනකොට ආයෙ වෙනස් වෙනවා. ආයෙ කියනකොට ආයෙ වෙනස් වෙනවා. ඒකයි අනේ. ඒකයි අපිට ඕන තැනක බය නැතුව අපි ඉගෙන ගත්තොත් ඒක අපි තේරවාදී කියන්න, අපි අපේ මොකද්ද දර්ශනේ ඒක අපි කියන්න ඉතින් බය නැතුව කියන්න පුළුවන් වෙනවා. ඒක ඒ තැනට අදාළව පෙරලෙනවා නම් වැඩක් නැහැ ඉතින්. ඒ විදිහට ඉතින් ඒක බය නැතුව පිළිහිද ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේ ඉතින් අර ඔය දැන් පද පූර්ණ ක්‍රම ඒව අපිට අනිවාර්යම භාෂාවක අත්‍යවශ්‍යයි අපේ දේශනා රටාවක් ඉතින් පවත්ව ගන්න. ඊට පස්සේ කියනවා ඊළඟට මොකද්ද කියන්නේ, අවධාරණ අත්තේන අස්සෝසි ඒව නාස්ස කෝචි සවනන්තරායෝ අහෝසීති අයමත්තෝ ඉදිතම්. කෝ කියන නිපාතයෙන් ඕනනම් අවධාරණ අර්ථය ගත්තොත් එහෙම අස්සෝසි ඒව ඇසුවේ මයි කියලා අවධාරණෙන් අර්ථ ගන්න කියනවා. ඇයි ඒ ශ්‍රවණ අන්තරායක් උනේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ඇසීමට මේ වේරංජා බ්‍රාහ්මණයාට අර බුදුගුණ කීර්තිරාවේ අසන්න කිසිම බාධාවක් නැතුව මෙයා ඒ කීර්තිරාවේ ඇසුවා කියන එකට ඕනනම් කෝනිපාතයෙන් ගන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලි නේද? ඉතින් අපිට ওই අට කතාවක දෙන ව්‍යාකරණ වලින් යපුනහම ඇති ත්‍රිපිටකේ තේරුම් ගන්න. නිවන් දකින්න හොඳටම ඇති. බුරුම ක්‍රමෝ සමහරවිටම ওই කෝ පණ නිපාත වල සංස අර්ථ 20ක් තියෙනවා කියනවා. මම ඒක බැලුවා. බැලුවාම ඉතින් තේරෙනවා සිංහල අපිට මේ මහා ලුකු වලට ගන්න තරම් අර්ථ නෙවෙයි ඒක. ඒක ගන්න නම් බුරුම රටට යන්න ඕනේ නැහැ. අපරාධයක් ඉතින් ඒ කියන්නේ ඒක අපිට සාමාන්‍යයෙන් කියවපුවාම තේරෙනවා. හේතුව බුරුම භාෂිකයන්ගේ සවන්හන්සේ ඒ සවන්හන්සේලාට හේතුව දැන් පාලියයි බුරුමයි කියලා කියන්නේ නිකන් අහසයි පොළොවයි වගේ භාෂා දෙකක්. අපට සිංහලයි පාලිය කියන්නේ නිකන් අක්කල නංගිලා නැන්දලා මාමලා වගේ මේ බොහොම සමීප භාෂානේ. සිංහල, හින්දි, පාලි, සංස්කෘත ඕන් පෞල් භාෂා. එතකොට අපිට ওই පන කෝ ආදී නිපාතවල ලොකු අර්ථ ගන්න ඕනේ. වාක්‍ය කියද්දි තේරෙනවා. හැබැයි බුරුම භාෂාවේ එහෙම තියෙනවනේ වෙනම භාෂාවක් මේක. එතකොට උන්නාන්සේලාට මේ පුංචි පදයක පව අර්ථ සෑහෙන විස්තරව කියන්න වෙනවා. ඒක හොඳට තේරෙනවා මෑත කාලීන සන්නවේදී විභංග අට කතා සන්නේ බලන්නකො. ඒක වෙද්දී ওই පන කෝ නිපාතවල විශේෂ අර්ථ කියන. හැබැයි ආයි සුන්නාන්ස පුරාණ සන්න ගත්තොත් ලංකාවේ ලියවිච්ච ඒච්චර ඕවා සලකන්න යන්නේ. මොකද අර්ථය අපහැදිලි නෑ මේක නොගත්තයි කියලා. ඒකයි. වැඩි අපිට අර සමහර අර්ථය මෙහෙම ගන්න තියෙනකොට අර බුරුම රටින් හරි කන මෙහෙම ගන්න ගියපුවම ඉතින් සෑහෙන කාලයක් යනවා, වෙහෙසක් යනවා, පැටලෙන්න ඉඩ සෑහෙන්න වැඩි. ඒ කියන්නේ නිවන කියන එක පෙන්වන්නේ මෙහෙම 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 ගිහිල්ලා. මෙහෙම මෙහෙම එන්න පුළුවන්කම තියෙද්දි සමහර ඒවා සෑහෙන දුරක් පෙන්වනවා. එහෙ ගිහිල්ලා අර පැත්තට ගියොත් එහෙම ආයි නිවන මෙහෙ. ඒ ව්‍යාකරණ ඉවරයක් නැහැ නේද? කෙල්ලවරක් නැහැ ඉගෙන ගන්නවා කියන්නේ. ඉතින් අපිට ඉතින් අලුත් දේවල් හෝ තාර්කික දේවල් වගේ පේයි. අපි බලන්නේ ඉතින් මේක කොහොම හරි මේ සංසාරයෙන් නිදහස් වෙන්න කොහොම හරි අර්ථ ටිකක් ගන්නනේ. ඉතින් ඒකේ නා සාමාන්‍යයෙන් ඔය අට කතා ටීකාවල තියෙන අර්ථවල යපුනහම ඉතින් ප්‍රමාණවත්. ඊට පස්සේ කියනවා වේරංජායන් ජාතෝ වේරංජායන් භවෝ වේරංජාව අස්ස නිවාසෝති වේරංජෝ. වේරංජාවේ උපන්නේ, වේරංජාවේ හටගත්තේ, වේරංජාව ඔහුගේ වාසස්ථානයනුයි වේරංජෝ කියලා කියනවා. කාගේ වාසස්ථානයද? අර බමුණගේ වාසස්ථානය. ඒකයි වේරංජෝ බ්‍රාහ්මණෝ කියලා කියන්නේ. ඒ වේරංජාවේ තමයි මේ බමුණ ඉපදිලා තියෙන්නේ. තේරුණා නේද? ඔහුගේ වාසස්ථානය. මාතා පිතූහි කත නාම වශයෙන් දෙමව්පිය දුන්න නම වශයෙන් උදයෝ इति උච්චති. ආ මේ බමුණගේ නම ඇත්තටම උදය. අනාථ පිණ්ඩික සිටුතුමාගේ ගිහි නම දන්නවද? සුදත්ත නම. එතුමාගේ ඒක අප්‍රකටයිනේ නම. අනේපිඩු කියලා කියන්නේ දාන දුන්න නිසා තමයි මේ මේ නම හැදුනේ. දැන් මෙතනත් වේරංජාවේ ඉපදිච්ච නිසා බමුණට වේරංජෝ කියලා කිව්වා. නමුත් එයාගේ ඇත්ත නම උදය බ්‍රාහ්මණය. බ්‍රාහ්මං අනතීති බ්‍රාහ්මනෝ. ඔන්න බ්‍රාහ්මණ කියන මේ බමුණන්ට අදාළ. ඒ කියන්නේ අනති කියලා කියන්නේ සජ්ජායනය කරයි කියන අර්ථය. බ්‍රහ්මං අනතීති. ඒ කියන්නේ වේදය සජ්ජායනා කරන නිසා බ්‍රාහ්මණ කියලා කියනවා. ඒකයි ඔය කියන්නේ. ඊට පස්සේ මන්තේ සජ්ජායතීති අත්තු. මන්ත්‍ර සජ්ජායනා කරන නිසා
බ්‍රාහ්මණ කියලා හඳුන්වනවා. තවත් බ්‍රාහ්මණ කියන පදේ එදෙන තැන් තියෙනවනේ නේද? ඇයි ධම්මපදයේ එහෙම අර රහතන් වහන්සේටත් බ්‍රාහ්මණ කියලා කියනවනේ? ඒ පෞබහාලපු නිසාදී අර්ථවලින්. මෙතන කියන්නේ ඔය බාහිර බමුණන්ට කියන්නේ වේදය සජ්ජායනා කරන නිසා. ඉරුක් යජුර් අතරවන් සාම කියන නේද? ඒක ගුත්ත භාසිතබ්බාය තබ්බතාය මන්ත මන්ත්‍ර කියලා කියන්නේ රහසේ සජ්ජායනා කරපු නිසාලු මන්ත්‍ර කියලා කියන්නේ. රහසෝ ප්‍රසිද්ධිය නැතුව රහසේ. ඒ අදටත් සන්නස ඉන්දියාවේ ওই ධම්මදසිලෙන් කිව්වා මේ ශුද්‍ර කුලේ එහෙම වේදේ කියලා අහුණු දිව කපනවා. ඔව් යන්න දෙන්නලු ඒ පාරේ එනකොට ශුද්‍රේ කෙනකොට අදටත් පලාත් තියනවලු මේ මෙහෙම බෙල් එකක් ගහගෙනලු එන්නේ. බමුණු ඒ වෙලාවට බහින්නලු පාරට. මෙයා දකි කියලා. ඒ ධම්මදස්සි මේ බ්‍රාහ්මණ කුලේ කෙනෙක්. එයා දන්නව ඒවා. මේ ඉන්දියාවේ සමහර පැතිවල තදටම ඉතින් තියෙනවා. දැන් ලංකාවේ අපින් ඇත්තටම හොඳයි ඔය කුලවාදී කෙනෙක් ගොඩාක් අඩුයි දැන්. එච්චර තදට නැහැ. මම අඟහරු ආදර මිනී ගන්න එපා කියන්නේ තේ බමුණන්ගේ මිනී මේ බමුණන්ට නාන්න ඕන දවසලුනේ. ඕ නාන්න ඕන දවසලු. ඕ ඒ නාන දවසල. එතකොට මිනී දාපුවම ප්‍රශ්නනේ. ඒකට එපා කියනවලු මිනී දාන්න අඟහරු ආදයි සිකුරාද. ඒව තමයි වෙන්නේ ඇති බමුණු මත. නැතනේ. ඒව යර මිනිහ පාකරන නිසා. දැන් නම් හැබැයි නැහැ මං කියන්නේ. සෑහෙන මිනිහ පුච්චන ඉන්දියාවේ කොරෝනා.
ඒ දාන
දාන නැතනේ දාන. ඉදමේවහි ಜಾති බ්‍රාහ්මනාන නිරුක්ති වචන. ඒ කියන්නේ ಜಾතියෙම බමුණු වෙච්ච අයට තමයි මේ නිරුක්ති වචනේ කියුවේ. අරියාපන ආර්යයන් වහන්සේලාටත් බ්‍රාහ්මන කියලා කියනෝනේ. බාහිත පාපත්තා බ්‍රාහ්මනාති උච්චති. පෞබහාලන නිසා බ්‍රාහ්මන කියලා කියනවා. ඉදානි යමත්තම් වේරංජෝ බ්‍රාහ්මනෝ අස්සෝසි තම්පකාසෙන්තෝ. යම් අර්ථයක් සඳහා වේරංජ බ්‍රාහ්මණය ඇහුවද ඒ ප්‍රකාශ කරමින් සමනෝ කළු භෝගෝතම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ යන මේ පාලි පාඨය කිව්වා. තත්ත සමිත පාපත්තා සමනෝති වේදිතබ්බෝ. සමනෝ කළු භෝගෝතම කියන පදයේ සමන කියලා කියන්නේ සමිත පාපත්තා. ඒ කියන්නේ පව් සංසිඳෝප නිසා. පව් සංසිඳෝප නිසා සමන කියලා කියන්නේ. උත්තං හේතං බාහිත පාපෝති බ්‍රාහ්මනෝ සමිත පාපත්තා සමනෝති උච්චති. ධම්මපද බ්‍රාහ්මන වර්ගයේ ඔක තියෙනවා. භගවාච අනුත්තරේන අරිය මග්ගේන සමිත පාපෝ. භාග්‍යතුන් වහන්සේත් අනුත්තර වූ ආරි මාර්ගයෙන් පව් සංසිඳුවලා තියෙන සමිත පාපෝ. තේන අස්ස යතා භුච්ච ගුණාදිගතං හේතං නාම යදිදං සමනෝති. යතා භුච්ච කියලා කියන්නේ
සත්තං.
යතා භුච්ච මම ඔක ධ්‍යාන තියාගත්තා. සංස යතා භූත කියන අර්ථයෙන් වෙන්න පුළුවන් නේ. භුච්ච කියන්නේ යතා භූත. කියන්නේ සුදු තියෙන පරිදි සත්‍ය වූ. ඔව්. මම ඒක බල්ල කියන්නේ. බුද්ධ කියන එක නේ. මම ඔක ලියලා තියාගත්තා මේ. යථා බුද්ධ කියලා කියන්නේ මට දැනට තේරෙන විදිහට මම කියන්නම් මේ. තත්තු පරිදි. ඒ කියන්නේ තියෙන පරිද්දෙන්න. බුදුරජාණන් වහන්සේට ඒ ගුණය තියෙනවා කියන එක. යථා භූත කියන අර්ථයෙන් වගේ තමයි සවන්නස. මට මතක එහෙම. ඊට පස්සේ ගුණාධිගතං ඒතං නාම. බුදුරණන් හසර සුදුසු පරිදි යථා භූත වූ ගුණයට කියන නමක් තමයි යම් මේ නමක් තමයි ශ්‍රමණෝ කියලා කියන්නේ. දැන් කළු කියලා කියනනේ. ඒක බලු කියලා කියෙන්න පුළුවන් නේද? ඒක ඇවිල්ලා ශ්‍රමණෝ කළු. කළු වෙන්න ඕනේ. ශ්‍රමණෝ කළු භෝගෝතම. කළුති අනුසවනත්තේ නිපාතු. අනුශ්‍රාවනාර්ථේ නිපාතය. ඇසීම අර්ථේ. එහෙමයි. බොහෝ කියලා කියන්නේ. බොහෝ කියලා කියන්නේ භවත කියලා කියන්නේ. බොහෝ. බෝ කියන ගෙන්ෙන්නද නේ සංඝයා. ඔව්. හැබැයි ති එහෙම දැන් සංඝයාට පාවිච්චි කළා නෑනේ බුදුරණන් වහන්සේ. එහෙනම් බදන්තා භික්කවේ හරි කියලා එන්න එපා සංඝන්නේ. බෝ. බ්‍රාහ්මණ ජාතිකානම් ජාති සමුදාගතං ආලාපන මත්ත. බමුණු ජාතිකයන්ගේ ජාතිය සමග සමුදාගත වූ ආලපන මාත්‍රයක් බොහෝ කියලා කියන්නේ ආලපනය. උත්තම්පි හේතං භෝවාදී නාමසෝ හෝති සචේ භෝති සකින්චනෝ इति. භෝවාදී නාම කියලා කියන්නේ ආලපනය. ගෝතමෝති බවන්තං ගොත්තවසේන පරිකිත්තේති. භගවන්තන් නේද? භාගතුන් වහන්සේට ගෝත්‍ර වශයෙන් කීර්තනය කරන නමක් තමයි ගෝතම කියලා කියන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගේ ගෝතම කුලය නේද? ගෝත්‍රය, ගෝත්‍රය. ඔව්, ගෝත්‍රය නම් උන්වහන්සේගේ ගෞතම ගෝත්‍රය. තස්මා සමනෝ කලු භෝ ගෝතමෝ ඉතිත සමනෝ කිර භෝ ගෝතම ගොත්තෝ තියමත්තෝ දට්ටක්. ගෝත්‍ර වශයෙන් ගෞතම නැමැති ගෝත්‍රය. ගෞතම කියන්නේ පාලියෙන්, ගොයුම් කියලා කියන්නේ පැරණි සිංහලෙන්, ගෞතම කියලා කියන්නේ සංස්කෘත මිශ්‍ර සිංහල. ගොයුම් කියලා කියන්නේ පැරණි සිංහලනේ. සක්‍ය පුත්තෝ इति ඉදම්පන භගවතෝ උච්චාකුල පරිදීපන. සාක්‍ය පුත්‍ර කියලා කියද්දී භාගතුන් වහන්සේගේ උසස් කුලය දැක්ුවා කියලා කියනවා. සක්‍ය කුලා පබ්බජිතෝ इति යන්නෙන් සද්දා පබ්බජිත භව පරිදීපන. ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච බව දැක්ුවා කියලා කියනවා. කේනචී පාරිපුඤ්ජේන අනබිබූතෝ අපරික්කීනං ඒව තං කුලං පහාය සද්දාය පබ්බජිතෝති උත්තං හෝති. පාරිපුඤ්ජේන කියලා කියන්නේ නෝ ඥාති පාරිජුංජ භෝග පාරිජුංජාදීනා කේනචි පාරිජුංජේන පරිහානිය අනබිබූතෝ. ඒ කියන්නේ ඥාතීන් හෝ භව භෝග සම්පත්තාදීන් යට නොවි. ඒ කියන්නේ උන්වහන්සේට ඇත්තරම ඥාති නැහැ කියලා භව භෝග නැහැ කියලා එහෙම කරදරයක් පීඩාවක් තිබ්බේ නැහනේ. දැන් සමහරු ඒ නිසා පැවිදි වෙන අයත් ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ පැවිදි වුණේ ඇත්තටම එහෙම පාරිජුංජයකින් අනබිබූත වෙලා නෙවෙයි. ස්වාමීන් වහන්සේ මෙතන ඥාති සහ භෝග වස්තු වලින් එහෙම පීඩාවක් නෑ. ඥාති භෝගාදී වස්තු වලින් යට නොවි. ඒ කියන්නේ පීඩාවක් නොවි. ඔව්. අපරික්කීනං ඒව ෂය නොවන තංකුලම් පහය. ඒ කියන්නේ මේ වස්තුව ෂය නොවන වස්තු සම්භාරය. සක්විති රජ වෙන්න හිටපු කුමාරයෙක් නිදී. පහය සද්ධායි පබ්බජිතෝති උත්තං හොති. තතෝ පරං උත්තත්තමේව. ඊන් පසු කියව අර්ථයත්තේ මේ. තංකෝ පනෛති ඉත්තම් භූත අක්ඛානත්තේ උපයෝග වචන. මෙනම් තත්වයට පැමිණීම් අර්ථය කියන උපයෝග වචන කියලාගෙන ද්විතීයා විභක්තිය තංකෝපන ඉත්තම් භූතාඛ්‍යානත්තේ කියන එක දන්නව නේද? ඒකෙන් කියන්නේ සවන්නස මොකක් හරි தත්වයකට පැමිණුණාම ඒ தත්වේ ප්‍රකාශ කරන විභක්ති තියෙනවා. මෙතන ඉත්තම් භූතාඛ්‍යානත්තේ තතිය විභක්තියනොත් කියන කරණ විභක්තිය. ද්විතීයා විභක්තියනොත් දැන් අපි කියන පග්ගරන්තේන ලෝහිතේන කියලා කියනවා. ලේ ගලන ගමන් දැන් අපි කියන සුපටිච්ඡන්නේන අන්තරගරං ගමිස්සාමි සුපිලිසන්ව. ඒ කියන්නේ ඒ தත්වයට පත් වෙලා කියලා කියන්නේ. දේවර පෙරවගෙන මේ භික්ෂුව ගැනනේ කියන්නේ එතන. අන්න ඒක තමයි ඉත්තම් භූතාඛ්‍යානත්‍ය කියන්නේ. ත
තස්සකෝපන භෝතෝ ගෝතමස්සයිති අත්ත. සන්නාස ඇහුව නේද? තංකෝපන භවන්තං ගෝතමං කියලා කියද්දි ද්විතිය විභක්ති කියලා. ඒතර ගෝතමස්ස කියලා අර්ථ ගන්න කියනවා. චට්ටි විභක්ති අර්ථය ගන්න කියන්නේ. ගෞතමයන් වහන්සේගේ ඇයි උන්වහන්සේගේ කීර්තිරාවේ පැතිරිලා ගියේ? අන්න කල්යාණෝ කියලා කියන්නේ කල්යාණ ගුණ සමන්නාගතෝ සෙට්ටෝති උත්තං හෝති. කල්යාණ ගුණ සමන්නාගතෝ ශ්‍රේෂ්ඨ යන අර්ථය කල්යාණ කියලා කියන්නේ. උන්වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි කියන ගුණේ පැතිරුණා. කිත්ති සද්දෝ इति. කිත්ති ඒව කීර්තියම තුති ගෝසෝව ස්තුති ഘോഷා. ස්තුති ഘോഷා. ඉතිපි සෝ භගවා इति. ඔතනනම් ඉති පිසෝ භගවා කියලා නේ තියෙන්නේ ওই පොතේ. ඒක වැරදි. ඉතිපි කියලා සෝ භගවා කියලා වෙන් කරගන්න. නැත්තම් ඉති පිසෝ භගවා නේ ඔකේ තියෙන්නේ. ඉතිපි සෝ භගවා. ඉති ආදී සුපන අයන්තාව යෝජනා. මේ පළමු කොට යෙදීමයි. සෝ භගවා ඉතිපි අරහ. අන්න ඒ භාග්‍යතුන් වහන්සේ මෙසේද අරහන් නම් වනසේක. ඉතිපි සම්මා සම්බුද්ධෝ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ භාග්‍යතුන් වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වනසේක. ඒ නාවනේ ලොකු සන්නහසලා ඉතින් ওই සිංහලෙන් හදලා තියෙන්නේ මේ පාලි ක්‍රමයේ ගැළපෙන විදිහට බලලා තමයි. ඉතිපි භගවා කියන දක්වා මේක කියන්නේ. ඉමිනාච ඉමිනාච කාරණේන इति උත්තං හොති. මේ මේ කාරණෙන් කියලා කියනවා. ඉතින් එතන තමන්ගේ ජවන වේගයේ වැඩි නම් මෙසේද අරහං කියලා කියනකොට අර ගුණ කොහොම ඉතින් කල්පනා කරන්න පුළුවන් කෙනෙකුට ඕන. පූජාවක් තියද්දි නේද? අරහං ගුණේ සෑහෙන ওই විසුද්ධි මාර්ගයෙන් දැන් අපි ඉස්සරහට කතා කරමු. ලොකු ගුණස්කන්ධයක් ඉතින් ඒක තුල තියෙනවා. ඒ ඔක්කොම කියන්න තමයි අර මෙසේද කියලා කිය. ඔව් මේක ඉතිපි සෝ වාචන. මේකේ වැරදි පොතේ තෙන් කරගන්න එක ඉතිපි සෝ. මේක මුද්‍රණ දෝෂය. හරි නේද? ඊළඟට බුදුගුණ ටික තමයි. ඒ ටික හැබැයි මම බලන් ආවිත් නැහැ විශේෂයෙන් කියලා නම. ඉදානි විනේදරානම් සුත්තන්ත ණය කෝසල් ලත්තා. අන්න දැන් විනේදර භික්ෂුන් වහන්සේලාට සූත්‍රාන්ත ණයක කෞශල්‍ය පිණිස. කෞශල්‍ය කියලා කියන්නේ දක්ෂ බව පිණිස. විනය සංවන්නන ආරම්භය. විනය වර්ණා කිරීමේ මුල. තාම ඉතින් අපි පිටු 66යිනේ. සමන්තපාසාදිකාවේ පිටු 1050 ගානක් තියෙනවා මට මතකයි. කොහමද 18 වැඩි පිටු. පිටු 66ක් දැන් කියලා තියෙන ඉතින් එතනදී කියනවා විනය සංවර්ධන ආරම්භයේදී තාම අපි පරාජිකාව කළාට ඇත්තටම ශික්ෂා පදයකටවත් ආවේ නැහනේ. ඒ කියන්නේ සමන්තපාසාදිකාවට අනුව ශික්ෂා පදේ ඉස්සරහනේ තියෙන්නේ. එතකොට මේ විනය සංවර්ධන ආරම්භයේ බුදුගුණ පටිසංයුක්තාය ධම්මියා කතාය. බුදුගුණ ප්‍රතිසංයුක්ත වූ දැන් කතාවකින් චිත්ත සම්පහන්ස නත්තංච. සිත සම්පහන්සනය කරන්ට ඒතේසන් පදානම් විත්තාරණයන සංවන්නනම් කරිසා. බුදුගෝසාන්නන්ද කියනවා මේ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුතරව පුරිස ධම්ම සාරති සත්තාදීව මනුසානම් බුද්ධෝ භගවා කියන මේ ගුණ නමේ විස්තාර ණයකින් වර්ණනාවක් දැන් කරන්නෙමි කියලා කියන. ඉස්සරහට දැන් ඒක අපි ඉගෙන ගන්න. තස්මා යංගුත්තං. එබැවින් කියන ලදී යමක් ඇද්ද? යමක් කියන ලද්දේ වේද? සෝ භගවා ඉතිපි අරහං ඉතියාදි. කිව්ව මේ තැන්වල තත්ත ආරකත්තා අරීනං අරානංච හතත්තා පච්චයාදීනං අරහත්තා පාපකරණේ රහාභාවා ඉති. කරුණු කීයක් තියෙනවද එතන? ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ
පච්චයාදීනච රහෝ, පච්චයාදීන චාරහෝ, නරහෝ කරෝති පාපානි අරහන්තේන උච්චති පෞච්චති හරි උච්චති. අන්න ඒ කියන ಗುಣ ටික තමයි මේ තියෙන්නේ නේද? මේ ගාතාව අපේ මේ පෙළාට කතාවල එන එකක් නෙවෙයි නේද? මාතර ලොකු සංහසි මම හිතන්නේ මේ කියනවා. ඔව් පොඩ්ඩක් හරි. ඔව් අරහන්තේන උච්චති නම. ඔව් අපේ කියන්නේ නේද? එදිර තත්ත ආරකත්තා අරීණං. අරීණං කියලා කියන්නේ සතුරු. මොන සතුරුද? කෙලෙස් සතුරු. ආරකත්තා ඒ කියන්නේ නැසූහේ. ඔව් කෙලෙස් සතුරන් දුරුහේ නේද? ඔව්. අරාණංච හතත්තා. අන්න කෙලෙස් සතුරන් නැසූහේ. කෙලෙසුන් කෙරෙන් දුරු වූහේින්ද කෙලෙස් සතුරන් නැසූහේින්ද. පච්චයාදීනම් අරහත්තා. ප්‍රත්‍යාදීන්ට සුදුසු වේින්ද, කියන්නේ සියලු ප්‍රත්‍යයන්ට සුදුසු වේින්ද. පාප කරනේ රහා අභාවා, රහසින්වත් පව් නොකරන හේින්ද. ඉමේහි තාව කාරණේ පළමු කොට මේ කාරණයන්ගෙන් සෝ භගවා ඒ භාග්‍යතුන් වහන්සේ අරහං ඉති වේදිත. අරහං යයි දතේ. ඒතර ගුණ කීයක්ද? එකයි ආරකත්තා අරීණං, අරාණංච හතත්තා, පච්චාදීනං අරහත්තා, පාපකරණේ රහා බව. හතරක් කියනවා නේද? පහක් කියනවා නේද? හතරයි නේද?
හතරක්
ඈ ආරකත්තා අරීණං එකයි, අරාණංච හතත්තා දෙකයි, පච්චාදීනං චරහත්තා තුනයි, පාපකරණේ රහ අභාව. තව මොකක්ද අඩු? ඔව් ගාතාවට ආපම හරි. ආපව අටකතාවේ කියනවා 69 පිටුවේ ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්‍රාරෝ. අන්නේ සංසාර චක්‍රයාගේ කෙලෙස් අර සිඳලු හේන. ඒකත් කියනවා පච්චාදීනච රහෝ, නරහෝ කරෝති පාපානි අරහං තේන උච්ච. ඒකේ කියනවා ඉතින් ආරකාහි සෝ සබ්බ කිලේසෙහි සුවිදූර විදූරේ ටිතෝ සවාසනානං කිලේසානං විද්ධංසි තත්තාති ආරකත්තා. ඒ කියන්නේ මොකක්ද? නුදුරෙහි දුරින්ම දුරු කරා කියලා කියන්නේ මග්ගේන නේද? සවාසනං කියලා කියන්නේ මෙතන නම් සර්වඥතා ඥානෙන්නේ. විද්ධංසි තත්තා කියලා කියන්නේ විද්වංසනේ කරා කියලා කියන්නේ දුරු කරන. ආරකත්තා අරහං. ඔන්න අරහං කියන පදේ පළවෙනි එක. තේ තේච අනේන කිලේස අරයෝ මග්ගේන හතාති. අන්න උන්වහන්සේ විසින් ඒ කෙලෙස් අර මාර්ගයෙන් හතාති. නැසූහේ අරීනම් හතත්තාපි අරහං. සතුරන් කෙලෙස් සතුරන් නැසූහේ. එතන අරීනම් කියලා චට්ටියෙන් එන්නේ සන්නසර භාව තද්දිතේ නිසා හතත්තා නැසූ බැවින් කියලා කියනවනේ. කෙලෙස් සතුරන්ගේ නැසූ බව. යංචේතං අවිජ්ජා භවතංහාමය නාභි. අවිජ්ජා සහ භව තංහාමය වූ නාභි ඇති. පුඤ්ඤාදී අபிසංකාර අරං. අபிසංකාරාරං. ඒ කියන්නේ මේ දැන් සංසාර චක්‍රය ගත්තොත් ඒකේ නැබ. නැබ කියලා කියන්නේ හබ් එක නේද අර? ඔව්. ඔව් එක්සල් එක නම් අක්ෂය කියලා කියන්නේ සංස අක්කම් කියලා කියන්නේ. අර මේකේ නැබ නැබ තමයි සංස අවිජ්ජාවයි තණ්හාවයි. ඊට පස්සේ ඒක පුඤ්ඤාභියාදී සංස්කාර තමයි අර කියලා හඳුන්වන්නේ. ඇයි ඒ දෙක නිසානේ පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ඇති වෙන්නේ? ජරා මරණ නේමි. නිම් වලල්ල ජරා මරණ.
ආසව සමුදය මේන අක්කේන අන්න ආශ්‍රව සමුදය මේන අක්කේන කියලා කියන්නේ ඔයක ඉංග්‍රීසියෙන් කිව්වොත් තේරෙන්නේ එක්සෙල් එක කියන්නේ ඉංග්‍රීසියෙන්නේ සිංහලෙන් කිව්වොත් තේරෙන්නේ අක්ෂේ අක්ෂේ එක්සෙල් එක ඒ භාෂාවට ඔය විදිහට භාෂා හදාරන ඔය ගොඩාක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සහ බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් භාෂා තෝරන එක මේ ව්‍යාකරණ ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා ඓතිහාසික විවරණය කියලා. ඒ කියන්නේ ව්‍යාකරණේ අපි තෝරගන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඓතිහාසික විවරණය. ඊට පස්සේ අනිත් එක තුලනාත්මක විවරණය. ඊළඟ එක තමයි සාම්ප්‍රදායික ක්‍රමය. එතන ඓතිහාසික ක්‍රමයෙන් කරන්නේ සම්සාර එක එක භාෂා සංසන්දනය කරනවා. සංසන්දනය කළා මේ වචනේ මෙහෙම හැදෙන්නේ නැති මේ වචනේ මෙහෙම හැදෙන්නේ නැති මේක මෙහෙම හැදෙන්නේ නැති කිව්වේ ඉතින් අවුරුදු ගානකට භාෂා ගානක් තෝරලා පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ මූල භාෂාව මේක මේකෙන් තමයි මේ Hindu Arabi හරි ඔය මොකක් හරි පවුල් සමාගමක් තියෙනවා භාෂා පවුලක්. ඒකෙන් ආවේ ඔහොම කියලා ඉතින් ඒගොල්ලෝ ඉතින් නිගමන ටිකක් දෙනවා. ඒක ඓතිහාසික විවරණය. ඔය ක්‍රමත් අපි දැනගන්නවා. හැබැයි පස්සේ ඊළඟට තුලනාත්මක කියලා කියන්නේ ඒගොල්ලෝ සංසන්දනය කරනවා. ඒ කියන්නේ දැන් අපේ සමහර ගත්තොත් මොග්ගල්ලායනේ, කච්චායනේ ඔය වගේ තුන. ඔය ඔක්කොටම යන්න කලින් අපි ඉතින් ඉස්සලා යන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට. සාම්ප්‍රදායික ක්‍රමයට තමයි අපි හදාරන්නේ. ඒකට ගිහිල්ලා ස්ථිරෝක කියන්නේ අපේ කතා දෙකක් නෑ. සාමාගදී මූල භාෂා නරායායාදී කප්පික බ්‍රහ්මානෝ චස්සු තාලාප සම්බුද්ධාචාපි භාසරේ. සා මාගදී මූල භාෂා අපිට ආයි මූල භාෂා දෙකක් නැහැ. කෙලින්ම මාගදී භාෂාව. කියන්නේ පාලි භාෂාව තමයි අපේ මූල භාෂාව. ඒක බුද්ධ වචනේ කියන්නේ. ඒක රූප සිද්ධියේ තියෙනවා, විනය අලංකාර ටීකාවෙම තියෙනවා. නරායායාදී කප්පික ආදි කල්පික පොළොව පහළ වෙනකොට මිනිස්සු පාවිච්චි කරේ පාලි භාෂාව. බ්‍රහ්මානෝච බඹලව පාවිච්චි වෙන්නේ පාලි භාෂාව. අස්සුතාලාප අසුත කියලා කියන්නේ කවදාවත් භාෂාවක් අහපු නැති අයට පුහුණු වෙන්නේ පාලි භාෂාවල. ඒකට කියන අම්මා දෙමළ රටේ තාත්තා වෙන රටක ඒ දාව උපන් දරුවෙක් ගිහිල්ලා කැලේක හංගලා තිබ්බොත් මොකක්වත් ඇහෙන්නේ නැති වෙන්න මේ දරුව හැදෙන වැඩෙනකොට දැන් අම්මා කියලා කියන්නේ මොකද? පාලි වචන තාත බලන්න පාලි වචන අර බඹලොව නිරේ දැන් නිරේත් බහුල වශයෙන් පාලිනේ අපයි දෙවුලෝ ඒවා ඉතින් පාලි භාෂාව තමයි උත්සන්න කියලා කියන්නේ. අබැයි අපාය කියලා කතා කර කර ඉන්න කාලයක් හම් දෙන්නේ නැහැ ඉතින්. යම රජුරුවත් එක්ක ඉතින් අදහස් වමාරු වෙයි. ඊට පස්සේ ඉතින් දුක් විපාකනේ ඉන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙවුලෝ ඉතින් බහුලව පාලි භාෂාව. ඒ වගේ ඉතින් තියෙනවා. ඒතර අර ඓතිහාසික විවරණේ දැන් බලන්නකෝ අපි ගත්තොත් එහෙම දැන් කොහොමද අපි දැන් කියනවා සිංහලෙන් කියනවා නැව කියනවනේ පාලියෙන් නාවා සංස්කෘතෙනුත් ඔය වගේ ඉංග්‍රීසියෙන් නේවි කියලා කියන්නේ නාවික කියන අර්ථය. ඊට පස්සේ දැන් අපි ගත්තොත් දැන් බලන්නකෝ මද කියන එක ලිව්වහම MOTHER නේ. ඕක දැන් ඇත්තටම නිකන් අපි ඔය මද කියලා අහලා තියෙන නිසා එහෙම කරේ ඕක මත කියලා වගේ නෙන්නේ MOTHER නේ මාත එහෙම නෙන්නේ. ඒ මාත කියන එක තමයි ඔය පස්සේ කාලෙක මද වෙලා තියෙන්නේ කියලා පේන්නේ. ඔන්න ඔය ඓතිහාසික විවරණයෙන් භාෂා හොයන අය ඔහොම හොයනවා. ඊට පස්සේ වතුර කියන එක බලන්නකො W A T E R. ඒතර නිකන් වෝත වත ඒ වගේ නෙන්නේ. ඒක ඉතින් R එක ඍ කියලා දැන් ඔය ඉන්දියෙන් නැහෙන කාර් එහෙමනේ කියන්නේ සුපර් කියලා එහෙමනේ කියන්නේ. ඉතින් ඒ වගේ ඉතින් අර උච්චාරණේ වෙනස්කම් අනුව ඉතින් ඒ වෝට කියන එක වතුර කියන එක වෝට වෙනා ඉතින් හැදිලා තියෙනවා. ඒ වගේ අර දැන් අපි නෑ කියලා කියන එක බලන්නකො සිංහලෙන් නෑ කියනවා. ද මේ පාලියෙන් න කියනවා. හින්දියෙන් නැහි කියනවා. ඉංග්‍රීසියෙන් නෝ කියනවා. අර එකම සම්බන්ධයක් මේ භාෂාවල් වල තිබිලා තියෙනවා. ඒතර අර මූල භාෂාවකින් තමයි ඇත්තටම මේවා පෙරලලා දැන් ජර්මනි කෙනෙක්ගෙන් අහුවොත් ඒ සමාන එකක් කියනවා ඒගොල්ලෝ.
ඒ වගේ ඉතින් තියෙනවා. හැබැයි අපි කරන්නේ ඉතින් ওই ඓතිහාසික ක්‍රම ඉගෙන ගන්නවා. අපි අර අපේ සාම්ප්‍රදායික ක්‍රම ස්ථිර කරගන්න මිසක් ඒකේ සැක ඇති කරගන්න නෙවෙයි. අපි සාම්ප්‍රදායික ක්‍රමයට තමයි ඉතින් අපි හදාරන්නේ ව්‍යාකරණේ. බාලාවතාර, රූපසිද්ධි, කච්ඡායනේ, ඊට පස්සේ සද්ද නීතිය, ওই තුනම කරාට පස්සේ මොග්ගල්ලායනේ, ප්‍රයෝග සිද්ධි ඒවට යන්න පුළුවන්. ඡන්දස ඉගෙන ගන්නවා නම් උත්තෝදේ. සුබෝදාලංකාර. ඊට පස්සේ කියනවා දැන් මේ කියන නැබ නැත්තම් හබ් එක නේද? ඒක ඇවිල්ලා අවිජ්ජා තණ්හාව, නිම්වලලු ජරා මරණ, අර ඇවිල්ලා පින්පව්, ආසව සමුදමයෙන අක්කේන. ඒක අක්ෂේ නැත්තම් ඇක්සල් එක විජ්ජිත්වා තිබව රතේ සමායෝජිතං. තිබව රතේ කියලා කියන්නේ ඔව් භව තුනේ මිනිස්ස කාම භව, අරූප භව, රූප භව සමායෝජිතං අනාදි කාල පවත්තං සංසාර චක්කං. මුලක් නැති සංසාර චක්‍රය තස්ස අනේන බෝධිමණ්ඩේ. උන්වහන්සේ විසින් බෝමුලාරා වැඩ ඉදීමෙන් වීරිය පාදේහි, වීරිය නැමැති පාදේහි සීල පටවියම් පතිට්ඨාය. පොළොව මොකක්ද? සීලේ නැමැති පොළොවේ පිහිටගෙන සද්දා හත්තේන. ඒ රතේ මොකද්ද? මේ අතමක මොකද්ද? ශ්‍රද්ධාව නැමැති අතෙන් කම්මක්කය කර ඥාන පරසුන් ගහෙත්වා. පොළොවේ සීලේ නැමැති පොළොවේ හිටගෙන, වීරිය නැමැති පාදවලින් සීලේ නැමැති පොළොවේ හිටගෙන, ශ්‍රද්ධාව නැමැති අතෙන් කම්මක්කය කර ඥාන පරසුන්, ඒ කර්මක්ෂය කරන නුවණ නැමැති පොරව අරගෙන සබ්බේ අරහත. අර සංසාර චක්‍රේ අරයෝ මොකද කරා කියන්නේ? හතා කියලා කියන්නේ නැසුවා. හතාති අරාණං හතත්තාපි අරහං. කෙලෙස් සතුරන් කෙලෙස් අර සිඳලූ හේයි අරහං කියලා කියන්නේ. හරි නේද? අපි සන්නාසි ඉතිරිටි ගෙහෙම උනොත් ඊළඟ දවසේ මා චුට්ටක් මේ ටික දැල් බලන්නත් බැරි වුණා. අද අර පරිවර්තන නොකර බින්ද ටිකක් කියලානේ. අපි ඊළඟ දවසේ මක්‍රටි වස්තුව කරනවද? මේකම ටිකක් ඉස්සරහට කරමු සන්නාසි. බුදු ගුණ නිසා අපි ටිකක් කරලා ඉමුනේ. ඊට පස්සේ ආයෝ ධ්‍යාන කතාවලදී එහෙම ටිකක් අමාරු තැන් එනවා. එතකොට අපි මක්‍රටි වස්තුව ටිකක් කරලා එනම් බුදු ගුණ ටික අපි කියලා ඉවර කරමු නේද? භගවා ගුණයට යනකම් ඒක අර විසුද්ධි මාර්ගයේ මාතර ධර්ම සංසංශගේ පොත හරි කියවගෙන ආවොත් මේක එච්චර අමාරු නෑ. සිංහල පොත හරි මේ පිරිස කියවගෙන ඉන්නේ බුදු ගුණ වල අර්ථ. නැත්තම් පාලියෙන් සමහර ඒවා කියද්දී අර තේරෙන්නේ නැති වචන එනවා. අමාරු. සංස අපව අඟහරු වාදා හෙට නෙවෙයි අනිත්දනේ. ඒත් එක්ක සන්නංශ මේ අපි ආපහු පිට පාසලාවේ පොත කරමු කියන මෙතන දැන් මේ කොරෝනා ප්‍රශ්නේ වැඩි වෙන නිසා. මේ අපි එන ඊළඟ දවසේ පිට පාසලාවේ එකට පන්තිය කරමු. අඟහරු වාද දානශාලාවේ හේතු අරණේ මෙතන නිරෝධායනය කරන පිරිස වැඩි නිසා අනාරක්ෂිත බවක් තියෙනවනේ. ඒ හින්දා අපි මොකද ආපහු කොරෝනා වැඩි හැමතැනම දැන් මඩහපොලත් 8 දිනක් ඉන්නවා සමහරු. ඊයේ පොලිසියේ ලොකු මහත්තයා ආවා එහෙම. ධර්මායතනට ඇවිල්ලා කිව්ව පරිස්සම් වෙන්න කියලා මේ දානමාන කිසිම දෙයක් ගෙන්න ගන්න එපා කිව්ව. 8 දිනක් ඉන්නවා. ඔව්. ලංගලංග එයින් බඩ දානශාලා කරුනේ. දැන්